දරුවන් සරණයි පින්වත් සිරු දෙනාටම සුබරුදු පරිද්දෙන් මේ පින්වතුන් සිරු දෙනාම දැන් සම්බන්ධලා ඉන්නේ ප්‍රායෝගිකව නිවන කරගන්න වැඩපිළිවෙල තුළ තවත් එක අධ්‍යයනයක් ඉදිරියට තියන්න. ඔබ හැමෝම බොහොම උනන්දුවෙන් මහත් වීරයකින් මහා කැපකිරීමක් කරලා තමන්ගේ නිවන කරගන්න උත්සාහය වෙරවීරය දරන බව අපි විශ්වාස කරනවා. ඒ වගේම පින්වතුනේ ඒ විශ්වාසය සත්‍යයක් බවට තහවුරු කරන්න ඔබ මේ නිවන් මඟ තුල ඉදිරියට යන ගමනේ ඔබේ ජීවිතයේ සිදුවන වෙනස් වීම ඔබ හිතන විදිහේ කතා කරන විදිහේ ක්‍රියා කරන විදිහේ සිදුවෙච්ච වෙනස් වීම අපිට විවිධ අවස්ථාවල දැනගන්න ලැබෙනවා. ඒ දැනගන්න ලැබෙනකොට අපිට ඇත්තටම තථාගතයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණාව. උන්වහන්සේ මට මේ චීවරයක් දීලා පින්දපාතෙන් යැපෙන්න, ඒ කියන්නේ තව කෙනෙක් දහඩියෙන් මහන්සෙන් උපයාස අපයා දෙන දෙයින් යැපෙන්න අවස්ථාවක් සලසා දීලා උන්වහන්සේ ඒ ලබා දුන්න දායාදයට ණය නොවි මගේ යුතුයකම ඉටු කරගන්න මට හැකියාවක් ලැබෙනවා කියලා මම හිතන්නේ මට විතරක් නෙමේ සමස්ත සංඝ සමාජයටම ඒ අයුරින් වැටහෙනවා ඇති. මොනහ කළාමද? ඔබ ඒ කියන්නේ මේ දහම උන්වහන්සේලා දේශනා කරන දහම ශ්‍රවණය කරන පිරිස් තමන්ගේ ජීවිතය තුළ සිදු කරගන්න වෙනස්කම් දැක්කට පස්සේ ඒක මහා ආශ්චර්යයක් පින්වතුනි. ඔබ නිගමනට හිතලා බලන්න. ගුරුවරයෙක් සතුටටපත් වෙන්නේ මොන වගේ දෙයක් උදසාද කියලා. සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ව පින්වතුනි සතුටටපත් කරන්න බෑ මිල මුදල් පැයකි භෝග දුන්නා කියලා. ජීවිකාවක් කරගෙන යන්නට එවැනි දේවල් අවශ්‍යයි වෙන්න පුළුවන්. මං කියන්නේ ඒක ගැන නෙමෙයි. මං කියන්නේ පින්වතුනි තමන් කරපු දේ ගුරුවරයෙක් විදිහට යම් කාලයක් අරගෙන තමන්ගේ ජීවිතෙන් කොටසක් ඒ වෙනුවෙන් කැප කළා තමන්ගේ මහන්සියෙන් දහඩියෙන් ඒ කරන දේෙන් තෘප්තියක් ලබන්න නම් පින්වතුනි ඒ ගුරුවරයාට දැනෙන්න ඕනේ තමන්ගෙන් ගුරුහරුකම් ලබා ගන්න පිරිස ඒ ගුරුහරුකම් ලබාගෙන එයාගේ ජීවිතයේ සපවත් භාවයට පත් කරගන්න කටයුතු කරගත්තා කියලා. එහෙම නැත්නම් ඇත්තටම ගුරුවරෙක්ට තමන් කරන දේ සම්බන්ධයෙන් ගුරුවරෙක් හැටියට තමන්ගේ රාජකාරිය හෝ තමන් කරන කටයුතු සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්න විදිහක් නැහැ. මේ අපිට දැනෙන විදිහයි මම ඔබට කියන්නේ. ආන් ඒ වගේම පින්වතුනි මහා සංඝ රත්නය කියලා කියන්නේ මේ මුළු විශ්ව ධාතුවටම තථාගතයන් වහන්සේ ප්‍රමුඛ කරගත්ත ගුරු පරපුරක්. ආන් ඒ ගුරු පරපුරේ පුංචිම පුංචි පුරුකක් විදිහට අපි ස්වාමීන් වහන්සේලත් මේ කරන වෑයම තුළ තෘප්තියක් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ මේ දහම අරගත්ත ඔබ ඔබේ ජීවිතේ සිදු කරගන්න හිතාගන්නවත් බැරි සම්පූර්ණයෙන් හරියට මැරිලා ඉපදුනා වගේ දැනෙන තරම් වෙනස්කම් පවා ඔය ජීවිතවල සිද්ධ වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනකොට. ඉතින් අන්න ඒ වගේ කතාවක් අද ඔබට කියන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කාරණාව ඒ කතාව දැනගන්න ඔබට තව ටිකකින් අවස්ථාව ලැබෙයි. ඊට මත්තෙන් අපි සුපුරුදු පරිද්දෙන් ඒ උත්තරීතර වූ අසම සම වූ අනන්ත ජින වූ දෙවියන්ට දෙවි වූ බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ සියලු ලෝක සත්වයන්ට මෑණියන් වහන්සේ වූ ඒ තථාගත බුදුපියාණන් වහන්සේ වන්දනා කරගෙන ඒ වගේම උන්වහන්සේ දේශනා කර වදාළ තිසරණය අපේ ජීවිතේම කොටසක් බව සිහිපත් කරගෙන උන්වහන්සේ මේ නිවන කරගන්නට ලබා දුන්නු අත්වැල උන්වහන්සේ මේ නිවන කරගන්න ලබා දුන්නු අත්වැට ඒ කියන්නේ ඒ වත භික්ෂුවක් නම් ඒ භික්ෂු වත සාමණේරයන් වහන්සේ නමක් නම් සාමණේර වත ඒ වගේම ගිහි ජීවිත ගත කරන පිරිසක් හැටියට පංච ශික්ෂාපද ප්‍රධාන කොටගත් ඒ වත සමාදන් වෙලා ඒ වත සමාදන් වෙන වෙලාවට පින්වතුනි නිකං වචන ටිකක් විතර කරගන්න එක නෙමෙයි ඔබේ දක්ෂකම වෙන්න ඕනේ ඔබ පංච ශික්ෂාපද සමාදන් වෙන හැම අවස්ථාවකදීම අද හෙට කවදා හරි සිහිපත් කරලා බලන්න පංච ශික්ෂාපද කැඩෙන්න ඔබ සමාදන් වෙන වත කැඩෙන්න මොනෑම් හෝ දේවල් ඔබේ ජීවිතේ තියනවද කියලා මයික් ගන්න තවදුරටත් පැහැදිලි කරලා දෙන්න. ඇයි මේ අපි නිතර නිතර පංච ශික්ෂාපද සමාදන් වෙන එකේ තියෙන වැදගත්කම කියලා. ඒ වගේම පින්වතුනි අපි දෙවි බමුණුන්ට ආරාධනා කරලා මළගිය ඥාතීන්ට ආරාධනා කළා ඒ වගේම අපේ අතින් අපිට අසාධාරණ ලක් වෙච්ච යම් පිරිසක් ඉන්නවා නම් මේ විශ්ව ධාතුව තුල හවුහරණක් පිහිටක් බලාපොරොත්තුෙන් ඒ වගේම අපිත් එක්ක වෛර බැඳගෙන සීළු දානයෙන් අතර අග්‍ර ශ්‍රේෂ්ඨ දානය එයාට පිරිනමලා අපේ අතින් වෙච්චේ වැරද්දට අපි වන්දිල්ලනවා මොකද පින්තුනි මේ විශ්ව ධාතුවට යම් දෙයක් දුන්න නම් ඒ දේ සමතුලිත වෙන්න නම් ඊට විරුද්ධ දේ නැවත මේ විශ්ව ධාතුවට මුදා හරින්න ඕන. එහෙනම් යම් දවසක අපි මේ සසරේ ආපු ගමනේ ලෝක සත්වයාට වෛර කරා නම් ලෝක සත්වයා කෙරෙහි ක්‍රෝධී අදහස් ඇතුව කටයුතු කරා නම් ආන්ගේ අපෙන් පිට වෙලා ගියපු විෂ කිරණ ධාතුව සන්තුලනේ වෙන්න අපි මේ අවස්ථාවේ කරන්න ඕනේ පින්තුනි මෙත් කිරණ ධාතුව නැවතත් පිරිසුදු මානසිකත්වයකින් යුක්තව ලෝක සත්‍යය කෙරෙහි හිතානුකම්පාවෙන් යුක්තව මේ විශ්ව ධාතුවට මුදා හරින්න ආන්නේ වැඩපිළිවෙළ තුළ අපි යෙදෙද්දී පින්තුනි අපේ අතින් වෙච්ච වැරදි වලට අපිට වන්දියක් ගෙවන්න අවස්ථාව සැලසෙලා එනවා. ඒකෙන් කියන්නේ නැහැ ඔබ කරපු වැරදි වල විපාක ඔබ ගාවට එන්නේ නැහැ කියලා. ඒකෙන් කියන්නේ පින්වතුනි ඔබ කරගත්ත යම් දේවල් ඇති ඔබේ නිවන ප්‍රමාද කරලා තියෙන. ඔබේ නිවන ප්‍රමාද කරන විවිධාකාරයේ දේවල් එන්න පුළුවන් ඔබ ගාවට. සසර ගනුදෙනු විදිහට විශේෂයෙන්. අම්මලා තාත්තලා ඥාතිවරු දන්න නොදන්න අය සසරේ කොච්චර දීර්ඝ කාලයක්ද පින්වතුනි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කාලවලදී ඔබේ හිත රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බරිත වෙලා ලෝක සත්‍යයට ඒ රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වින කටින අවස්ථාවවලදී ඒ වෙච්ච අසාධාරණේ, ඒ වෙච්ච අවැඩ ලෝක සත්‍යව තව තවත් ලෝකෙට අලවන්න ඔබේ කටින් වචනයක් නිකුත් වුණා නම් ඒ වගේම ලෝක සත්‍යයේ හිතේ තිබ සතුට නැති වෙන්න ඔබේ ක්‍රියාකලාපය තුළ යමක් සිද්ධ වුණා නම් ආන් ඒ දේවල් අද ඔබේ නිවන් මගට බාධා වෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සියල්ලකටම අපි කමාව භජනය කරනවා. ආරිපාද කමා කරගෙන විශේෂයෙන් ඉන් අනතුරුව පින්වතුනි අපි අධිෂ්ඨානයක් තියමු. අපි හැමෝම එකතු වෙලා මේ සතිය පුරාවට ඔබ කරගත්ත පුණ්‍ය කටයුතු සිහිපත් කරගෙන ඒ අතර මේ වෙලාවේ මට විශේෂයෙන් මතක් වෙන කාරණාවක් තියෙනවා. මේ ප්‍රායෝගික නිවන් මඟ වැඩසටහනට සම්බන්ධ වෙච්ච යම් පවුලක්. ඒ පවුලේ තාත්තා අපිට පණිවිඩයක් ලියලා වෙලා තිබුණා පින්වතුනි. තමන්ගේ පවුලේ පිරිස මේ තථාගතයන් වහන්සේගේ නිර්මල සද්ධර්මය ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතය වෙනස් කරගත් ආකාරය ගැන තමන් සහ තමන්ගේ පවුලේ පිරිස ඒ අතර විශේෂයෙන් මේ තාත්තා මතක් කරනවා පින්වතුනි එදා දවසේ දේශනාව හොඳින් අවබෝධ වෙන්නට එයාට උදව් වෙන යම් කාරණාවක් තිබුණා කියලා. කාරණා බොහොමයක් ඇති නමුත් ඒ අතර විශේෂ යම් කාරණාවක් තිබ බව ඒ තාත්තා අපිට ලියලා තිබුණා. ඒ තාත්තා කියනවා මමත් අපේ ගෙදර සියලු දෙනා මේ බණ ටික අහන්න වාඩි වුණාට පස්සේ අපේ හාමුදුරනේ මොන දේශනාවටත් මේ ආරාමයේ කරන දේශනාව පමණක් නෙමෙයි දැන් ඒක ඒ ගෙදර අයගේ පුරුද්දක් වෙලා. අදිෂ්ඨානයක් ගන්නවල පින්වතුනි තමන්ගේ හිතට හොඳට කාවැදිච්ච තමන් කරගත පුණ්‍ය කර්මයක් සිහිපත් කරගෙන අදිෂ්ඨානයක් ගන්නවලු ඒ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් ඒ දේශනාව හොඳාකාරයෙන් අවබෝධ වෙන්නට හැකියාව ලැබේවා කියලා. ඉතින් මේ සමහර අවස්ථාවල පින්වතුනි ගෙදර හැමෝම එකතු වෙලා කරගත්ත පුණ්‍ය කර්මයක් නම් උදාහරණයක් ඇටියට දානයක් මානයක් පූජා කරපු අවස්ථාවක් වෙන්න පුළුවන්. ගෙදර හැමෝම එකතු වෙලා සීල් සමාදන් වෙලා එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා මල පහනක් පත්තු කරපු අවස්ථාවක් වෙන්න පුළුවන්. අසරණ පිරිසකට උදව්ව පදව්ව කරපු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් පින්වතුනි මොකක් හෝ ගෙදර පිරිස එකතු වෙලා කරගත යම් පුණ්‍ය කටයුත්තක් තියෙනවා නම් එයා එකිනෙකාට පින්වතුනි ඒ වෙලාවෙක මතක් කරලා දෙනවලු. ඉතින් හැමෝම එකතු වෙලා ඉන්න වෙලාවේ ගෙදර කවුරු හරි තාත්තා වෙන්න පුළුවන් අම්මා ලොකු පුතා චූටි දුව කවුරු හරි ඒ පවුල එකතු වෙලා කරපු ඒ පින පින්වතුනි මතක් කරලා දෙනවලු හැමෝගෙම හිතේ ඒ කාරණාව නැවත වාරයක් අනුමෝදන් වෙන්නේ. ඒ අනුමෝදනාව තුළ පින්වතුනි එයාගේ හිත ප්‍රසාදයටපත් වෙනවා. එතනින් එහාට ඒ ප්‍රසාදය තුළ පස්සද්ධිය නැගෙන සුඛය සමාධිය නැගිලා මෙදාම අවබෝධ වෙන්න අවශ්‍ය කරන යථාභූත ඥාන දර්ශනය එයාට ලබා ගන්න හැකියාව ලැබෙනවා. මම මේ කිව්වේ මේක පිටිපස්සේ තියෙන තියරි එක. ඒක මම කියන්නේ පින්වතුනි මේ කියන එක දෙයක්වත් නිකන් කියන දේවල් නෙමෙයි. මේ හැම එකක් පිටිපස්සෙම ලොකු හරයක් තියෙනවා. ඔබ ඔලුව කැක්කුමක් හැදිලා දොස්තර මහත්තයෙක් හම්බෙන්න ගියාට පස්සේ පොඩි තුඩු කෑල්ලක පින්වතුනි පේලි දෙකක් කුරුටු අකුරෙන් ලියලා දෙයි. ඔබට හිතෙන්නේ මේ මෙච්චර තදබල ඔලුව කැක්කුමක් මට තියෙනවා. යන්තම් පේලි දෙකක් ලියලා මේ තියලා තියෙන්නේ. කියව ගන්නත් බෑ හරියට. මෙහෙමද මට සලකන්නේ කියලා. නමුත් පින්වතුනි ඒ ලියපු පේලි දෙක ඇයි ලිව්වේ? දවස් කීයකටද? කොයිලාවට ගන්නද? ඔය ටික පින්වතුනි ඒ දොස්තර මහත්තයා දැනගන්න එයා අවම වශයෙන් අවුරුදු 5ක් 10ක් අතර කාලයක් මහන්සිලා තියෙනවා. ඔය කයගෙන අධ්‍යයනය කරලා තියෙනවා. ඔය ශිල්පය හදාරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුගතෙක් දක්ෂයෙක්. එහෙනම් නිකං කරනව නෙමෙයි. ආන් ඒ වගේ පින්වතුනි ඔබට හැදිලා දෙන රෝගයක් තියෙනවා. ඒකට කියනවා භව රෝගය කියලා. ආන් ඒ භව රෝගයේ සුවපත් වෙන්න තමයි අපි මේ බෙහෙත් දෙන්නේ. මේ බෙහෙත් දෙනකොට පින්වතුනි ඒකේ ආගිය මුලගිය සියලු කරුණු විස්තර පැහැදිලි කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට ගුරුවරයෙක් ඕනේ නැහැ. ඒ හැම එකකම පින්වතුනි ආගිය මුලගිය තොරතුරු දැනගන්න ඕන නම් ඒකට පුළුවන් ඔබට ත්‍රිපිටකය පෙරලන්න. ගුරුවරු ඉන්නේ ඒ කාරණාවට නෙමෙයි. ගුරුවරු ඉන්නේ යමක් දැන කියාගෙන ත්‍රිපිටකය පෙරලලා බලලා නැත්නම් පින්වතුනි ඊට අදාළ කරන පොතපත පෙරලලා බලලා ඒව හොඳට අධ්‍යයනය කළා. ආන්ගේ අධ්‍යයනය කරගත දැනුම තමන්ගේ ශිෂ්‍ය පිරිසක් ඉන්නවා නම් තමන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා නම් ආන් එයාට අවශ්‍ය පමණින් ගැළපෙන මාත්‍රාවට සුදුසු වෙලාවට සුදුසු විදිහට දෙන අය. ඒකයි ගුරුවරු කියලා කියන්නේ හරි විශේෂ පිරිසක් පින්වතුනි. ඔබ අතරත් ගුරුවරු ඇති අනිවාර්යෙන්. සමහරට මේ වනහන හැමෝම ගුරුවරු වෙන්නත් ඇති. මම මේ කියන්නේ වෘතියෙන් ගුරුවරයෙක් කියන එක අදහසින් නෙමෙයි. කාට හෝ පින්වතුනි ඔබ නිවන කරගන්න උදව් කරනවා ඇති. කල්පනා කරලා බලන්න එහෙම නෙමෙයිද කියලා. ඔබ සමහරක් විට පින්වතුනි කෙනෙක්ට කියලා CD එකක් දුන්නා වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදීත් ඔබ යම් ප්‍රමාණයකට ගුරුවරයෙක්ගේ චරිතය රඟපෑවා. මොකද ඔබ ලොකු විස්තරයක් කියන්න ගියේ නැහැ. මේ සීඩ් එක මට මෙහෙමයි මෙහෙමයි මෙන්න මෙහෙම දේවල් තමයි මේකේ තියෙන්නේ. ඒක අහවල් සූත්‍රයේ අහවල් පෙළියේ අහවල් පිටුවන්කේ තියෙන්නේ. ආදි වශයෙන් බින්නතුනේ ඔබ හැම දෙයක් කරන්න ගියේ නැහැ. ඔබ නිකමට කාහුරු දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා කිව්වා නංගි මෙන්න මේ සීඩ් එක පොඩ්ඩක් අහලා බලන්නකෝ. අහලා බලලා හොඳයි කියලා හිතුනොත් මට කියන්නකෝ. ඔන්න ඔහමයි ඔබ කටයුතු කරේ. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙනවා පින්වතුනේ ඔබත් මම මේ කියන ක්‍රමවේදය ගැන දැනුවත්. එහෙනම් අස්සම් පුණලක් නෑර හැම දෙයක්ම කොහොමද දේශනාවක් ඇතුළත පින්වතුනේ කියලා ඉවර කරන්න බෑ. මොකද ඔබේ ජීවිත කාලයත් පින්වතුනේ මදි. තථාගතයන් වහන්සේ දේශනා කරපු හැම දෙයක් ගැනම ඇයි උන්වහන්සේ විදිහට දේශනා කරේ? ආදි වශයෙන් පින්වතුනේ අටුවා ටීකා පෙරල පෙරල කීවල බලලා තමන්ගේ නිවන කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙම කරොත් අර පෝටල වගේ චරිත බවට පත් වෙන්න පුළුවන්. නිවන කරගන්න නම් පින්වතුනේ මහා සමුද්‍රයෙන් දිය දෝතක් ගුරුවරයෙක් අරගෙන දෙනකොට ආන් ඒ දිය දෝත බීලා තමන්ගේ පිපාසය නිවා ගන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයටයි පින්වතුනි අපි කරුණු සිද්ධ කරන්නේ. ඒ නිසායි ඔබට නිරන්තරයෙන් මතක් කරන ඔබ කරන පුණ්‍ය කර්මයක් සිහිපත් කරගන්න කියලා මේ වෙලාවේ. මොකද ඔබ මේ දේශනාව වහන්න කලින් මොන මානසිකත්වයක හිටියද කියලා පින්වතුනි අපි දන්නේ නැහැ. ආරාමයට යනකොට නම් ඔබ යම් වේලාවක් දේශනාව පටන් ගන්න කලින් මෙහෙට ඇවිල්ලා බණහන් එන පින්වතුන්ට ආසන පනවල, ඒ වගේම ධර්මශාලා වතුපතු ගාලා මල් ආසනේ සුද්ධ පවිත්‍ර කළා, බුද්ධ පූජා වඩම්මවලා, ස්වාමීන් වහන්සේලාගේ දානේ සූදානම් කරගන්න ඒ වැඩ කටයුතු වලට උදව්පදව් කරලා, වැසිකිලි කැසිකිලි සෝදලා පවිත්‍ර කරලා, ඔය ආදි වශයෙන් පින්වතුනි මහා පුණ්‍ය සම්භාරයක් රැස්පත් කරගන්නවා. ඒ වගේම පින්වතුනි ආරාමයේ ඉන්න වෙලාවට ඔබේ හිත වෙන කොහෙවත් දුවන්නේ නැහැ. ඔබේ හිත කාමයට, ద్వේෂයට, මෝහසහගත අදහස් වලට ඇදෙන්න තියෙන නැඹුරු ගොඩාක් අඩුයි. මොකද මේක සුද්ධවන්ත පරිසරයක් නිසා. ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න පරිසරයක් නිසා. ඒ නිසා පින්වතුනි මේකෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා, ලොකු ශක්තියක් ලැබෙනවා. නමුත් ඔබ gederin diddi ඔබ දන්නවා පින්වතුනි ඔය වහලයක් ගහගත්තේ මොකටද කියලා. හතර පැත්තෙන් බිත්ති බැඳලා ඒනුත් එළියෙන් තාප්පයක් ගහගත්තේ මොකටද කියලා. කාටවත් පේන්නේ නැතිව කරන්න ඕන වැඩ කටයුතු වගේක් තියෙනවා. මොකද ඒවා පින්නේ ලෝකයා දැක්කොත් එහෙම එයා ඒවට අපහාස කරනවා. එයා ඒවට කෙල ගහනවා. තුනොදකින් කියනවා. ආන් ඒ නිසා ඒ පරිසරය තුල පින්නේ කරන්න සිද්ධ වෙලා තියෙන යම් කරුණ වගේක් තියෙනවා. හැමෝම කැමැත්තෙන් කරනවා කියලා මම කියන්නේ. කරන්න සිද්ධ වෙලා තියෙන යම් කටයුතු වගේක් තියෙනවා. ඒ වගේම පින්වතුනි ඔබත් එක්ක ඇසුරු කරන පිරිස නිරන්තරයෙන්ම ඔබේ ප්‍රසාද හිත රැකගන්න ඔබට උදව් කරනවා කියලා අපි කිව්වොත් මම හිතන්නේ ඒක පිළිගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි කියලා ඔබත් දන්නවා. ඉතින් ආන් ඒ නිසා ගෙදරදී විශේෂයෙන් ඔබ බණ අහන වෙලාවට ඔන්ලයින් රේඩියෝ එකේ හරි කමක් නැහැ, ටීවී එකේ හරි කමක් නැහැ පින්වතුනි. ඒ කරන දහම ඔබට ඒ වෙලාවේ හොඳට අවබෝධ වෙන්න උදව් වෙන කාරණාවක් තමයි කරගත පිනක් මතක් කරගන්න එක. මේ අපේ සම්ප්‍රදාය තුල තිබ්බ කරුණ පින්වතුනි. ගුරුවරයා පන්ති පටන් ගන්න කලින් ඒ ගුරුවරයා පන්ති කාමරේ එනකොට අපි හැමෝම නැගිට්ටා. සමහර මට ඔබෙන් අහන්න වෙයි මතකද කියලා. මොකද පින්වතුනි මේ සදාචාරය අද කෙමෙන් කෙමෙන් අපේ සමාජයෙන් දුරු වීගෙන යන දේවල්. මම මතකයි මම පළවෙනි වතාවට එංගලන්තේ ඉස්කෝලේකට ගිහිල්ලා පළවෙනි දවසේ පන්තියට සූදානම් වෙච්ච වෙලාවේ මම රද වගේ මතකයි පින්දුන අපිට මුලින්ම ආවේ අපේ ගණිත ගුරුතුමා. පන්ති දෙනකොටම පින්දුනි අපිව නැගිටිනවා. ආයේ දෙපාර හිතන්න දෙයක් නැහැ. එසගේ නම ජෝන්. මම රද වගේ මතකයි සර් පන්තිනේකොට පින්තුනි හිතන්න දෙයක් නැහැ නැගිටිනවා. ඔටෝමැටිකලි කකුල් දෙක දිගහැරෙනවා. ඉතින් ඒ වෙලාවේ පින්තුනි මට හරි අමුතුයි. පන්ති හිටපු අනෙක් ළමයි එහෙම ආචාර දැක්වේ නැහැ ගුරුවරයාට. මං කියන්නේ ඒක වැරදි කියලා, නමුත් ඒ ඒ සංස්කෘතියේ හැටි. ඒ වගේම තවත් කෙනෙක් පින්වතුනි කකුල් දෙක පුටුවක් උඩ දාගෙන, තව කෙනෙක් මේසේ උඩ දාගෙන. සමහර වෙලින් මේ ඒගොල්ලෝ නිගරු කරනවා නෙමෙයි වෙන්න පුළුවන් ගුරුවරයාට. නමුත් මේ විශ්වයේ තියෙන සනාතනික සත්‍යක් තියෙනවා පින්වතුනි. ඒක ආගම් කුල මල ભેදවලට අදාළ කාරණාවක් නෙමෙයි. පිදියුත්තන් පුදන්න කියන කාරණාව. ගුරුවරයෙක් කියලා කියන්නේ අති සුවිශේෂී පුද්ගලයෙක් කෙනෙකුගේ ජීවිතේට. එනිසා ඒකයි පින්වතුනි අම්මයි තාත්තයි දෙන්නට දෙගුරු කියලා කියන්නේ. මොකද ඒ අය තමයි දරුවෙකුගේ ජීවිතේ පළවෙනි ගුරුවරු දෙන්න. එතනින් එහාට යම් දවසක ඊට වඩා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් හම්බ වෙනවා නම් පින්වතුනි ගොඩක් දුරට මේ මහා සංඝරත්නයම තමයි. මොකද එතනින් එහාට ශ්‍රේෂ්ඨ ගුරුවරු හොයාගන්න නැහැ මේ තුන් ලෝක ධාතුවේ. ඉතින් ඒ ගුරුවරු හමුවේ අපි කටයුතු කරපු විදිහක් තිබ්බා. ඒවා තුල තමයි පින්වතුනි අපි මෙතුවක් කාලයක් ආපු ගමන් මගේ අපේ ගමන සාර්ථක කරගන්න උදව් වෙන. ඉතින් අර ප්‍රසාද හිතින් දෙයකට සම්බන්ධ වෙන වැඩසටහනක් ඒ වැඩපිළිවෙලක් එදා ඉඳන් අපේ සංස්කෘතිය තුල තිබ්බා. ඒ නිසා ඇදුරුතුමා පන්තියට එනකොට ඒ හැමෝම නැගිටලා ආචාර කරලා සමහරක් වෙලාවට පසඟ පිහිටුවලා වන්දනා කරලා ඒ ගුරුවරයා ගැන මහා ප්‍රසාද හිතින් මහා ආදරයකින් මහා ගෞරවයකින් තමයි පින්දුනේ වැඩ කටයුතු ආරම්භ කරේ. වාහනය කෙලියට දාන කලින් පින්දුනේ අපේ ආදි සීහෙලයන්ගේ පුරුද්දක් තිබ්බා. සුක්කානම් තුම්පාරක් අත් දෙක එකතු කරලා ආචාර කරගන්න. ඒ සුක්කානමට වැඳ නෙමේ තිසරණය සරණ ගිහිල්ලා තියෙන බව සිහිපත් කරගත්තා. ඒ ප්‍රසාද හිත පින්දුනේ හැම වෙලාවෙම නගාගත්තේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඕනෑම අවස්ථාවක ඔබේ හිතට බයක් ආවොත්, ඇතිකෙන්මක් ආවොත් මහා සංඝරත්නය සිහිපත් කරගන්න. ඒකල බැරි වුණොත් මහා ධර්මරත්නය සිහිපත් කරගන්න. ඒත් බැරි වුණොත් තථාගතයන් වහන්සේ සිහිපත් කරගන්න. ඔය කිනම් අවස්ථාවකදී හෝ ඒ හිතේ තිබ්බ බය, ඇතිකෙන්ම පහ වෙලා යයි හිරුදුටු පිනිබිඳුවක්සේ. අනේ වගේ පින්වතුනි අපි මේ දේශනාවක ආරම්භයේදී ඔබට මතක් කරනවා කරපු පිනක් සිහිපත් කරගන්න කියලා. ඔබ දන්නව පින්වතුනි පින කියන වචනේම තේරුමයි තියෙනවා. ඒකෙන් මොකද්ද කෙරෙන්නේ කියලා. හිත පින වෙනවා. ඒ කියන්නේ ප්‍රසාදයටපත් වෙනවා. ප්‍රසාද හිතට තමයි පින්වතුනි නිවන ගෝචර වෙන්නේ. ආන් ඒ නිසායි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඒ හිතේ ප්‍රසාදේ නගා ගන්න තියෙන හොඳම විදිහ ඔබ කරගත පිනක් සිහිපත් කරගන්න කියලා. ඉතින් ඒ තාත් අපිට විස්තරේ ලියලා ඉවර පස්සේ අපි කල්පනා කරා. මොකද තාත්තා කිව්වේ ගෙදර පිරිස එකතුනාට පස්සේ එයා විනාඩියක් වගේ කාලයක් ඇතුළත මොකක් හෝ කවුරු හෝ ගෙදර ඒ ඉන්න කෙනෙක් පවුල එකතු වෙලා හෝ අරුතරමේ තමන් විසින් හරි කරපු යම් පිනක් තියෙනවා අනෙක් අය නොදන්න ආන්න ඒකේ අවස්ථාවේ සිහිපත් කරලා දෙනවා කියලා අනෙක් හැමෝටම සාදුකාරයකින් අනුමෝදන් වෙනවා. මහන පින්දේ මොනතරම් නිර්මාණශීලී අදහස්ද කියලා. ඕවා මං කිව්වේ නැහැනේ කරන්න කියලා. පොටක් පාදලා දුන්නට පස්සේ පින්තුනේ ඒක දිගේ ලෙහාගෙන යන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකට ප්‍රඥාව පිහිටලා තියෙන්න ඕනේ. බුද්ධිමත් මිනිස්සු එහෙම කරගන්නවා. ඇඟිල්ලෙන් එන එන ඔක්කොම කියන්න ඕනේ නැහැ. යම් කාරණාවක් පෙන්වලා දුන්නට පස්සේ එතනින් එහාට ඒ කාරණාව පාවිච්චි කරගෙන තමන්ගේ අඩුපාඩු හදාගන්නත්, හොඳ ගති පැවතුම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නත් බුද්ධිමත් මිනිස්සු දක්ෂයි. ඔබ හැමෝමත් ඒ වගේ කටයුතු කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා පින්වතුනි. ඉතින් මම කල්පනා කරා අද පටන් ඒ අවස්ථාව සඳහා පොඩි වෙලාවක් විනාඩියකට හෝ ඊට ආසන්න කාලයක් ලබා දෙන්න. මොකද ඔබට තමන් කරගත පින හොඳට සිහිපත් කරගන්න පිරිසක් එතන ඉන්නවනම් ඒක තමන්ගේ පවුලේ අයට මතක් කරලා දෙන්න. අන්න ඒ සඳහා අවස්ථාව උදා කරගන්න. ඒ වගේම පින්වතුනි එහෙම කරාම මේක පුරුද්දක් කරගත්තට පස්සේ ඔබ සතිය පුරාවට දැන් කල්පනාකාරීව ඉන්නේ පිනක් කරගන්න අවස්ථාවක ඔය හොයා. දැන් ඒ ගෙදර පිරිස ඒ වගේ ඇති කියලා මම විශ්වාස කරනවා. පිනක් කරගන්න අවස්ථාවක ඔය හොයා ඉන්නේ. මොකටද? දන්නව පින්වතුනි, සෙනසුරාදා හවසට දේශනාව තියෙනව අහන්න. ඒ දේශනාව අහන්න කලින් ස්වාමීන් වහන්සේ මතක් කරනවා කරපු පිනක් සිහිපත් කරගන්න කියලා. ආන් ඒ වෙලාවේ Tamante පින සිහිපත් කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් එතනින් අනික් පිරිසටත් ඒ පින අනුමෝදන් කරගන්න අවස්ථාවක් සලසලා දෙන්න ඕනේ. ආන් ඒ නිසා පින්වතුනි එහෙම කරනවා. ඒ වගේම පින්වතුනි සමහරක් විට ඔබට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන්. ගෙදර පිරිස එකතු වෙලා ඉන්න වෙලාවට තව කෙනෙක් කරපු යහපත් ක්‍රියාවක් දැකලා ඒක ගෙදර අනික් අය ඉස්සරහා ප්‍රශංසාවට ලක් කරන්න. මානවිද කොච්චර සුන්දර පරිසරයක් අපිට හදාගන්න පුළුවන්ද ගෙදර තුල. කවදාකවත් පිරිස අතර තරහමාරහ ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ හිතවල කෝන්තර තියන් ඉන්නේ. සතියේ මැද්දේ මොකක් හරි වචනයක් එහෙට මෙහෙට වෙලා හරි පොඩි හිතිරිදීමක් හරි වෙලා තිබුණා නම් පින්වතුනි මේක කදිම අවස්ථාවක් නේද? ඒ කියන්නේ ඔබ පන්සල් යන වෙලාවනේ පින්වතුනි මේ සතියකට වරක් ඔබ පන්සල් යනවා. පන්සල් යන වෙලාවට ඔබට තියෙන්නේ ඔය හිතවල තියෙන මොනා හරි කිලුටු කෙලස් කෑලි තියෙනවා නම් ඒවා අයින් කරගන්න. මොකද අතිශය සුද්ධ වෙච්ච දහමක් පින්වතුනි ඔබ ඊට පස්සේ අහන සූදානම් වෙන්නේ. ඉතේ දහමේ ගතියට ගැලපෙන්න ඕන ඔබේ හිතේ ගතිය. එතකොට තමයි ගතියට ගති ගැලපිලා ඔබට දහම වැටහෙන්නේ. දහමේ ගතිය ඔබ දන්නවා. සවාක්ඛාතෝ භගවතා ධම්මෝ කොහොමද? සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායිකයි ආදී වශයෙන් පින්වතුනි. දහමේ ගතිය ඔබ දන්නවා. යම් පමණකට හරි දන්නවා. ආන්ගේ ගතියට පින්වතුනි ඔබේ හිතේ ගතිය පෑහෙනකොට තමයි ඒ දහම ඔබේ හිතට කාවදින්න පටන් ගන්න. එහෙම නැතුව පින්වතුනේ හිතේ ප්‍රසාදයක් නැත්තම්, හිතේ ඒ ගතිය පිහිටලා නැත්තම් ඔබේ හිත තුළ ආර්ය ගති පිහිටන්න හේතුවක් නැහැ. එනිසා ඔබට පුළුවන්, ඔබ කැමතිනම් ඒ වෙලාව පාවිච්චි කරන්න පින්වතුනේ. තමන් කරපු පිනක් ගැන සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ගෙදර තව කෙනෙක් කරපු පිනක් දැකලා ඔබට පින්න එක අගයන්න පුළුවන් අනික් අය ඉදිරියේ. එතකොට අම්මට පුළුවන් තාත්තා කරපු යහපත් දෙයක් දැකලා ඒක අගයන තමන්ගේ දරුවෝ ඉදිරියේ. තාත්තට පුළුවන් අම්මා කරපු යහපත් දෙයක් දැකලා ඒක අගය කරන්න. බලන්න පින්තුනේ දරුවෝ මොනතරම් ඒ තමන්ගේ අම්මා තාත්තා ගැන ආදරයක් ගෞරවයක් හිතේ ඇති වේද? අම්මයි තාත්තයි දෙන්නයි මේ තරම් ආදරෙන් සමගින් ජීවත් වෙනව නම් මම කොහොමද අයියත් එක්ක, අක්කත් එක්ක, නංගිත් එක්ක එනකොටා ගන්න? මමත් ඒ වගේ වෙන්න එපැයි. දරුවන්ට පින්වදින තමන්ගේ අම්මලා තාත්තලා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ හීරෝස්ලා, වීරයෝ. ඒ වීරයෝ වගේ වෙන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඔබ වීරයෙක් නොවුනොත් පින්වදින ඔබේ දරුවට, ඔබේ දරුවට අදහසක් පහළ වෙනවා යට රැඳින ඇඳුම එළිය රැඳගෙන, බෙඩ්ෂීට් එකක් බෙල්ල වටේ බැඳගෙන, අර ඇඳ විට්ටමෙන් පල්ලෙහාට පනින්න කළ බෙල්ල කඩාගන්න. අතක් දික් කරගෙන අනික් අත පස්සට දික් කරගෙන ඔන්න ඔය විදිහට. එහෙම වෙන්නේ පින්වතුනේ තමන්ට වීරෙක්, ඒ දරුවට වීරෙක් ඕන වෙලා තියෙන බව තමයි පින්නේ එකෙන් පේන්නේ. වීරෙක් ඕනේ වුණා වීරෙක් හොයාගන්න නැහැ. ඒ නිසා කාටුන් එකක් බැලුවා, ෆිල්ම් එකක් බැලුවා, ආන් එකේ හිටියා පිටහරහා සයන්න ගහගත්ත වීරෙක්. ඉතින් ඒ වය ඇත්තට මේ ලෝකේ නැති බව ඒ දරුවා දන්නේ නැති නිසා දැන් එහෙම කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් බරිත වෙලා ඉන්න චරිත තමන්ගේ වීරයෝ කරගත්තට පස්සේ පින්වතුනි ඒ වීරයෝ බවට පත් වෙන දරුවොත් දන්නේම නැතුව තමන්ට මහා අයහපතක් කරගන්නවා. ඒකයි. ඉතින් කරුණු කාරණා ගොඩක් තියෙනවා හිතලා බලන්න පින්වතුනි. මේ හැම එකක්ම ඔබ ප්‍රායෝගිකව නිවන කරගන්න වැඩ පිළිවෙල තුළ ඔබට වැදගත් වෙන දේවල්. එනිසා ඒවා තේරුම් අරගෙන කටයුතු කරගන්න. එහෙමනම් අපි දැන් ඒ සඳහන් කළ ආකාරයට කටයුතු සිද්ධ කරගෙන අර ප්‍රායෝගික නිවන් මඟ වැඩසටහන තුළ තමන්ගේ ජීවිතය වෙනස් කරගත්ත එක්තරා සුවිශේෂී චරිතයක් ගැන ඔබට සඳහන් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි ඉන්නනතුරු ඒ සඳහා අවස්ථාවක් උදා කරගන්න. හොඳයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
හොඳයි. පින්වතුන් සියලු දෙනාම මා කීවයින් පසු මේ ආකාරයට සජ්ජහනා කරමින් තිසරණී සහිත පංච ශික්ෂාපද සමාදන් වෙමු.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත.
හොඳයි. එමනම් මේ පින්තුන් සීල දනම් කල්පනා කරගන්න. මේ දස දහසක් ලෝක ධාතුවක වැඩවාසය කරන තථාගතයන් වහන්සේගේ පිහිට රැකවරණය ආරක්ෂාව සරණ බලාපොරොත්තුවෙන් ඉන්න යම් තාක් දෙවිදේවතාවන් වහන්සේලා කොට්ටාසයක් ඇත්නම් ආන් ඒ සියලුම දෙවිදේවතාවන් වහන්සේලාට මේ ස්ථානෙට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම පින්වතුනි, මේ ලෝකපාලක මහීපාලක යම් තාක් දෙවිදේවතාවන් වහන්සේලා ඇත්ද, ඒ වගේම චාතුර්මහා රාජිකේ රාජ කරන්නා උතුරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ ඒ දෙවි රජ දරුවන් ඇතුළු කොටගත් ඒ වගේම සක්‍ර දේන්දුම ප්‍රධාන කොටගත් යම්තාක් දිව්‍ය මණ්ඩල ඇද්ද ඒ සීලම දෙවි දේවතාවන් වහන්සේලාටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගන්. ඒ වගේම පින්වතුනි ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවන් වහන්සේලා යම්තා පිරිසක් ඇත්නම් ඒ සිවිදනත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම ඔබේ අතින් අවඩ අසාධාරණයට ලක් වෙච්ච යම් පිරිසක් ඉන්නවා නම් ඔබත් එක්කට මේ සසර ගමන ආපු පිරිස අද ඔබේ අතින් වෙච්ච වැරද්ද නිසා ඔබත් එක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙන ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතයට බාධා කරනවා කියලා අදිෂ්ඨානෙන් ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් පින්වතුනි ආන් ඒ සිරුද නාවත් මේ මොහොතේ මහා මෙත්තාසගත චේතනාව යුක්තව සිහිපත් කරගෙන එයට හිංගයක් හිංසාවක් කරන්න නෙමෙයි එය පන්න ගන්න නෙමෙයි ඔය ආදි වශයෙන් පහත් මානසිකත්වවල නොදියුණු මානසිකත්වවලට අනුකූලව නෙමෙයි පින්වතුනි ඒ සිරු ලෝක සත්වයන් කෙරෙහි අප්‍රමාණ මෙත්තාසගත චේතනාවකින් යුක්තව මේ වෑයම හිතක් දුකෙන් නිදහස් කරන්නයි කියන කාරණාව සිහිර නගාගෙන ඒ සිළු දෙනාටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්න. එවිදින් මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන යම් පිරිසක් අභව ගාමීව ඉන්නවනම් එයින් අතමිදල සුගති මුදිත වන්නට අදිෂ්ඨාන තියලා ඒ වගේම සුගති ගාමී වෙලා ඉන්න යන්තා පිරිසක් ඇත්නම් ඒ සිළු දෙනාටම මේ සද්ධර්මය අවබෝධ වීමෙන් තම තමන් බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට හේතු ප්‍රනිශ්‍රේ සිරු දනාටම සැකසෙත්වා කියලා අදිෂ්ඨාන තියමින් මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සිරු දනාම හිතින් ඒ සෑම සිරු දනාටම මේ ස්ථාන වලට එන්නට කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා හොඳයි. ඒ වගේම මේ පින්වත් පිරිස සිරිද නාම දැන් මේ මොහොතේ සසර යාපු ගමනේ අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට ලක් වෙලා එයාගේ ඇසුරට වැටිලා කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් සබ්‍රහ්මචාරීන් වහන්සේලාව හඳුනා ගන්නට නොහැකිව එයාව තේරුම් ගන්නට නොහැකිව තමන් ගැතින් වෙච්ච අපවාද උපවාද යම්තාවක් ඇත්නම් ඒ සියල්ලක්ම කමා කරගන්නයි දැන් මේ සූදානම් වෙන්නේ පින්වතුනි. ඒ සඳහා ඔබ සිරිද නාම ඉතාමත් නිහතමානී කමින් යුක්තව තමන්ගේ හිත සූදානම් කරගන්න. මොකද පින්වතුනි ආඩම්බරකමට සමාවිල්ලලා ඇති පළක් නැහැ. ඒ සමාව ලැබුණා කියලා ඔබට ඇති යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මේ හිතෙන් අපවාද උපවාද වෙන්නේ නැති. මොකද අවිද්‍යාව තෘෂ්ණාව තියෙන ඕනම හිතකට ඒ දේ සිද්ධ වෙන්න පුළුවන් නිසා. එහෙනම් මගේ අතින් මේ උත්තරීතර ආරයන් වහන්සේලාට බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ඒ වගේම සම්බුද්ධ ශාසනයේ දන හෝ නොදන ආරුපවාද සිදු වෙලා තියෙනවා නම් ඒ සියල්ලක්ම කමා කර ගැනීම පිණිස මම මේ කිනා ආකාරයට සිදු දනා මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මම එන ගමන තුල මගේ සිත කය වචන යනති දොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගපරලාභී උත්තරීතර ආරණ වහන්සේලාට මගේ අතින් වෙච්ච අපවාද උපවාද හිංගි හිංසා කරදර හිරිහැර බාධක අවලාද යම්තාක් සිදු වී ඇතනම් ඒ සියල්ලකටම උන්වහන්සේලා මාහට දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමා කර වැඩවදාරන සේක්වා. ඒ වගේම පින්වතුනි ඔබ සිළු දිනා මේ මොහොතේ අදිෂ්ඨානයක් ගන්න විමත්තට කෙදිනකවත් මේ සසර වසන තුරාවට තමන්ගේ අතින් ඒ උත්තරීතරාරින් වහන්සේලාට වරදක් වෙන්න දෙ දෙන්නේ නැහැ කියලා. හොඳමයි එහෙමනම් සියලු දෙනාම පින්වතුනි මේ මොහොතේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් ඔබ මේ සතියේ පුරාවට ජීවත් වෙන අතර වාරේ සිදු කරගත් යම් පුණ්‍ය ශක්තිය පුණ්‍ය කර්මයක් ඇතනම් ආන්න එක මේ මොහොතේ සිහිපත් කරගන්න. සිහිපත් කරගෙන ඒ නැගිච්ච පිණේ අනුභවයෙන් ඒ වගේම මේ සසර ආපු ගමනේ යම්තාක් පින් සම්භාරයක් රැස්පත් කරගත්තනම් ආන් ඒ සියල්ලකගේම අනුභවයෙන් මේ මොහොතේ පටන් මේ සද්ධර්ම දේශනාව හොඳ අවධානයෙන් ශ්‍රවණය කරන්නට හේතු වාසනා සැකසෙත්වා. ඒ වගේම ඔබ සියලු දෙනාටම මේ සද්ධර්ම මණ්ඩපයේ තුලදීම දහසක් නැයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්ට හේතු වාසනා සැකසෙත්වා. යම් පිරිසක් ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටා ඉන්නවා නම් ඉදිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඒකාන්තෙම සාක්ෂාත් වෙත්වා කියන අදිෂ්ඨානයෙන් යුක්තව සියලු දෙනාම දැන් මොහොතක් කල්පනා කරගන්න. එහෙමනම් ඒ අදිෂ්ඨානයෙන් යුක්තව දැන් ඔබ සියලු දෙනාම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට හොඳ අවධානයෙන් සූදානම් වන්න. මම ඔබට පොරොන්දුවක් වුණා ජීවිත කතාවක් ඔබට කියන්නම් කියලා. හැබැයි ඒක කියන කලින් පින්වතුනි තව කාරණාවක් ඔබට කියන මම පොරොන්දු වුණා. මේ පංච ශික්ෂාපද නිතර සමාදන් වෙන එකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා කලින් කිව්වොත් සමහරට දෙවෙනි එක කියන අමතක වෙයි දේශනා මැද්දේ. ආන් ඒ නිසා අපි ඉස්සෙල්ලා ඒක කතා කරලින්. කොහොමද අවසන් වෙන්න කලින් ඔබ මට මතක් කරන්න අර කතාවක් කියන්න. මතක් කරේ නැත්නම් ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඔබේ වැරද්ද. නමුත් ඔබට අත්‍යවශ්‍යම දේවල් ටිකක් තියෙනවා. කරන්නන් වාලේ දේවල් කරනවට වඩා පින්වතුනි ඒවා අර්ථ සහිතව කරොත් ඒවල ප්‍රතිඵල ගොඩක් තියෙන බව අපිට වැටහෙන නිසා ඒක මුලින් කියලා ඉන්න එකේ වැදගත්කම අපිට පැහැදිලි. තර මම ඒ වෙලාවට මතක් කරේ පින්වතුනි මේ පංච ශික්ෂාපද පංචිල් නෙමේ පංච ශික්ෂාපද ඒවා ශික්ෂාපද ඒක වතක් වතක් කියලා කියන බ සමාදන් වෙන්න ඕන දෙයක්. යම් දවසක පින්දන ඔබේ හිතේ සීලය පිහිටනවා. සීලය පිහිටන්නේ හිත සිසිල් වෙන තරමට. ගිනිගත් හිතක් සිසිල් වෙන පින්දන ආන්ගේ හිතේ සීලය පිහිටනවා. අපි කියමුකෝ ලය සිසිල් වෙන තරමට කියලා සීලය පිහිටන්. එතකොට ඔබ අන් එතනට යන ගමනේ පින්වතුනි කරන කියන සමහර දේවල් තියෙනවා. එක්කෝ ඒ වැඩපිළිවෙල තුලින් ඔබව අර ඉලක්කය ගාවට යන්න වේගෙන් යන උදව් කරනවා. එහෙම නැත්නම් ඒ ගමන අතිශය දුෂ්කර කරනවා. එක්ක වේගෙන් ඔබ යන ගමනට උදව් කරනවා. ශීඝ්‍රගාමී වෙතනට යන්න හරි ලිස්සන බෝට්ටුවේ යන්න තියෙන ගමනේ ග්‍රීස් ගියාวะ කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් පින්වතුනි ඒ ගමන අතිශය දුෂ්කර කරනවා. හරි නිකන් ලිස්සන බෝට්ටුවට වැලි අහුරලා තිබ්බා වගේ. එතකොට ඔබ දන්නවා පින්වතුනි මේ ගමන ශීඝ්‍රයෙන් යන්න උදව් කරන දේවල් තමයි ඔබ කරගන්න පුණ්‍යක්‍රියා. ඔබ දන්න ඔය වගේම පින්තුනි මේ ගමන දුෂ්කර කරගන්න ඔබ කරන දේවල් තමයි මොනවාද? මොනවාද? දස අකුසලය. දස පුණ්‍යක්‍රියා කරන තරමට ඔබට පුළුවන් වෙනවා පින්තුනි ඔබේ හිත ඉක්මනින්ම සීලවන්ත හිතක් බවට පත් කරගන්න. තව දේශනාවක් අවසානයේ සාමාන්‍ය පිරිස සජ්ජහනා කරන් වන්දනා කරනකොට ස්වාමීන් වහන්සේට සීලවන්තං ගුණවන්තං නේද? පුණ්‍යක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං ආදි වශයෙන් පින්තුනි. සීලවන්තකම කියලා කියන්නේ පින්තුනි ධම්ම අවබෝධය තුළ ලැබෙන දෙයක්. ඒකට පින්තුනි මේ හිත රාගෙන් ద్వේෂෙන් මෝහෙන් මිදිලා තියෙන්න ඕන. නැත්තම් මිදිලා කියලා අදහස් කරේ ඒකෙන් අත මිදිලා තියෙන්න ඕන. නිදහස් වෙලා තියෙන්න ඕන. අත මිදෙන්න පින්තුනි රාග ద్వේෂ මෝහ කියන ගිනි. කොමදන් ඔබ දන්නව මේවා රාග ගින්න, ద్వේෂ ගින්න, මෝහ ගින්න නේද? ඉතින් හිතක් තුල ගිනිපත් වෙන වෙලාවට පින්තුනි ඒ හිත සිසිල් වෙලා තියෙනවා කියලා අපිට පිළිගන්න අමාරුයින්. එහෙනම් ඒ ගිනි නිවෙන තරමට තමයි හිතේ සිසිලස නැත්තම් හිතේ සීලය පිහිටන්නේ. එහෙනම් සීලය කියන එක ඔබට බලෙන් කරන්න පුළුවන් දෙයක්ද? මං අද ඉඳන් සීලවන්තව ඉන්නවා කියලා එහෙම බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්තුනි. ඔය ඔබ හිතන්නේ සීලවන්තව ඉන්නවා කියලා ඔබ කියද්දී ඔබ හිතන්නේ පින්තුනි ඔබ ඔබේ අතින් වැරදි නොවෙන්න වග බලා ගන්නවා කියලා. ඒ කියන්නේ වැරදි මම මට කරන්න දෙන්නේ නැහැ. කරන්න දෙන්නේ නැහැ කියන එකයි මගේ අතින් වෙන්නේ නැහැ කියන එකයි කරුණු දෙකක් කියලා ඔබට තේරුම් ගන්න ඕනේ. අපනික මම මෙහෙම හිතන් රබර් ගහක් ගන්නකො පින්තුනි. රබර් ගහක් අඩි 10 15 සමහරක් විතර ඊටත් වැඩියෙන් රූස්ස ගහක් වගේ පින්තුනි උස යනවා. රබර් ගහක් කියලා කියන්නේ පඳුරක් වගේ දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ කඳ මැද්දෙන් හැමතැනටම අතුරු කිලි ගිහිල්ලා පඳුරක් වගේ හැදෙන එකක් නෙමෙයි ඒක. ඒ නිසා රබර් ගහක පඳුරු කප්පාදු කරනවා කියලා වැඩපිළිවෙලක් ඔබ කරන්නේ නැහැ. ඔබ හෙවත් මේ රබර් වගාව යේ නීල ඉන්න කවුරු හරි පිරිසක් ඉන්නවනේ එහෙම අවස්ථාවක් නැහැ පින්වතුනි. ඒකට හේතුව රබර් ගහ එහෙම එකක් නෙවෙයි නිසා. කොටිම රබර් ගහ තේ ගහ වගේ නෙමෙයිනේ. තේ කියලා කියන්නේ ඊට වඩා වෙනස් જાතියක්. ඒක ඒ ශාකයේ හැදෙන විදිහ ඒක පඳුරක් වගේ හැදෙන්නේ. ඒ නිසා ඒක කප්පාදු කරන්න ඕනේ නැති ආදි වශයෙන් මොකද වැඩපිළිවෙලක් ඇති. නමු රබර් ගහට එම අවශ්‍ය නැති වෙන්නේ රබර් ගහෙම වෙන්නේ නැති නිසා. එහෙනම් වෙන්නේ නැති දෙයක් සහ නොකරින්න දෙයක් අතර වෙනසක් තියෙනවා. දැන් ඔබ රබර් ගහක් කප්පාදු කරන්නේ නැත්තේ ඒකෙන් රබර් ගහේ අර අතුරුකිලි කප්පාදුවක් සිද්ධ කරන්නේ නැත්තේ රබර් ගහක් එහෙම හැදෙන එකක් නෙවෙයි නිසා. ඒ නිසාම කරන්න අවශ්‍ය නැහැ. නමුත් තේ ගහක් එහෙම නෙමෙයි. ඒකේ ඒ වැඩෙන ස්වરૂපයක් තියෙනවා, ස්වභාවයක් තියෙනවා. ආන් ඒ නිසා ඔබට සිද්ධ වෙනවා එහෙම වැඩ පිළිවෙලක් කරන්න. ඕනවන වඩා ලොකු වෙන්නේ නැති වෙන්න, ඒ ළඟපාද තියෙන අනෙක් පැලවලට හානියක් නොවෙන්න ඔබට සිද්ධ වෙනවා බින්ද යම් කප්පාදුවක් සිදු කරන්න. ඔබට ඒ වගා කරන පිරිසක් නම් හෝ ඒ කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වෙන හෝ එහෙම දන්නේ කියන අය ඉන්නවා නම් පිටින් අදහසක් ඇති. ඔබ නිකන් නැත්තම් ඔය පාර යන ගමන් තේවත්තක් එහෙම දැක්කෝ. විශේෂයෙන් ඔබ දැන් ආරාමයට ආපු ගිහපු කාලේ රබර් වතු දැකලා තියෙනවා, තේ වතු දැකලා තියෙනවා. මොකද ගොඩක් ඒ වගේ වගාවල් බහුල ප්‍රදේශයක අපි ජීවත් වෙනවා. ඉතින් ඔබ දැකලා තියෙනවා මම මේ කියන කරුණු. හැබැයි ඔබ ඉපදුනත් කොළඹ ජීවත් වෙන්නත් කොළඹ මැරිලා යන බලාපොරොත්තු ඉන්නත් පින්දින කොළඹ ෆ්ලැට් එකක නම් එහෙනම් අරුතර්මේ Google කරලා හරි බලන්න රබර් වගාවක් සහ තේ වගාවක් ඒ දෙකේ වෙනස මොකක්ද කියලා. මොකද ඉස්සරහට කොහොමත් හැම දෙයක්ම Google කරලා තමයි බලා ගන්න වෙන්නේ. දවසක් ඒ පින්දුනේ අම්මා කවුද කියලා අහුවම පොඩ්ඩක් ඉන්න මම Google කරලා බලන්නම් කියලා උත්තර දෙන්න වෙන. එහෙම දවසක් අනිවාර්යෙන් එනවා. ඔක්කොම Google තමයි දන්නේ. මම මොකුත් දන්නේ නැහැ. ඉතින් කෙසේ හෝ පින්වතුනි ඔය ගස් දෙකේ වෙනස ඔබ දන්නවා වගේ මේ හිතේ සීලයක් පිහිටනවා ධම්ම අවබෝධයක් තුල. ඔබ මේ වැඩ පිළිවෙල තුල නිරත වෙලා ඉන්න පිරිසක්. අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණ ඔබට වැටහෙන්න පින්වතුනි මේ ලෝකෙන් ආශ්‍රාදයක් ගන්න දෙයක් නැහැ කියලා අවබෝධ වෙන්න ආශ්‍රාදයක් නැත්තම් ඒ ආශ්‍රාදයේ ගන්න ඔබ දස කුසලයේ කරයිද කියලා ඔබ මට කියන්නේ. නැති ආශ්‍රාදයේ ගන්න දස කුසලයේ කරයිද? එහෙනම් ඔබ හොඳටම දන්නව නම් පින්වතුනි ඔබ කැමතිම જાති මාලයක් තව කෙනෙක් ගාව නැහැ කියලා ඔබ ඒක එයාගෙන් හොරගම් කරන්න උත්සාහ කරනවද? මෝඩෙක් නිපින්දනේ එහෙමනම් නැති දෙයක් ගන්න බෑනේ. ඉතින් ඒ බලාපොරොත්තු වෙන දේ මේ ලෝකෙන් නැති බව වැලිකැටයක තර්මකවත් ඒ දේ නැති බව තේරුම් ගියාට පස්සේ බින්දිනේ වැලිකැටයක තරම්වත් දෙයක් හොරගම් කරන්න අදහසක් හිතක් පහළ වෙන්නේ නැහැ ඒ චිත්තසංතානය තුළ. නමුත් ඒ අවබෝධයට පත් වෙලා නැති යමක් ඉන්නවා නම් ඔය අවබෝධය සමහරකට පූර්ණේ වෙලා නැති යමක් ඉන්නවා නම් පින්වතුනේ තාමත් ලෝකයේ දේවල් ආශ්‍රවාදයි සැපයි සාරයි කියලා හැඟෙන ආන් ඒ අය ගෙන් දස කුසලයේ සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ කරනවාමයි කියලා කියනවා නෙමෙයි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පින්වතුනේ අර පංච ශික්ෂා පද වලින් ආවරණය වෙලා තියෙන යම් කොටසක් තියෙනවනේ ආන් ඒ ටික පින්වතුනේ සිද්ධ වෙන්න පුළුවන්. පරපණ නැසෙන්න පුළුවන්. අන්සතු දේ ගන්න හිත නැඹුරු වෙන්න පුළුවන්. කාමයේ වරදවා හැසිරෙන්න හිත නැඹුරු වෙන්න පුළුවන්. බොරු කේලම් පරස වචන කියන්න හිත නැඹුරු වෙන්න පුළුවන්. සුරාසුදු දුරාචාරයේ හැසිරෙන්න හිත නැඹුරු වෙන්න පුළුවන්. මානකාරව කටයුතු කරන්න හිත නැඹුරු වෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් පින්වතුනේ දැන් මම මේ වෙලාවේ පංච ශික්ෂාපද විග්‍රහයක් නෙමෙයි මේ කරන්නේ. ඒවා අපි මීට කලින් දේශනාවල සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාව තුළ ඒවා හොඳට ඔබට පැහැදිලි කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම මේ වෙලාවේ මතක් කරලා දෙන්නේ අරුමතර මේකෙන් ගම්ම්‍ය වෙන බොහොම උඩින්ම තියෙන අදහස හරි ගත්තත් ඒ දේවල් පින්තුනේ කෙනෙක්ගේ හිතට එනකොට වාහනයක් හෑන්ඩ් බ්‍රේක් ගහලා නවත්තනවා වගේ දෙන්නේ නවත්තන්න බෑ. එන්නේ කෙනා. ඒ එනකොට පින්තුනේ ඔබේ හිත ශක්තිමත් නම් ඒ කියන්නේ හොඳරම ශක්තිමත් නැහැ. මොකද හොඳරම ශක්තිමත් නම් ඒව එන්නේ නැහැ. නමුත් යම් පමණකට හරි පින්තුනේ හිත ශක්තිමත් නම් ওই හිතට පුළුවන් වෙනවා ඒ හිතට එන අදහස් ක්‍රියාවට නගන්න නැතුව ඉන්න. අනේ ක්‍රියාවට නගන වැඩපිළිවෙල තුල පින්තුනේ ඔබ සමාදන් වෙච්ච වත ඛණ්ඩණය වෙනවා. ඒ කියන්නේ ඔබ පානාතිපාතා වේරමණී ශික්ෂා පදං සමාදියාමි කියලා සමාදන් වෙලා පරපණ ඔබ යති නැසුනොත් පින්තුනේ එතකොට ඒ කියන්නේ මේ හිතක් ආවා. ඒ හිත දිගේ ගිහිල්ලා ඔබ අතපය පාවිච්චි කරලා එක ක්‍රියාවට නැගුවා. ඕනෝම වැඩපිළිවෙලක් තුල පින්තුනේ ඔබ සමාදන් වෙච්ච වත ඛණ්ඩණය වෙනවා. වතක් ඕනේ පින්තුනේ ශික්ෂණය වෙන්න. ඒකයි වර කියන්නේ ශික්ෂා පද කියලා. ශික්ෂණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? යම් පුහුණුවක් ලැබෙනවා. ඔබ අහලා තියෙනවා ශික්ෂණ රෝහල් ආදී වශයෙන්. ශික්ෂණය වෙනවා කියලා කියන්නේ පුහුණු වෙනවා පින්තුනේ එනවා. ආන් ඒ පුහුණුව ලබන කාලය තුල මොකද පුහුණුවක් ලබන්න ඕනේ නැහැ නේද හිතට එම අදහස එන්නේ නැත්තම්? හොඳට කල්පනා කරලා බලන්න මේවා එකිනෙකට හොඳට ගැලපෙනවා පින්වතුනි. ශික්ෂණය වෙන්නේ ඇයි? හිතට එන අදහස නමුත් ඒ අදහස හිත ගාව නවත්තගෙන ඒවා අතින් පයින් වචනෙන් ක්‍රියාවට නොනගන්න උත්සාහවන්ත වෙන එකට තමයි ශික්ෂණය කියලා කිව්වේ. බයිසිකලයක් පදින උදාහරණයක් ගත්තොත් උපමාවක් ගත්තොත් වැටෙන්න යනවා. නමුත් නොවැටී ඉන්න උත්සාහ කරනවා. නමුත් ඔබ බයිසිකලේ පදින හොඳට පුරුදු වුණාට පස්සේ පින්නේ දැන් වැටෙන්න යන්නේ නැහැ. සමහරට තනි රෝදෙන් යනවා. අත් දෙකත් ඔළුවේ පිටිපස්ස බැඳගෙන. ඒ තරමට විශ්වාසයි වැටෙන්නේ නැති බව. වැටෙන්නේ නැති නිසා නොවැටී ඉන්න උත්සාහයක් කරන්න අවශ්‍ය නැහැ. ඒක එහෙමම සිද්ධ වෙනවා. ආන් ඒ වගේ පින්වතුනි මේ ශික්ෂා පද වල තියෙන වත ඔබ නිතර නිතර මතක් කරන වෙලාවේ ඒ කියන්නේ දේශනාවක් මුලදී පංච ශික්ෂාපද සමාදන් වෙන වෙලාවේ ඔබ කරන්න ඕන සක්‍රියව කරන්න ඕන කොටසක් තියෙනවා. ඒ වචන ටික කියන එක හරි. වචන ටික කිව්වා නොකිව්වා පින්වතුනි ඔබ හිතින් කරන්න ඕන කොටසක් තියෙනවා. සමහර ආන්නේ කොටස ගැන ඔබ මෙතුවක් කල්පනා කරේ නැතුව ඇති. මට අන්න ඒකයි මතක් කරලා දෙන්න ඕනේ මේ වෙලාවේ. පින්වතුනි, මේ ලෝකේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ හේතුඵල ධමයට අනුකූලවයි. හේතු තියෙනවා නම් ඵල සැකසෙනවා. හේතුඵල ධමයට අදාළ නැති අයිති නැති කිසිවක් මේ ලෝකේ නැහැ. එහෙම එකක් තියෙනවා නම් පිළිඳ ඒක මේ ලෝකේ දෙයක් වෙන්න බෑ. යමක් මේ ලෝකේ හටගත් දෙයක් නම් ඒක රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධම්මයක් වෙන්න පුළුවන්. මොකක් හෝ පින්වතුනි, ඔය හයින් ඉන්නේ ලෝකේ පනවන්. ඔය මොකක් හරි වෙන්න පුළුවන් පින්වතුනි, වෙනවනම් හේතුන්ගෙන් තමයි ඒවා හටගන්න පුළුවන්. මේ හිත කියලා කියන්නේ පින්වතුනි එහෙම જાතියක්. මොකද හිත කියලා කියන්නේ මේ දෙයියු දුන්න දේවල් එහෙම නෙමෙයි. හිතක් හටගන්නේ හේතු නිසා. ආන් ඒ නිසා තමයි යම් දවසක ඔබට පිරිනිවන් පාන්න පවා පුළුවන්කම තියෙන්නේ. මොකද හිත හටගන්න හේතු නැති වුණාට පස්සේ එතනින් යන්න හිත හටගන්නේ නැහැ. ඒතර යම් දවසක පිරිනිවන් යමෙක් පිරිනිවන් පෑවා කියලා කියන්නේ ඒ කියන්නේ එයා ගිහිල්ලා තව තැනක ඉපදුනේ නැහැ කියලා කියන්නේ ඒ හිත પરම්පරාව. එහෙනම් අනිවාර්යෙන් හිත කියලා කියන්නේ මොනවද? හේතු වලින් හටගන්න දේවල්. මොකද ඒවා හේතු වලින් නෙමෙයි නම් හටගත්තේ පින්නතනේ. කවදාකවත් ඒ හිත හටගන්න එක නවත්වන්න බැරි වෙනවා. එහෙනම් හිත හටගන්න එක මොනව මතද තීරණය වෙන්නේ? ඒක අපි සරලව ගමු පින්නතනේ, පරිසරයේ මතයි තීරණය වෙන්නේ කියලා. පරිසරය කියලා කියන්නේ මේ පරිසර බට කණ්ඩායමේ ඔබ හිටපු කාලේ ඒ පරිසරය කියන්නේ නෙමෙයි මේ කියන්නේ. මේ සබහා දහම් පරිසරය කියන්නේ නෙමෙයි. සබහා දහම තමයි. හැබැයි ඔබ හිතන් ඉන්න සමහර සබහා දහම නෙමෙයි වෙන්න පුළුවන්. මේ ගස්, ගල්, ඉරහඳ, තාරකා ඒ පරිසරය කියන්නේ නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ පින්වතුනි යමක් හටගන්න අවශ්‍ය කරන පරිසරය. දැන් අපි උදාහරණයක් ඇරෙට ගත්තොත් ගින්දරක් හටගන්න යම් පරිසරයක් ඕන. එතන උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. දාහ ද්‍රව්‍ය තියෙන්න ඕනේ. ඒ වගේම ඔක්සිජන් වාතය තියෙන්න ඕනේ. ඔන්න ඔය පරිසරයක් තුළ විතරයි පින්දුනේ ගින්න කියන දේ හටගන්නේ. ඒතරේ වට කියනවා පාරිසරික සාධක කියලා. නේද? Environmental factors. ඔය පරිසර සාධක එකක් හෝ අයින් කරොත් එතනින් එහාට එතන පරිසරය හැදිලා නැති නිසා ඒ දේ හටගන්න විදිහක් නැහැ. ඒ නිසා පරිසරය කියලා කියද්දී ඔබ හිතාගන්න යමක් හැදෙන්න අවශ්‍ය කරන හේතු ටික එකතුලා තියෙන අවස්ථාව කියලා. අන්න ඒ අර්ථකථනයෙන් තේරුම් ගන්නක මේ පරිසරය කියලා මොකද අදහස් කරන්න කියලා මේ දේශනාව තුළ. යම් කාරණාවක් උදෙසා අවශ්‍ය කරන හේතු ටික ගැළපිලා බැඳිලා තියෙන අවස්ථාව. යම් කාරණාවක් උදෙසා අවශ්‍ය කරන හේතු ටික ගැළපිලා බැඳිලා තියෙන අවස්ථාව යම් මොහතක උදා වුණොත් පින්වතුනි එතන ඒකාන්තයෙන්ම හටගන්න යමක් තියෙනවා. මොකද්ද ඒ? ඒ තමයි ඵලය. එහෙනම් ඒ ඵලය හට නොගන්වන්න කල හැක්කක් නොමෙත. එහෙනම් ඒ පරිසරයේ තියෙන වෙලාවට පින්වතුනි ඒ අදාළ ඵලය හට නොගෙනී තියන්න ඔබට කරන්න පුළුවන් දෙයක් නැහැ. කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් ඒ පරිසරයේ හැදෙන එක නවත්තන්න විතරයි. දැන් අපි ගිය සතියේ අපි කරපු ඉංග්‍රීසි දේශනාවයි පින්වතුනි මේ ගැන මූලික වටයක් සාකච්ඡා කරා. එතකොට ඊළඟ අවස්ථාවක අපි තවදුරටත් ඒක ඒ දේශනාව තුලත් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඔබට සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දහමක් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් පින්වතුනි ඔබ හරි වාසනාවන්තයි. ඔබට පුළුවන් ඒ දේශනාවට සම්බන්ධ වෙලා ඒනුත් යමක් ගන්න. පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි දේශනා දෙකක් තුනක් සතියක් තුල ඇහුවා කියලා. අන්තිමට ඔබ සසරට ආවේයි සසරෙන් එතර වෙන. සසරෙන් එතර වෙන්නේ මොනවද ඕනේ? බතුයි පානුයි පරිප්පුයි තෝසේ කොත්තු රොටි ඔය කක වැඩන්නේ නැහැ. සසරෙන් එතෙර වෙන මොකද ඕනේ පිංගුතුනි? තථාගතයන් වහන්සේගේ සසරෙන් එතෙර වෙන්න තියෙන එකම මඟ. විසුද්ධත්වයට පත් වෙන තියෙන එකම මඟ. ඒ තමයි මේ දහම. එහෙනම් ඔබ දහම වෙනුවෙන් දාන කාලේ විතරයි පිටින් ඇත්තටම බැලුවොත් ජීවිතයලා ඉන්න කාලේ වටින වැඩ කර කර කියලා කරලා තියෙනවා. එතකොට එහෙනම් කල්පනා කරලා බලමු. දැන් මේ ගින්නක් හට ගන්න තියෙන පරිසරයක් තියෙනවා. ගින්න හට ගන්න පරිසරය මොකද්ද කියලා අහුවොත් ඔබ හැමෝම හොඳින්ම දන්නවා පින්වතුනි. මොකද ඔබ මේක 6 පන්ති ඉගෙන ගත්තේ. හෝ ඊටත් කලින්. මොනවද? අර පාරිසරික සාධක තුන එක තුනා නම් අන්න එතන අනිවාර්යෙන් ගින්නක් හට ගන්නවමයි. එහෙනම් ඒ ගින්න හට නොගෙන තියාගන්න නම් ඔබට සිද්ධ වෙනවා පාරිසරික සාධක එකතු වෙනකව නවත්තන්න. එතකොට ඔබට පුළුවන් ඕනනම් ඔක්සිජන් එතනින් ඉවත් කරන්න, උෂ්ණත්වය දාහ්‍ය උෂ්ණත්වය එතනින් ඉවත් කරන්න, එහෙම නැත්නම් දාහ්‍ය ද්‍රව්‍ය එතනින් ඉවත් කරන්න. ඔය තුන එකක් හරි පින්තුන බයින් කරොත් දැන් ඒ ඵලයේ සැකසෙන්න අවශ්‍ය කරන පරිසරය එතන නැති නිසා එතනින් එහාට ඒ ඵලය හැදෙන්නේ නැති වෙනවා. ඔය හැරෙන්න ඔබට ගින්නක් හැදෙන්නේ නැතුව තියන්න, නැත්නම් ගින්නක් උපදින්න නැතුව තියන්න කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් හටගත්ත ගින්න නිවන්න ඒ ගින්නම හටගන්න හේතු සාධක වෙච්ච කරුණු ටික ඉවත් කරනව හැරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා කල්පනා කරලා බලන්න. අපි නෑ උදාහරණයට ගත්තොත් පින්වතුනේ සමහරවල් ගින්නක් හටගත්තොත් අපි දන්නවා ඒකට වතුර විසික් කරනවා. ගින්න නෙමෙයි. ඉතින් හැම ගින්නකටම එහෙම කරන්න බෑ. නමුත් සමහර ගිනි જાති තියෙනවා අපි වතුර දැම්මම නිවිලා යනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ. දැන් මේක විද්‍යා පාඩමක් වගේ තමයි ඔබට හැඟෙන්නේ. මොකද බින්දිනේ විද්‍යාව තුළ තියෙන හේතුඵල ධර්මම තමයි. ඇයියේ විද්‍යාවත් බින්දිනේ මේ ලෝකෙට අයිති දෙයක්. විද්‍යාව තියෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්නනේ. ධහම තියෙන්නේ මොකටද? මේ ලෝකේ තියෙන දේවල් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරලා දැක්කට පස්සේ අපිට අවබෝධ වෙනවා යමක්. ආන් ඒ අවබෝධය තුළ තමයි පෙන්නේ නිවන කියන එක පිළිထන්නේ. ඒ අවබෝධයෙන් තමයි නිවන කියන්නේ. එහෙනම් සමහරට මේක විද්‍යා පාඩමක් වගේ දැනේවි. නමුත් ඊට වඩා ලොකු ගැඹුරක් තියෙන දෙයක් කියන්නයි මේ අරාදින්නේ. ඒ නිසා හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. මොකද ඔබට හිතෙන් බලන ඉතින් මේ ගිනි හට ගන්න හැටි අපිට අමුතුවෙන් කියන්න ඕනේ. මම මේ හැමදාම ලිප ගිනි මොලවනවා. අපේ හාමුදුරනේ. ඕකයි මට කියන්න දෙයක් තියෙනවා. මේ ගින්නක් ගන්න හැටි කියන්නේ නෙමෙයි කියන්නේ. මොකද ඒක ඔබ දන්නවා. මම කියන්න ඕනේ නැහැ. තමාට ඔබ වෙන්නේ නැති මටත් කියලා දුන්නේ දවසක. ගුරුවරයෙක් හැටියට හරි වැඩිහිටියෙක් හැටියට හරි අම්මා තාත්තා හැටියට හරි මේ ගින්නක් ගන්න හැටි කියන්නේ නෙමෙයි පිටින් මම මේ කියන්න ඔබට උත්සාහ කරන්නේ. මේ හේතුඵල ධහමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඔබ හොඳට දන්න කියන උපමාවක් පාවිච්චි කරලා අරගෙන. එතකොට එහෙනම් මොකද්ද අපිට ගින්නක් හට ගන්න එක ගැන කතා කරන එකෙන් ගන්න තියෙන පාඩම හේතුඵල ධහමට? ධර්මං කියුවා පින්වතුනි වතුර ටිකක් ගහලා නිවන්න පුළුවන් ගින්න තියෙනවා. දැන් ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්න වතුර ගැවුවම ගින්න නිවෙන්නේ ඇයි කියලා. යමක් හටගන්න පින්වතුනි හේතු සැකසෙන්න ඕනේ. දැන් ඔබ හිතන්නේ නැද්ද මෙච්චර හරයක් අපි කතා කරයි කියලා පංච ශික්ෂාපද සමාදන් වෙන්නේ ඇයි කියලා කියනකොට. ඇයි ඒ ගැන හොඳ අවබෝධයෙන් අවධානයෙන් කරන්න ඕනේ කියන්නම් වාලේ කියන්නේ නැතුව කියලා කියද්දි. අනේ කයි පින්වතුනි මේ කියන්නේ. අපි ඔබට කරන්න කියන කිසිම දෙයක් සුළුවට තකන්න එපා. ඔබ දැනගෙන කරා නොදැනගෙන කරා පින්දුනේ මේක යටින් තියෙන ලොකු හරයක්. සමහර අපේ ජීවිත කාලය තුළ පින්දුනේ අපි ඔබට කරන්න කියපු දේවල් හැම එකක්ම විස්තර විග්‍රහ කරලා දෙන්න. ඇයි මෙහෙමයි කරන්න කිව්වේ? ඇයි මෙහෙම කරන්න කිව්වේ කියලා අපිට ඇත්තම සමහරට කාලේ නැති වෙයි. අපේ ජීවිත කාලය තුළ කරගන්න බැරි වෙයි. එක්ක ඔබේ ජීවිත කාලය තුළ නැත්නම් අපේ ජීවිත කාලය තුළ දැනගෙන කරන එකේ ප්‍රතිඵල වැඩි තමයි. නමුත් මේ නොදැනගෙන හරි කරන්නේ හොඳ වැඩක් නිසා ඔබට යම් දවසක පරිසරය හැදිලා එනවා. ඒ දේ කරන්නේ මොකටද කියලා තේරුම් ගන්න. සමහරට ඒක අපෙන් නෙවුනොත් වෙන දණකින් හරි වෙන්න පුළුවන්. දැන් ඔබට හැමදාම දේශනාවක් ආරම්භේ පංච ශික්ෂාපද සමාදන් වෙන්න කියලා කිව්වේ අපි නෙමෙයිනේ. ඒක ඔබට කිව්වේ පින්නේ සමහරට ඔබේ ගමේ පන්සලේ හාමුදුරන් වහන්සේ. එතනින් තමයි ඔබ ඒක පුරුදුනේ නැත්තම් දහම් පාසලෙන් පුරුදුනේ. නමුත් සමහර පින්වතුනි ඒකේ තියෙන හරය, හරයෙන් යම් කොටසක් පින්වතුනි අද අපි ඔබට කියලා දෙනවා. ඒක අද අපි ඔබට කියන්නේ ඔබ එදා ඉඳන් කරගෙන ආපු වැඩ පිළිවෙලක් ගැන. දන්නවනේ සිංහාලෝවාද සූත්‍රයේ මොකද්ද තථාගතයන් වහන්සේ දේශනා කරේ කියලා බින්නේ එතෙන්ට වැඩලා. කරන ටික ඒ විදිහටම කරගෙන යන්න කිව්වා. ඒවට නව අර්ථකථන දුන්නා. දැන් සිංහාල ඔය ටික කරනවා තථාගතයන් වහන්සේ දැක්කේ නැත්තම් සිංහාල ඒ ටික කරේ ආවෝදෙන්න නෑ. තාත්තා කිව්වා සතිසා වන්දනා කරන්න කියලා. ඉතින් එයා අහකට දවස් නම් සතිසා වන්දනා කරනවා. කරන්නේ මොන අදහසින්ද කියලා දන්නේ නෑ. නමුත් තථාගතයන් වහන්සේ මොකද කරේ ඒක දැකපු නිසා පින්වතුනි නැත්නම් වැඩලා අර සිංහලට පැහැදිලි කරලා දෙනවා මෙන්න මේකයි සදිසා වන්දනාවේ නියමර්ථය කියලා. දැන් සිංහල ওই ටික නොකර හිටියානම් ගොඩක් දුරට පින්වතුනි අද අපිට සිංහලෝ වද සූත්‍රයක් නැහැ. ඒ කියන්නේ සිංහලටත් අවවාදයක් ලැබුණේ නැහැ. එහෙනම් යහපත් දෙයක් නම් කරන්නේ ඒකේ ಪರම ගම්බීර හරය දැනගත්තා නොදැනගත්තා පින්වතුනි ඒක කරන එක තමයි නුවණට හුරු. මොකද ඔබේ ජීවිතේ ඔබ ඒ දේ කරද්දී පොඩ පොඩ පින නැగిලාවිලා යම් දවසක් වෙනදී මහා පිනක් පළ දෙනවා. ඒක දකින කවුරු හෝ සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් හෝ උත්තම පුද්ගලෙක් ඇවිල්ලා පින්දෙන ඒක කරන එකේ තියෙන හරය ඔබට පැහැදිලි කරලා දෙනවා. ආන් එතනින් පස්සේ ඔබ ඒක බොහොම අවබෝධයෙන් කරන දෙයක් නිසා පින්තුනේ තව තවත් ඒකේ ප්‍රතිඵල වැඩිපුර ලබා ගන්න විදිහට කරගන්න හැකියාව ලැබිලෙනවා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඉස්සෙල්ලාම ගිහලා ඔක්කොම ඉගෙනගෙන ඊට පස්සේ කරන්නද? එහෙම හරියන්නේ නැහැ. එහෙම කළා තේරුමක් නැහැ. මොකද කවුරුත් පින්දුන ඔබට ඒවා කියලා දෙන්නේ නැහැ. ඒවා කරන්න ඔබට උනන්දුවක් නැති බව නම් ඔබෙන් හැඟෙන්නේ. ඒ නිසා මේ කියන දේවල් ඔබ කරොත් පින්දුන යම් දවසක ඔබට ඒවා එකක් ගානේ ඇයි ඒක එහෙම එදා කිව්වේ කරන්න කියලා මෙන්න මේකයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵල කියලා අපිට කියන්න අවස්ථාව සැලසෙලයි. සමහරට පින්දුන ඒ ටික ඔබට කියද්දී ඔබට වැටහිලා ඉවරයි ඒක. මොකද ඔබ දීගරමක ඒක කරගෙන ආපු එක නිසා ඔබ ගාව ලොකු පුණ්‍ය ශක්තියක් රැස් වුණා. ආන් ඒ පුණ්‍ය ශක්තියෙන් ඔබට අවශ්‍ය කරන අවබෝධය ලැබුණා. නැත්නම් ලැබුණා. තව තවත් හරි ලැබුණා. නැත්නම් සමාධියට හරි ඇදුණා. එහෙම දේවල් වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි ආයෙත් මාතෘකාවට එමු. පංච ශික්ෂාපද සමාදන් වෙන එක ගැන නිතර සිහියෙන් කරන එකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා මම මේ කියන්න උත්සාහ කරා. එහෙනම් අපි කතා කරන ආයේ ගින්නක් ගැන. ගින්නකට වතුර දැම්මම නිවෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මම ඔබෙන් ඇහුවේ. ওই ප්‍රශ්නෙට උත්තරේ ගන්න ඕනේ මෙන්න මෙහෙම කියලා මම යෝජනා කරනවා. මුලින්ම කල්පනා කරලා බලන්න පින්නේ ගින්නක් හටගන්නේ ඇයි? අපි කරුණු තුනක් ගැන කතා වුණානේ. දාහ්‍ය ද්‍රව්‍යයක්, ජල උෂ්ණත්වය, ඒ වගේම ඔක්සිජන්. මේ තුනේ එකතුව යම් තැනක සිද්ධ වුණොත් පින්වතුනි ආන් එතන කාටවත් නවත්තන්න බෑ ගින්නක් හටගන්න එක. පිළිගන්නවද මම කියන දේ? මෙන්න මේ තුන යම් තැනක එකතු වුණොත් සක්‍ර දේවේන්ද්‍රටත් බෑ පින්වතුනි. මේ ලෝකේ මවුවා කියලා හිතන් ඉන්න මහා බ්‍රහ්මයටත් බෑ පින්වතුනි. මෙන්න මේ ගින්න හටගන්න එක නවත්තන්න මේ තුන එකට එකතු වුණොත් යම් මොහොතක යම් අවස්ථාවක. එතකොට මේ තුනේ ඔබට ඇහුණද වතුර කියන වචනේ? අනායත් මං කියන හොඳට අහගන්න. දාහ්‍ය ද්‍රව්‍ය, ජලන උෂ්ණත්වය, ඔක්සිජන්. ඔබට ඇහුණද කොතනකවත් මං වතුර කියලා කියනවා? නෑ. එහෙනම් කොහොමද පින්විදින වතුර දැම්මහම ගින්න නිවෙන්නේ? ඔනම මෙහෙම කිව්වනම් ඔය කතාව හරි. මොකද්ද? ගින්නක් හටගන්න අවශ්‍ය කරන සාධක මොනවාද? දාහ්‍ය ද්‍රව්‍ය, ජල උෂ්ණත්වය, ඔක්සිජන් සහ වතුර නැතිකම. අන්න එහෙම කිව්වනම් වතුර නැතිකම, ඒ කියන්නේ එතන වතුර නැහැ. වතුර නැතිකම ඔන්න ඔය කියන කරුණු හතර නිසා නම් පින්තුනි ගින්නක් හටගන්නේ. අන්න එතකොට ඔබට කියන්න පුළුවන් ඉතින් වතුර නැතිකම කියන හේතුව තිබ්බනේ ගින්නක් හටගන්න. ආන් ඒ නිසා අපි වතුර දැම්මා. දැන් අර වතුර නැතිකම කියන හේතුව නැති වුණා. වතුර නැතිකම නැති වුණා කියලා කියන්නේ වතුර දැන් තියෙනවා. ඒ නිසා දැන් ඒ හේතු ටික නෙමෙයි වෙන හේතු ටිකක් ගැලපෙන්නේ. ඒ නිසා එතන ගින්නක් හටගන්නේ නැහැ කියලා කතාව ඔබට කියන්න තිබ්බා. මං කියන ඔබට එහෙම කියන්න බෑ. නමුත් එහෙම කියන්න තිබ්බා පින්වතුනි අර හතරෙනි කාරණාව. ඒ කියන්නේ ගින්නක් හටගන්න කරුණු හතරක් හෝ තිබ්බනම්. නම් අපි දන්නවා පිළිදී විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා ගින්නක් හටගන්න කරුණු හතරක් ඕනේ. කරුණු තුනයි ඕන. මොනවද ඒ තුනම අපෝසරය? දාහි ද්‍රව්‍ය, ජල උෂ්ණත්වය සහ ඔක්සිජන්. ඉතින් මෙතන වතුර ගෑවිලා නැහැ. වතුර නැත්තම් මෙතන එහෙනම් ඒ කියන්නේ වතුර කියන එක මෙතන මෙන්න සම්බන්ධ නැත්තම් කොහොමද වතුර බලයක් විසිකරම් ගින්න නෙමෙයි. ගින්නක් හටගත්තේ පින්තුනේ මෙන්න මේ හේතු තුන නිසා නම් එහෙනම් ගින්නක් නිවෙන්නේත් මේ හේතු තුනම අයින් වෙලා ගියොත් විතරයි. එහෙම නේද? නෑ එහෙම නෙමෙයි. ඔබ අහු කරන්න මගේ ප්‍රශ්න හැවු. ගින්න කටගන්නේ මෙන්න මේ හේතු තුනම එකතු වුණු නිසා වුණාට ගින්නක් හට නොගන්න මේ හේතු තුනම නැති වෙන්න ඕනේ නැහැ. ආයෙත් කියන්නම්. ගින්නක් හටගන්න පින්තුනේ දාහ ද්‍රව්‍ය, ජල උෂ්ණත්වය, ඔක්සිජන් මෙන්න මේ තුනම එකතු වෙන්න ඕනේ ගින්නක් හටගන්න. එහෙම වුණාට හටගත්ත ගින්න නිවන්න හෙවත් ගින්නක් හට නොගෙන තියන්න මේ හේතු තුනම අයින් කරන්න ඕනේද? නෑ. ඇයි ඒ? එක හේතුවක් අයින් කරා නම් ප්‍රමාණවත්. ඒ හේතුව කොයි හේතුවද කියන එක අදාළද? දැන් ඔබ දාහ්‍ය ද්‍රව්‍ය අයින් කරනවා. අපි තුමු උදාහරණයක් ඇරෙද්දි රෙදි කඩක් ගිනි ගන්නවා. නැත්නම් අපි තුමු ගින්නක් තියෙනවා එතන දර දාලා තියෙනවා. ඒතර දර කියලා කියන්නේ දාහ්‍ය ද්‍රව්‍යයක්. ඒතර දර කියලා කියන්නේ දාහ්‍ය ද්‍රව්‍යයක්. දැන් දර ගොඩකින් ගින්නක් හටගෙන තියෙනවා එතන. එතනින් අපි දර අයින් කරනවා. දර අයින් කරාට පස්සේ දැන් කොහේ ගින්න? තවදුරටත් එතන ගින්නක් තියෙද? නැහැ. එතකොට දර අයින් කළා තව ඔබට ජල උෂ්ණත්වය වෙනස් කරන්න ඕනේද? නැත්නම් උෂ්ණත්වය අඩු කරන්න ඕනේද? එහෙම නැත්නම් පින්තුනේ එතන ඔක්සිජන් උත් අයින් කරන්න ඕනේද? ඉතින් ඔක්සිජන් අයින් කරන ඕන නම් පින්තුනේ මේ ලෝකේ ගින්නක් නිවනක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ වාතයෙන් 20%ක්ම තියෙන්නේ මොනවාද? ඔක්සිජන්. 20.5ක්ද කොහෙද? මොනවද ඒක? 20.4යි 9යි ඔන්නෝම ගණනක් මං හිතන්නේ. ඉතින් එහෙනම් පින්දුන ඔබට කවදාකවත් හටගත්ත ගින්නක් නිවන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔබට බෑ යම් සාමාන්‍ය ක්‍රමවේද පාවිච්චි කරලා, ඒ කියන්නේ විද්‍යාගාරයේ තියෙන උපකරණ පාවිච්චි කරලා නෙමෙයි, සාමාන්‍ය පරිසරය ඇතුළේ පින්තුනේ සාමාන්‍ය වෙදිනදා ජීවිතයේදී ඔබට බෑ ඔක්සිජන් ටික ඔක්කොම අයින් කරලා දාන්න. කොහොමද එහෙම කරන්නේ? අනිත් එහෙම කරත් එහෙම ඔබ හුස්ම ගන්නෙ මොනවද? එහෙනම්දි මම මේක ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ පින්තුනේ ගින්නක් හට ගන්න හේතු තුනක් එකතු වෙන්න අවශ්‍ය වුණාට අත්‍යවශ්‍යයි. මේ තුන අවශ්‍ය නෙමෙයි අත්‍යවශ්‍යයි. තුනම අවශ්‍යයි. ගින්න නිවන්න හෙවත් මේ ගින්න හට නොගන්න හේතු තුනම නැති වෙන්න ඕනේ නැහැ. එක හේතුවක් අයින් කරන්න ඇති. එහෙනම් ඔබ දර ටික අයින් කරන්න නැතුව හිතන්න ඔබ ඔක්සිජන් අයින් කරා කියලා එතනින්. දැන් අපි ඉස්සර විද්‍යාගාරේ එහෙම පරීක්ෂණයක් කරනවා. ඉටිපන්දම පත්තු කළා. මොකද කරන්නේ? ඒක වහනවා බීකරයකින්. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක යද්දී පින්තුනේ අර ඉටිපන්දම නිවිලා යනවා. ඉටිපන්දම නිවෙන්නේ ඇයි? දැන් එතන ඒ පරිසරය තුල පින්තුනේ ද්‍රාහ්‍ය ද්‍රව්‍ය මොකද්ද? ඉටි. ඉටි තමයි ද්‍රාහ්‍ය ද්‍රව්‍ය. ඒ වගේම උෂ්ණත්වය. උෂ්ණත්වය අපි ලබා දුන්නා ගිනි කූරෙන් අර තිරේ පත්තු කරපු වෙලාවේ. එතනින් එහාට ඉටි විසින්ම ඉටි දවදව නැත්නම් ඒ ගින්න විසින් ඉටි දවදව දිගටම ඒ උෂ්ණත්වය පවත්වාගෙන යනවා. ඒ වගේම පිටින් පරිසරයේ තියෙන ඔක්සිජන්. දැන් අර බීකරෙන් වැහුවාට පස්සේ මොකද වෙන්නේ? ඔක්සිජන් ටික දහනය වෙනවා කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. යම් වෙලාවක් යද්දී පිංගුතුනි එතන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා ගිහිල්ලා ඔක්සිජන් තවදුරටත් ඒ ගින්න පවත්වාගෙන යන මට්ටමට ඔක්සිජන් නැති වුනහම ඒ ගින්න නිවිලා යනවා. අන්න ඒක තමයි බීකරේ වහපු එකෙන් සිද්ධ වුනේ. මිසක් පිංගුතුනි බීකරයක් නැතිකම ගින්නක් හටගන්න හේතුවක් නෙමෙයි. නැතනම් කෙනෙක්ට අහන්න පුළුවන්. ඉතින් ඒ බීකරෙන් නම් අපි ගින්න නිව්වේ. ඒ කියන්නේ ගින්නක් හටගන්න හේතුව දාහ්‍ය ද්‍රව්‍ය, ජල උෂ්ණත්වය, ඔක්සිජන් සහ බීකරයකින් වහලා නැතිකම. ඔහොම කිව්වොත් තේරුම් ගන්න නැති කතාවක් නේක. බීකරයකින් වහලා නැතිකම නිසා නෙමෙයි පිටින් ගින්නක් හට නොගත්තේ. මොකක්ද එහෙනම් උනේ? ඒ බීකරෙන් වැහුවම පින්විතර අර හේතු තුනේ එකක් අයින් වුණා. කොයි හේතුවද? ඔක්සිජන් අයින් වුණා. ඇයි ඒ? ඉටිපන්දමෙන් ඔක්සිජන් ටික දබලා හරිද්දී අලුතෙන් ඔක්සිජන් එන්නේ නැහැ. මොකද බීකරෙන් සීල් වෙලා තියෙන. වතුර ටිකක් විසි කරාම ගින්නක් නිවෙන්නේ ඇයි එහෙනම්? වතුර නැතිකම ඔක්සිජන් සමයි. වතුර නැතිකම ගින්නක් හටගන්න හේතුවක් නෙමෙයි. එහෙනම් එහෙම වුණා නම් වතුර දැම්මම ගින්න නිවෙන්න පුළුවන්. නමුත් ඒ නිසා නිමේ පින්විතර ගින්න නිවෙන්නේ. වතුර දැම්මහම මොකද වෙන්නේ? ඒ විසි කරන වතුර ටිකෙන් අර ඒ පරිසරයේ තියෙන උෂ්ණත්වය උරා ගන්නවා. දවල් උණක් හැදුනහම මොකද කරන්නේ සාමාන්‍යයෙන්? අම්මා වෙඩි කඩක් අරගෙන ඒක පොඩ්ඩක් වතුරේ හරි පොඟවලා නළුවරින් තියනවා නේද? එතකොට උණ බහිනවා. ඇයි උණ බහින්? එතන උණ ගන්න හේතු විදිහට තියෙන්නේ බැක්ටීරියා ආසාදනය සහ නළල මත වෙඩි කඩක් නොතිබීම. එහෙනම් දැනුත් වුණ ගන්න එපා. එහෙනම් ඒ උෂ්ණත්වයේ රඳාපවතින ඒ නිසාන එහෙම නෙමෙයි පිටුනේ. රෙදි කඩක් තිබ්බහම මොකද වෙන්නේ? තෙත රෙදි කඩක් තිබ්බහම වතුර වලට පුළුවන් උෂ්ණත්වය උරා ගන්න. උරාගෙන වතුර වාෂ්ප බවට පත් වෙනවා. ජල වාෂ්ප බවට. අපිට ඇහැර පේන්නේ නැති වුණාට මේ සිද්ධිය සිද්ධ වෙනවා. ආන් ඒ නිසා තමයි ඒ නිසා තමයි පින්තුනේ ඔබට විටින් විට ඒ රෙදි කඩ වතුරේ පොඟවලා නැවත වරක් නළලුවට තියන්න සිද්ධ වෙන්නේ. මොකද ඒ රෙදි කඩේ තියෙන වතුර අර උෂ්ණත්වයේ උරාගෙන වාෂ්පෙලා යනවා. දිවාෂ්පෙලා ගියාට පස්සේ දැන් තවදුරටත් ඒක තෙත නැහනේ. ඒ නිසා ආයෙ වතුර ගන්නවා. මේක බොහොම මේ සරල විද්‍යාවට අපි හැමෝම මම දන්නවා අපි මේ ඔබට කියලා දෙන්න තරම් වටින දෙයක් නෙමෙයි මම කියන්නේ. මේ රටේ ලෝකේ බොහෝම ඉහළ පෙළේ තාන්න තනතුරු දරන, නිලතල දරන වෛද්‍යවරු, ගුරුවරු, මැති ඇමතිවරු, සමහරක් වෙලාවට නීතිඥවරු, ගණිතඥවරු, රොකට් සයන්ටිස්ට්ලා පවා සමහර මේ දේශනාවල අහනවා. මේ ඔබට අමුතු දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. මම නමුත් මේ පෙන්වලා දෙන්න උත්සාහ කරනවා පෙන්වන්න විශේෂ කාරණාවක්, මේ සරල උදාහරණයක් අරගෙන. සාහිත්‍ය අපි දන්නවා පොඩි දරුවෝ මේ දේශන අහනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් සමාජයට ගැඹුරු දහමක් කතා කරන අතරේ පින්දිනේ අද මේ වගේ සරල උදාහරණයක් තුලිනුත් ගැඹුරු දහම තේරුම් කරලා දෙන වෙලාවේ ඒකෙත් වටිනාකමක් ඇති කාට කාට හරි නැත්නම් ඉතින් මෙහෙම ඇදෙන්නේ නැහනේ. ගොඩක් දුරට කොහොමත් වෙන්නේ වැඩි හිටියන් වඩා පොඩි දරුවෝ පින් කරන ප්‍රවණතාවය වැඩි. ඒකට හේතුව අම්මා තාත්තා වියදම් කරාට දරුවා සල්ලි ගැන අවබෝධයක් නැහැ. දරුවාට ඕනේ හිතේ සතුටින් ඒ වැඩේ කරන්න. සමහර වැඩි හිටියන් වඩා පින්තුනේ අපි තමයි වියදම් කරේ කියලා අනික අර දැනුවත් වෙන්නත් ඕනේනේ. ඉතින් එහෙම වුණාම අර ඒකෙන් වෙන පින අඩුයි. ඉතින් මම කියන්නේ හැම්බෙලා කියලා. ඔබ හරි පින්වන්ත පිරිසක්. නමුත් මම මේ පෙන්නලා දෙන්න පින්විතනේ. ඔබ මේ සරල උදාහරණයකින් සරල උපමාවකින් තේරුම් ගන්න උත්සාහ කරන්න මොකද මේ වෙන්නේ කියලා. ඒකයි මම මේ අමුතු පැත්තකින් එක මේ පෙන්නලා දෙන්නේ. ඒ රෙදි කඩෙන් කරන්නේ මොකක්ද? පොඟෝ රෙදි කඩෙන් නළල උඩ තියලා උෂ්ණත්වය උරා ගන්නවා. ඒ කියන්නේ ටෙම්පරේචර් එක බස්සනවා. අන්න ඒ දේ සිද්ධ වෙනවා පින්දුනි ගින්නකට වතුර විසි කරාම. මොකද වෙන්නේ? අර කලින් වෙච්ච දෙයම තමයි. ඒ වතුර වලට පුළුවන් රස්නේ උරා ගන්න. මොකද ඒ රස්නේ කියලා කියන්නේ එනර්ජි, ශක්තිය. ඒතර ජලයේ කියන එකේ තියෙන ජල අණු, දැන් මේක කෙමිස්ට්‍රි පාඩමක් වුණා එකපාරට. ඒ ජලයේ තියෙන ජල අණු H2O අණු මොකද කරන්නේ පින්දුනේ? ඒවල තියෙන බන්ධනවල නැත්නම් ඒවල ඒව අතර තියෙන හිඩස ඈත් වෙනවා. තව තවත් ඒ අණු අතර තියෙන දුර ඈත් වෙනවා මොනා කරාමද අර ශක්තිය උරා ගත්තාම ඒ නිසා තමයි ජලය වාෂ්පවවට පත් වෙන්නේ ඒ අණු අතර තියෙන දුර වැඩි වෙලා તો ඝනීභවණය වෙනවා කියලා කියන්නේ ඒ අණු අතර තියෙන දුර තවත් අඩු වෙනවා ඒකට උෂ්ණත්වය පිට දානවා උෂ්ණත්වය පිට දාන නිසා තමයි ඒක අයිස් බවට පත් වෙන්නේ දැන් මේක විද්‍යා පාඩමක් කරගන්න අවශ්‍ය නැහැ අවශ්‍ය කාරණා මෙතනින් ගන්නයි තියෙන්නේ එහෙනම් වතුර විසි කරාම ගින්න නිවෙන්න හේතුව පින්වතුනේ ඒ ගින්නේ තියෙන උෂ්ණත්වය වතුර විසින් උරා ගන්න නිසා එහෙනම් අපි දැන් දන්න පේනවා අපිට උෂ්ණත්වය කියන එක තිබ්බා පින්වතුනේ දෙවෙනි සාධකයේ හැටියට මතකද ඒක විශේෂ අනුපිළිවෙලක් නැහැ නමුත් අපි දෙවෙනි කතා කරපු කාරණා මේක දාහ්‍ය ද්‍රව්‍ය ජලන උෂ්ණත්වය ඔක්සිජන් එහෙනම් වතුර බලයක් විසි කරාම මොකද වෙන්නේ ජලන උෂ්ණත්වය ඒ කියන්නේ යම් උෂ්ණත්වයක් අවශ්‍යයි ජලනය වෙන්න. ආන්ගේ උෂ්ණත්වය බහිනවා මොකද එතන තියෙන තාප ශක්තිය ජලය විසින් උරා ගන්න නිසා. ඒ නිසා ජලය විසින් උරා ගත නිසා පින්තුනේ දැන් අර දාහ්‍ය ද්‍රව්‍යයට ඒ අවශ්‍ය කරන උෂ්ණත්වය නැති වෙලා යනවා. ආන් ඒ නිසා ගින්න හට ගන්න නැති වෙනවා. නැත්තම් ඒ නිසා හටගත්ත ගින්න නිවා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔන්න ඔය කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ පින්තුනේ පාවිච්චි කරගන්න. පරිසරය නිසා තමයි යම් ඵලයක් හැදෙන්නේ කියන එක අවබෝධයට පත් වෙන්නේ. මොකද ආයෙත් මම මතක් කරනවා පරිසරය කියලා කිව්වෙ මොකක්ද? යම් හේතු ටිකක්. යම් ඵලයකට අදාළ කරන හේතු ටිකක් ගැළපිලා බැඳලා තියෙන අවස්ථාව. මිසක් ආයෙත් මම මතක් කරන්නේ මේ අලදොල ගංගා, ඉරහඳ තාරකා, ගහකොළ ගැන නෙමෙයි මේ කියන්නේ පරිසරය කියලා. සතාසී උපාව ගැන නෙමෙයි මේ කියන්නේ. උරගයෝ, තල්මාසුයි, වුණොයි, බකමුණොයි ඒකුන් ගැන නෙමෙයි බිකින් මේ කියන්නේ. මේ පරිසරය කියලා අදහස් කරන්නේ මොකද්ද? යම් ඵලයක් උදෙසා හේතු ටිකක් ගැළපිලා බැඳිලා තියෙන අවස්ථාව. අවස්ථාව කියලා කියන්නේ වෙලාවක් දෙන්න පුළුවන්? එහෙම නැහැ. මොකක් හෝ අවස්ථාව. යම් ප්‍රත්‍ය සමූහයක් එකතු වෙන අවස්ථාව. අන්න ඒකට කියනවා ප්‍රත්‍යෙන් යමක් උපන් අවස්ථාව කියලා. නැත්තම් පච්චුප්පන් අවස්ථාව. මේ ලෝකේ සියල්ලම පච්චුප්පන්නයි. ඒකයි බින්දින ඒකට වර්තමාන මොහොත කියලා කිව්වට සාධාරණ නැත්තේ. ඔත වර්තමාන මොහොත කියලා කිව්වහම මිනිසුන්ගේ ඔළුවට එන වෙන අදහසක්. අපි ඒක ගැන වෙන දවසක කතා කරමු. මෙතන ඔබ තේරුම් ගන්න පින්වතුනි මේ හේතු ටික ගැළපිලා බැඳිලා එකතු වෙලා තියෙන අවස්ථාව තමයි පරිසරය කියලා අපි අදහස් කරන්නේ. ආන්ගේ පරිසරය හටගෙන දැන ඒකාන්තයෙන්ම ඵලයක් උදා වෙනවා. එහෙනම් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පින්වතුනි ඔන්න ඔය ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ලෝකෙට ඇති නැති දෙයක් මට කියන්න බලන්න ඔබ කල්පනා කළා. නිවන හැරුණුකොට ලෝකෙට ඇති නැති දෙයක් කියන්න බෑ. නන්දන ඔබට අගලා නිවන කියලා කියන්නේ නැති. නිවනට අයිති නැති නැත්නම් නිවන නොවන ලෝකෙට අයිති නැති දේවල්. එහෙම දේවල් නැහැ. يعني එහෙම දෙයක් නැහැ කියලා ඔබර ඔබ කියයි ජුකුස්. ජුකුස් නැ නේ නයි අපේ හඳුන්නේ. ඔය ජුකුස් කියලා කියන්නේ නැත්තේ ඇයි? ඒක ලෝකෙට අයිති නැති නිසා. ඔබ නිකන් වචනයක් විතරයි කිව්වේ නමුත් ඒ වචනෙත් ලෝකෙට අයිති. ඔය නිවනේ නැහැ නේ එහෙම වචනයක්. ඉතින් ඔබ ජුකුස් කියලා කිව්වේ ඇයි? එහෙම වචනයක් ඔබ සද්ද නැගුවා. ඒ කියන්නේ එහෙම විපාකයක් තිබ්බ බහින්. ඔබට හරි මට හරි තිබ්බ එකක්. ඒකයි ඔබ කිව්වේ නැහැ මන්නේ කිව්වේ. ඉතින් එහෙමයි ඒක සිද්ධ වෙන බින්නේ. ඔක්කොම මේ ලෝකෙට අයිති දේවල් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම විදිහට මේ ලෝකෙ තියෙන්නේ. සමහර මම චීන ජාතිකෙක් වුණා නම් පින්වතුනි මං ජුකුස් කියන්නේ නැහැ. මං ජකැන් කියනවා. හරි ඒ වගේ මොකක් හරි එකක් කියනවා. නම් ජුකුස් කිව්වයි මොකක් හරි ඒ ආභාසයක් මොකක් හරි ඒ දැකද මොකක් හරි කියලා අපි අදහස් ගන්න මොකක් හෝ හේතුවක් තිබ්බා එහෙනම් ඒක කියවු නැති හේතුවක් නිසානේ හරි ඉස්සර ගුරුහාමුදුරු ඔබට කියන විදිහට පකුරු ගෙඩි හොයාගෙන එන්න කියලා ගිහිල්ලා මතකද පරණ දේශනාව ඔබට මතකයි නම් මම මතක් කළේ නැහැ ඇති පකුරු ගෙඩි හොයාගෙන එන්න කියලා කිව්වහම ඉතින් අප කවදාක කොහොම හෙව්වත් පකුරු ගෙඩි හම්බෙන්නේ නැහැ මොකද ඒකේ හේතුව පකුරු කියලා જાතියක් ලෝකේ නැති නිසා. ඒ නිසා ලෝකේ නැති දේවල් ලෝකෙන් හොයන්න බෑ පින්වල. ඉතින් එහෙමනම් දැන් බලන්න මේ හිතක් වුණත් පින්වතුනි ලෝකේ රාජ්‍ය දෙයක්ම තමයි. ලෝකේ රාජ්‍ය නැති දේවල් ලෝකේ නැහැ. හිත කියලා කියන්නේ ලෝකේ රාජ්‍ය කොටසක්. ඒකයි පිරිණිවෙරපත් වුණාට පස්සේ ඒ කියන්නේ නිවන පූර්ණේ වුණාට පස්සේ නැත්තම් පිරිණිවීමකටපත් උනාට පස්සේ අපි ඒකට කියනවා අනුපදිශේෂ නිබ්බාන ධාතුව කියලා. එතෙන්ටපත් වුණාට පස්සේ පිටින් එතන හිතුත් නැහැ. හිතක්වත් හටගන්නේ නැහැ. මොකද මොකක්වත් හටගන්න හේතුව එතන නැති නිසා. ඒ කියන්නේ සියලු හේතු රහිත වීමම තමයි නිවන. මොන නිවනද? මම මේ කතා කරන්නේ අනුපදිශේෂ නිවන ගැන. සෝපදිශේෂ නිවන ගැන එහෙම නෙමෙයි. සෝපදිශේෂ නිවන කියලා කියන්නේ තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණාව නැතිකම. හිත හටගන්න පරිසරයක් තුල අවිද්‍යා තෘෂ්ණාව නැතිකමට කියනවා සෝපදිශේෂ නිවන කියලා. හිත හට ගන්න පරිසරයක් නැති දැනට කියන අනුපදිශේෂ නිවන කියලා. පැහැදිලිද? එතකොට එහෙමනම් දැන් අපි කතා කරා මුලින්ම මේ පංච ශික්ෂාව ගැන. සීලය ගැන කතා කරා, වත ගැන කතා කරා. සීලය කියලා කියන්නේ පින්වතුනේ ධම්මාවබෝධය තුළ රාග දේශ මෝහ ප්‍රහාණය වී යද්දී, ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාව දුරු වෙන පටන් ගනිද්දී ඔය හිත පිහිටන ගතියක්. හිතේ පිහිටන සිසිල් වූ ස්වභාවය, අර ගිනි නිවිච්ච ස්වභාවය. නමුත් වතක් කියලා කියන්නේ හිතට අදහස් එනකොට ඒ අදහස් ක්‍රියාවට නගන්න නැතුව ඔබ කරගන්න වැඩපිළිවෙල. එහෙනම් දැන් බලන්න ඔබ වතක් විදිහට සමාදන් වුණේ මොකක්ද? ශික්ෂාපදේ. උදාහරණයක් ඇරෙද්දී ගත්තොත් පානාතිපාතා වේරමණී, නැත්නම් අපි සරල එකක් ගමු. අපි ඔක්කොම සරල සරල කියලා නැහැ පිටුතින්. ඔක්කොම මහ ගැඹුරු දේවල් තියෙන මේ හැම එකෙම. මොකද මේ හැම එකකෙම පිටින් නිවන කරගන්න පුළුවන්. එනිසා සරලයි කියලා ගන්න බෑ. නැවත් අපි නිකන් ඔබට ටිකක් වැඩිපුර හුරු පුරුදු එකක් ගමුකෝ. සත්තු මරන්න පිරිසක් නෙමෙයි පිටින් ඔබ. එනමුත් ඉඳලා හිටලා අපි දුම් බොරුවක් දැන් නම් කියන්නේ නැතුව ඇති. කියවුණා කියලා අපි හිතමු. මම මේ බොහොම සරල අර්ථ ගන්න උඩින් එන අර්ථ. මොකද මුසාවාද කියන එකට ලොකු ගැඹුරු අර්ථ තියෙන බව ඔබ දන්නවා. නමුත් අපි අදාළ කාරණාව කතා කරගන්න අවශ්‍ය නිසා අපි උඩින් ගමු අදහසක්. මේ මම බොරු කියන්නේ නැහැ. ඒ කියන්නේ කොළඹ යන මනුස්සයන් ගහම කොහෙද යන්නේ කියලා මම මේ ගාල්ල යනවා කියලා කියන්නේ නැහැ. හරි, අන්නේ අපි එහෙම ගමුකෝ. ඒකත් මුසාවාද කියලා දාලා ගමුකෝ. එතකොට පින්වතුනි දැන් ඒ බොරුව කියන්නේ නැහැ කියලා තමයි ඔබ වතින් සමාදන් වුණේ. ඔබ වතින් සමාදන් වුණාද බොරු කියන්න ඔබට හිතෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකේ අදහසක් තියෙනවද? මට බොරු කියන්න හිතෙන්නේ නැති වෙන ශික්ෂාපදේ මම සමාදන් වෙනවා කියලා. බොරු කියන්නේ නෙමෙයි, බොරු කියන්න හිතෙන්නේ නැති ශික්ෂාපදේ මම සමාදන් වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න පුළුවන් මේ බොහොම වැදගත් කොටසක් මම ඔබට කියන්නේ. සමහර ඔබට සරලයි කියලා තේරුණාට මෙතන වැදගත් කාරණාවක් තියෙනවා. ඔබට මතු කරලා පෙන්වන්න. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඔබ කියද්දී එතන ඔබ අදහස් කරන්නේ මොකක්ද ඇත්තටම? දැන් මට කියන්නේ අරහතුන් වහන්සේ ওই ශික්ෂාපදේ සමාදන් වෙන්න ඕනේද? නෑ. මොකද උන්වහන්සේ ශික්ෂණය වෙලා ඉවරයි. සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළා ඉවරයි. සියලු පාප ධර්මයන් ප්‍රහාණය කළා ඉවරයි. නෑ, උන්වහන්සේ ඉතින් කවදාකවත් බොරුවක් කියවෙයිද? උන්වහන්සේම කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි උන්වහන්සේට හිතෙනව නොකිය ඉන්නව නෙමෙයි. උන්වහන්සේට කියන්න හිතෙන්නේ නෑ. එහෙම නේද? ආයෙත් මං කියන්නේ උන්වහන්සේට කියන්න හිතෙනව බොරුවක්. නවමන් නොකිය ඉන්නවා කියලා උන්වහන්සේ අදිෂ්ඨාන ගන්නවද? මං නම් බොරු කියන්නේ නැහැ. කොහොමදවත් මං බොරු කියන්නේ නැහැ. මං රහතන් වහන්සේ නමක්. මිනිස්සු මං ගැන මොදා හෙමනා හිතයිද දන්නේ? අම්මෝ බොරු නම් කියන්න හොඳ නැහැ. කියන්නම හිතේ. නමුත් කියන්නෙම නැන්නේ මං නම්. ඊට හොඳයි මං ගිහිල්ලා කටකොහෙරු උලා ගත්තා නම්. ඉතින් අරහතන් වහන්සේ නමකට ඔහොම කරන්න ඕනේ නැහැ. මොකද ඒකට හේතුව ඉන්නේ උන්වහන්සේට බොරු කියන්නේ හිතෙන්නේ නැති නිසා. එහෙනම් මට කියන්න මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ අරහතුන් වහන්සේට ඕනේද? ඇයියේ? ඇයි ඕනේ නැත්තේ? හිතෙන්නේ නැති කෙනාට පිඟුතුනි නොකර ඉන්නවා කියලා අදිෂ්ඨාන කරන් දෙයක් නැහැ නේද? එහෙනම් ඔය ශික්ෂාපදවල ගැබ් වෙලා තියෙන පිඟුතුනි ඔබට හිතෙන්නේ නැහැ කියලා ගන්න අදිෂ්ඨානයක් නෙමෙයි නේද? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔය සික්ඛාපදයේ අර්ථය මට සතුන් මරන්න හිතෙන්නේ නැති වේවා කියලා අදිෂ්ඨාන ගන්න එකද? නැත්නම් අපි සරලව කිව්වොත් සතුන් මරන්න හිතෙන්නේ නැති වීමේ සික්ඛාපදයේ සමාදන් වෙමි. එහෙම එකක් ඔබ කවදාකවත් සමාදන් වුණාද? සමාදන් වෙලා වැඩක් තියේද? හොරකමක් කරන්න හිතන එක බින්දින කොහොමද නවත්ත ගන්න ඔබ හිතන වෙලාවට? බොරුවක් කියන්න හිතනකොට කොහොමද ඒක නවත්ත ගන්න? කාමය අයිතු ලෙස පාවිච්චි කරන්න හිතන වෙලාවට බින්දුනේ කොහොමද ඔබ ඒක නවත්ත ගන්න? හිතනවනේ හිතට. මොකෝ කරන්නේ හිතනවනේ ඉතින්. ඉතින් හිතෙන්නේ නැති වේවා කියලා අදිෂ්ඨාන තියලා වැඩක් තියේද? ඒකට ශික්ෂාපදයක් සමාදන් වෙලා තේරුමක් තියේද? නැහැ. එහෙනම් මොකද ශික්ෂාපද තියෙන්නේ? පින් ශික්ෂාපද තියෙන්නේ හිතුණත් මම ඒක එතනින් එහාට අරන් යන්නේ. ඒ කියන්නේ ක්‍රියාවට නගන්නේ වචනෙට නගන්නේ. එහෙනම් මනෝ සංකාර සිද්ධ වෙනවා පින්දුනේ. නමුත් අතන මනෝ සංකාරයකට වඩා අපිට කියන්න පුළුවන් අදාසක් බහිනවා. හිතට ධම්මයක් බහිනවා. නමුත් ඒක එතනින් එහාට රමණය නොකර ඒකගේ වේරමණී කියලා. ඒක තවදුරටත් රමණය නොකර වචනයෙන් සහ ක්‍රියාවෙන් ක්‍රියාවට නගන්නේ නැහැ කියන එක ඔබට අදිස්ථාන කරන්න පුළුවන්. කරන්න හිතනවා කරන්නේ. කියන්න හිතනවා කියන්නේ. අපි හිතින් රමණය කරන්න හිතනවා ඒත් කරන්නේ. දැන් අපි තුන් මෙහෙම උදාහරණයක් ඇරෙද්ද ඔබට අපි තුන් කවුරුරි කාන්තාවක් ගැන අදහසක් පහළනවා. තරුණ ළමෙක් කියමු. වැරදි දහම් අවබෝධයක් නැති ඒගෙන බොයි කෙනෙක් නෙමෙයි. අදහසක් පහළ වෙනවා පින්නේ තරුණ කාන්තාවක් ගැන කාම අදහසක්. දැන් මෙයා දන්නවා පින්නතුනේ මේක වැරදි කියලා. එයා ලොකු දහම් අවබෝධයක් නැති වුණාට එයාට මොකද ලොකු දහම් අවබෝධයක් තියෙනවා නම් එහෙම අදහසක් බහින්න විදිහක් නැහැ. ඒකමයි අදහස් කරන්නේ. නමුත් එයා දන්නවා පින්නතුනේ එයා ශික්ෂාපදයක් සමාදන් වුණා එදා උදේ ගෙදරින් එළියට එන්න කලින්. නැත්තම් කලින් දවසේ සීල් ගත්ත වෙලාවේ එයා අදිෂ්ඨානයක් ගත්තා මම රමණය කරන්නේ ඒ වගේ අදහස්. දැන් පින්වතුනි මේ හිතට ඒ අදහස බහිද්දී ශෝග්‍යයන් ළමෙක් නේ. බැරිද දන්නේ ගිහිල්ලා අර පොඩ්ඩක් කතා කරලා බලන්න. ටෙලිෆෝන් නම්බර් එක හරි ඉල්ල ගන්න. දැන් එයාගේ කාමදදේ කසා ගන්න ඕනේ කියලා හිතෙද්දී පින්වතුනි එයාට පුළුවන් නේද ඒක රමණය නොකර ඉන්න? එයාට පුළුවන් නේද? නෑ මේ හිතනේදී වැරදි. මේකට මට ඉඩ තියන්න බෑ. මට හිතන නමුත් ඒ හිතනේදී වැරදි කියලා මම දන්නවා. ඒ නිසා එක්ක මං ගිහලා වෙන මොකක් හරි වැඩක් කරනවා. මම මේ පරිසරයෙන් ඉවත් වෙනවා. මං තවදුරටත් මේ ගෑන ළමයා ඉන්න තැන්වල වැඩි ගැවසෙන එක නවත්තනවා. මොකද නැත්තම් මේක හරි පීඩාකාරී. මට තාම හිතෙනවා මට හිතන එක නවත්තන්න මම මග වඩාගෙන යන්න ඕනේ. නැද එතකල් ආතුර වුණොත් එහෙම මට සිහිමුර්ජා වුණොත් සිහිමුර්ජා කියලා කියන්නේ මේ සිහි නැතුව කලන්ත දාලා ඇද වැටෙන එක නෙමෙයි. සිහි නැති වුණොත් මොකද්ද කරන්න කියලා සිහියක් නැති වුණොත් පින්වතුනි තමයි ඇතිවෙච්ච කාම දාහය අන්තිමට මහා විනාශයක් වෙලා නවතින්න පුළුවන් තැනට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ඒක රමණය වෙන තැනකින් මං අයින් වෙනවා. රමණය වෙන දෙන්නේ නැහැ. හිතෙන් කයින් හෝ වචනේ අන්න එහෙම අදිෂ්ඨාන දීලා පින්වතුනි මේ පුද්ගලයාට පුළුවන් එතනින් අයින් වෙන්න ඕන. මේන ආයතන මතක් කරන්නේ මේ පංච ශික්ෂාපදවල තියෙන පින්වතුනි හිතන එක නැවැත්වීමේ ශික්ෂාපදේ සමාදන් වෙනවා කියලා එහෙම නෙමෙයි. මොකද ඒකට ශික්ෂාපද නෙමෙයි තියෙන්නේ. හිතන එක නවතින්න නම් අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ වෙන්න ඕනේ. ඒකට තියෙන කුසලය. හිතේ කුණු ටික හැලිලා වැටෙද්දි තමයි හිතට තවදුරටත් ඒ වගේ කුණු අදහස් බහින්න ඇති වෙන්නේ. මොකද මේ කුණු වලට මැස් වෙන එක නවත්තන්න පුළුවන්ද? අනේකයි වැඩි. ඔබ හිතන්න රාගදේශ මොහ කියලා කියන්නේ කුණු නම් ඒකට ඇවිල්ලා වහන නිලමැස්ස තමයි කවුද? ඔය වගේ අදහස්. දස කුසලයේ කරන්න හිතෙන අදහස. ඉතින් කුණු කොට තියෙන තාක් කල් පින්වතුනි මේ අදහස එන එක නවත්තන්න බෑ. හැබැයි මේ අදහස් රමණය කරන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේ මේවා වචනෙන් සහ ක්‍රියාවෙන් පණ ගන්න එක නවත්ත ගන්නත් පුළුවන් අදිෂ්ඨාන කරලා වීරිය වඩලා. අන්න ඒකට තමයි ශික්ෂාපද සමාදන් වෙන්නේ. දැන් එහෙමනම් ඔබ දැන් එහෙනම් එතනින් යන මොකද අපි කරන්න තියෙන්නේ? ඇයි මම මේ ටික මෙච්චරලා කිව්වේ? ඒක කිව්වේ හේතුව පින්වතුනි, ඔබ ශික්ෂාපද සමාදන් වෙන හැම වෙලාවකම කල්පනා කරලා බලන්න, පරිසරයේ හැදෙන වැඩපිළිවෙලක් ඔබේ අතින් සිද්ධ වෙනවද කියලා. ඇයි ඒ මං එහෙම කියන්නේ? පරිසරය හැදුනොත් ඔබට බෑ පින්වතුනි විපාකයේ බහින් එක නවත්තන්න. ඒ කියන්නේ කුණු ගොඩ එකතු වුණොත් පින්වතුනි ඔබට බෑ මැස්සොන එක නවත්තන්න. ඔබ එහෙනම් කල්පනා කරලා බලන්න, ප්‍රාණඝාතයට, හොරකමට, කාමයේ වරදව හැසිරෙනකට, බොරු කියන එකට, ඒ වගේම සුරාසුදු දුරාචාරයේ යෙදෙන එකට, මෙන්න මේ කියන කරුණු පහනම් ඔබ වතක් විදිහට සමාදන් වෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි, ඒ වත කැඩෙන වැඩපිළිවෙලක් හෙවත් ඒ අදහස ඔබේ හිතට බැස්සට පස්සේ ඒවා වචනෙන් සහ ක්‍රියාවෙන් කටයුතු වෙන තැනට යන අවස්ථාව වලක්වා ගන්න ඔබ කළ යුතු දේවල් කරනවාද කියලා. ඒක මම උදාහරණයකින් මෙහෙම කියන්නම්. දැන් අපි හිතමු, අර කලින් ගත්ත උදාහරණෙම ගමුකෝ. ඔබ යනවා බස් එකේ. බස් එකේ යනකොට ඔබ හැමදාම පුරුදුලා ඉන්න පිටිපස්සේ සීට් එකේ ගිහිල්ලා වාඩි වෙන. මොන මුල්ලද? පෙම් මුල්ලේ. බස් එකේ පිටිපස්සේ සීට් එකේ වාඩිලා ඉදිද්දී අපි හිතමු පිටිපස්සේ දවසක් ඔබ දකින්න හැඩට වැඩට පොඩ්ඩක් ඇඳගත්ත තරුණ කාන්තාවක්, එයාත් ඔෆිස් යන ගමන් කියලා අපි ගමු උදාහරණයට. එයත් ඇවිල්ලා පින්නේ බස් එකේ ඒ සීට් එක ළඟ තමයි එයත් ගැවසෙන්නේ. ඔන්න දැන් පින්නේ ඔබ කාමයේ වර්ධවා හැසිරීමේ ශික්ෂාපදයේ ඔබේ අතින් කැඩෙන්න පරිසරේ දැන් ඇවිල්ලායි තියෙන්නේ. එයා එන ගමන් ඔය තියෙන්නේ. දැන් රමණේ වෙන්න පටන් ගන්න පුළුවන් දැන්. දැම්මම මම මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම try කරලා බලන්න ඕනේ, මෙහෙම කතා කරලා බලන්න ඕනේ. අර එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මෙහෙම කිව්වොත් මොකද වෙන්නේ? දැන් පින්නේ හොඳටම දැන් හිත කම්මලක් වගේ. මේ කම්මලේ මොනවද නිෂ්පාදනය කරන්න හදන්නේ? අර ගෑන ළමයාව ගන්න නැත්නම් එයාගෙන් තමන්ගේ කාම දදය කසා ගන්න අවස්ථාවක් හොයන තමයි දැන් බහින පටන් ගන්න දෙන එක. දැන් මැස්සෝ එනවා දැන් එක පොදියට. ඇයි යන්තම් මෙදී කුණු කොට කිව වැටුණා නම් ආයෙ එතනින් එහාට වලක් ගන්න බෑ. ගෙමැස්සෝයි නිල මැස්සෝයි දෙන තරඟෙට එනවා විදගෙන ඒ තැන් වලට. මොකද ඒකට හේතුව පරිසරය හැදුනොත් පින්තුනි ආයේ විපාක බහින එක නවත්තන්න බෑ. ඔබට නෙමෙයි මොන සක්කරටද. පරිසරය හැදුනොත් විපාක බහිනවමයි. මොකද ආයි පරිසරය කියලා කියන්නේ? ඉරහඳ තාරකා, ගහකොළ ඇලදොල නේද? නැත්නම් ඒ බස් එකේ සීට් එක නෑ. පරිසරය කියලා කිව්වේ යම් ඵලයක් හටගන්න අවශ්‍යක නැම් හේතු සම්භාරයක් ඇතනම් ආන්ගේ හේතු ටික ගැළපිලා බැඳෙන අවස්ථාව අන්න එකට අපි කියනවා පරිසරය කියලා. එහෙනම් ඒ පරිසරයේ හැදිච්ච ජනපින් උතන විපාකේ වහින එක නවත්තන්න බෑ. ඒක impossible. ඒක තථාගතයන් වහන්සේටත් වුණේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අඟුලිමාල දිව්ව අම්මගේ පස්සෙන්. අඟුලිමාල පස්සෙන් අම්මා දුවගෙන යද්දි පින් උතනේ තථාගතයන් වහන්සේට දැන් පේනවා මේ පරිසරයේ හැදිලා තියෙන මොකකටද? අනන්තරීය පාප කර්මයක් කෙරෙන්න අවශ්‍ය කරන විපාකේ ඒ හිතට අදින්න. කාගේ හිතටද? අර අඟුලිමාලගේ හිතට. නැත්නම් අහිංසක කියලා හිටපු චරිතය අනේ පුද්ගලයාගේ හිතට දැන් මේ මරන්න නැත්නම් පිහියෙන් අයින්න ඇඟිල්ල කපන්න කියන විපාකේ බහින නියමිතයි. ඒතර ඒ විපාකේ බහින හේතුව පින්වතුනේ එතන පරිසරය හැදිලා තියෙනවා. මොකද පරිසරය? පුද්ගලයෙක් ඉන්න. ඒ වගේම පින්වතුනේ විපාකේ බැස්සොත් ඒක අනන්තරීය පාප කර්මයක් බවට පත් වෙන්න අවශ්‍ය කරන පරිසරය අඟුලිමාලගේ හිත තුල තියෙනවා. ඒ මොනවාද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාව තෘෂ්ණාව නැත්තම් පින් විපාකයක් බැස්සොත් ඒ විපාකේ විපාකයක් විදිහට වැය වෙලා යනවා. විපාකෝ කම්ම සම්භව වෙන්නේ නැහැ අවිද්‍යාව තෘෂ්ණාව නැත්තම්. මොකද විපාක කර්ම වෙන නම් පින් සම්භව වෙන්න ඕනේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් පිරිනේ නැවත නිෂ්පාදනයක් ඇතුළ සිද්ධ වෙන්න ඕනේ. සම්භව වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් එහෙනම් විපාකයක් උදා වුණා, විපාකයක් වැය වුණා. විපාකයක් කර්මයක් බවට පත් වෙන්නේ සම්භවයක් තුල. එතකොට තමයි විපාකව කම්ම සම්භව වෙන්නේ. හැබැයි කම්මා විපාකා වත්තන්තේ කියන එක සිද්ධ වෙනවා. පින්වතුනි, පිරිනිවෙඩ පත් වෙන කම්ම. පෙර කරන ලද කර්මය විපාක එකිනෙක 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 ඇදී ඇදී යනවා. දැන් එනම් ඇත්තටම තථාගතයන් වහන්සේ එතන මැද්දට උන්වහන්සේ එතන ඉදිරිපත් වුණේ පින්වතුනි, උන්වහන්සේ එතන වැඩියේ අඟුලිමාලගේ අම්මා මැරණ එක නවත්තන්න නෙමෙයි. ඒක කළ වැඩක් තියෙද? අඟුලිමාලගේ අම්මා මැරණ එක නවත්තලා වැඩක් තියෙද? ඒක නේ නැත්තම් මැරෙන්නේ නැහැ දෙයක් නැද්ද යා කවදාකවත්? අඟුලිමාලතින් මැරුණොත් තමයි නැත්තයි ඉන්නේ කවදාකවත් මැරෙන්නේ නැහැ. අදටත් ඉන්නකො කොහේ හරි පැත්තක. එහෙමද? නැහැ. මැරණ එක නා කොහොමත් මැරෙනව නම් පිටින් තථාගතයන් වහන්සේ මැදිහත්ලා ඒව නවත්තන්න යන්නේ නැහැ. මොකද ඒවා විපාක පින්වතුනි. විපාක නවත්තන්න නෙමෙයි බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ. බුදුහාඳුර මේ ලෝකෙට පහළ වුණේ කර්මක්ෂය කළ කර්මක්ෂය කරගෙන ඥානය ලෝක සත්‍යය ලබා දෙන්න. විපාකක්ෂය කරන්න නෙමෙයි. මොකද කර්මයෙන් තමයි දුක හටගන්නේ. ඇතරම කර්මයෙන් දුකම තමයි හටගන්නේ. තව අපි ඉස්සරහට කතා කරමු මේවා. මම ඔබට පෙන්වලා දෙන්නේ මොන තරම්නම් බින්ද මේ දහම කොයි පැත්තෙන් බැලුවත් එකට එක කනෙක්ටඩ්. ඩිස්කනෙක්ට් වෙච්ච ෂෝට් වෙච්ච තැනක් නැහැ කොහෙවත්. ඔක්කොම බොහොම ලස්සනට. ඒ තමයි දහමේ තියෙන ආශ්චර්යය. ඒකෙන් අපිට තේරෙනවා ඉතින් ඒ කාන්තේම මේ දහම සත්‍යයක් බවට. හරි. දැන් මම මාතෘකාවෙන් ඈතට ගියා. එහෙනම් බුදුහාමුදුරුවෝ එතනට වැඩි පිංගුතුනි අම්මා මැරෙන එක නවත්තන්න නෙමෙයි. අම්මට මැරෙන්න විපාකයක් ඇදෙන්න ලෑස්තියි දැන්. ඔතනදී ඇදුන්නේ නැත්නම් ඉන්නේ සමාන තව අවුරුදු 20කින් ඇදෙනවා. නමුත් මේ විපාකේ පිංගුතුනි අම්මගේ මරණය කියන විපාකය ඇදෙන්න નિયમિત ඒ අම්මගේ පුතා වෙච්ච කෙනාගේ අතින් පිහියකින් ඇනිල්ලා නම් හෝ මොකක් හෝ වෙන උපක්‍රමයකින් නම් පිංගුතුනි ඒ පුතාගේ හිතේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙනවා නම් අන්න ඒ වෙලාවට ඒ විපාකය තුලින් සම්භව වෙනවා අලුත් කර්මයක්. ආන් ඒ කර්මයට කියනවා අනන්තරීය පාප කර්මය කියලා. ආන් ඒ අනන්තරීය පාප කර්මය නිසා පින්වතුනි තව සෑහෙන කාලෙකට ඒ හිතට බැරි වෙනවා දුකෙන් නිදහස් වෙන්න. කොයි හිතටද? අම්මගේ හිතටද? නෑ නෑ, අඟුලිමාලගේ හිතට. මොකද අඟුලිමාලගේ හිතේ තමයි ඒ විපාකයේ කර්මයක් බවට පත් වෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව තියෙන නිසා. එහෙනම් දැන් තථාගතයන් වහන්සේට කරන්න පුළුවන් දේ පිටින් මුලින්ම පරිසරය වෙනස් කරන එක. අවිද්‍යාව තෘෂ්ණාව වයින් කරන එක හරි. ඒක තමයි පරමාර්ථය. නමුත් ඊට කලින් පිටින් පරිසරය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ විපාකය ඇදෙන නියමිතයි. ඒ විපාකේ දැන් ලෑස්ති වෙවි ඉන්නේ බහින්න. අඟුලිමාලෝ පිහින් යනපු ගමන් පිටින් අම්මට ඊට පස්සේ අම්මා එකෙන් මැරුණොත් දැන් ඒ විපාකය ඇදිලා තියෙනවා. එහෙනම් අන්න එක වලක් කරනවා ඔක්කොටම කලින්. ඒ නිසා බුදුහාඳුර මොකද කරන්න පිටින් එතන වැඩලා අඟුලිමාලගේ අවධානය බිඳිනවා. මොකේ අවධානයද? අර අම්මා මරන්න ඕනේ කියලා තිබ්බ අවධානය බිඳලා උන්වහන්සේගේ පැත්තට අවධානය යොමු කරගන්නවා. ඊට පස්සේ අඟුලිමාල දකින්නේ බුදුහාඳුර මෙතන වැඩලා අර කාන්තාවට වඩා මේ බොහොම රූමත් කෙනෙක් මේක හොඳ ගොදුරක් කියලා හිතාගෙන අම්මගේ පස්සෙන් එළවෙන එක නවත්තලා දැන් බුදුහාඳුරගේ පස්සෙන් එළවෙනවා. අන්න පිංගුතුනි පරිසරය වෙනස් වුණා. තථාගතයන් වහන්සේට දැන් ඒතර කෙනෙක් හිතන්නුනේ ඒතර දැන් බුදුහාඳුරෝන් මරන්නනේ දැන් විපාක දෙන්නේ නැන්නේ කියලා. මරන්න හේවත් අපවත් කරවන්න නැත්නම් පිහියෙන් ඇනලා උන්වහන්සේ හානියක් කරන්න. තථාගතයන් වහන්සේ පිංගුතුනි එහෙම මරන්න බෑ. තථාගතයන් වහන්සේ නමක මරන්න බෑ පිංගුතුනි. වැඩිමනොත් කරන්න පුළුවන් උන්වහන්සේගේ ඇඟේ ලේ හොල්ලන එක විතරයි. ඒ නිසා ඒ අනන්තරී පාප කර්මය කරගන්න බෑ කාටවත්. අම්මා තාත්තා මැරුවත් තථාගතයන් වහන්සේ කෙනෙක්ව මරන්න බෑ. අරිහතුන් වහන්සේ නමක්ව ඝාතනය කරන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේව ඝාතනය කරන්න බෑ. එහෙනම් කොහොමද ඒක වෙන්න විදිහක් නැහැ. ඒතර තථාගතයන් වහන්සේ ඇඟිල්ල කපන්න පුළුවන්ද? ඒ කරන්නත් බෑ. මොකද හේතුව ලේ හොලනට වඩා දෙයක් එතන සිද්ධ වෙනවනේ පින්වතුනි. තථාගතයන් වහන්සේ නමගේ ලේ හොලවන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ ඇඟිල්ල කපන්න කපලා වෙන් කරන්න බෑ. එහෙම වුණා ඒ විපාක වලට ඇදෙන විදිහක් නෑ. ඒක බුද්ධ ගෝචර කොටසක්. ඒක බුදුහාඳුරන් වහන්සේලාට විතරක් වෙන් වෙච්ච කොටසක්. සාදුරට ඒක ගැන දැනගන්න ඕන නම් තව ටික කාලයක් ඉවසගෙන ඉන්න. ගුරුවරයෙක් නැතුව ඔබ මේ වැඩ පිළිවෙල කරගෙන ගියාම අනිවාර්යෙන් බුදු වෙනවා. ආයම එක දෙකක් නෑ පින්තුනේ. ඔය ගුරුවරයා කියදී ඒක ගැන හොයන්න එපා කියලා, ඔබට හිතනවා නෑ ඒත් හොයන්න ඕන කියලා. එහෙනම් දිගටම ඔය වැඩ පිළිවෙල තුල ඉන්න. ගුරුවරයෙක් නැතුව කඩ දුරගෙන යන්න. අනිවාර්යෙන් ඔබ බුදු වෙනවා. අහන්න දෙයක් නෑ. ආන් එදාට ඔබට තේරෙයි කොහොමද ඒක සිද්ධ වුනේ කියලා. එහෙනම් බුදුහාඳුර මොකද කරේ පින්තුනේ? එතෙන්ද වැඩලා අඟුලි මාර්ගයේ අවධානය අරගෙන ඊරවසේ ඒ අතර අඟුලි මාලය වෙහෙසවනවා. දාංගුලි මාට හොඳටම හති. කොච්චර දිව්වත් අල්ලගන්න බෑ. අම්මගේ පස්සෙන් අම්මට බෑනේ පින ඔය වගේ සත්‍ය ක්‍රියා කරන්න. නැත්තම් අම්ම ගාව පින ඒ වගේ ආශ්චර්ය නෑනේ. ඒ වගේ ඉරිදිපාන බැරි නිසා තථාගතයන් වහන්සේට පාන පුළුවන් නිසා තථාගතයන් වහන්සේ අන්න එහෙම වැඩ පිළිලක් එතන සිදු කරනවා. ඊට පස්සේ අඟුලි මාලය කියගෙන වෙහෙසිලා බුදුහාමුදුරන් නවතිනකන ඔබ දන්නවා ඉතින් ඉහර කතාව. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ පින්වදින? දැන් මුලින්ම බුදුහාමුදුරු කරේ අර අම්මව මරන්න විපාක ඇදෙන තිබ්බ පරිසරය වෙනස් කරා. හැබැයි තාම දාපිට මෙතනින් බුදුහාමුදුරු වැඩියා. පරිසරය වෙනස් කළා මොහොතකට වැඩියා. අපි දැන් ඊළඟ දවසේ ආයෙත් අම්මා එන පුතාව හොයාගෙන. දැන් ආයෙ දුවන්නේ නැද අම්මා පස්සේ? ආයෙ දුවනවාම පස්සේ ඒ කියන්නේ මෙතන අර විපාකේ ආපවසරයක් කරකෙන්න දැන් පරිසරය හැදිලා තියෙන ආයෙ ඒ විපාකේ පරිසරේ එන්න පටන් ගන්නවා. එනවා බුදුහාඳුන මොකද කරේ? මෙතන ඒ වෙලාවේ අඟුලි මාලට දහම දේශනවා. දහම දේශලා මොකද කරන්නේ? අර හිතේ තියෙන අවිද්‍යාව තෘෂ්ණාව, අවිද්‍යාවෙන් තෘෂ්ණාව මෙතන ලොකු කොටසක් ප්‍රහාණය කළා දානවා. බුදුහාඳුන කරා නෙමෙයි ඒක සිද්ධ වුණා. බුදුහාඳුන දහම දේශද්දී අඟුලි මාල සෝතාපන්න ඵලයේ පිහිටනවා. අවිද්‍යාව තෘෂ්ණාව පින්දිනේ මහ පොළොව තරම් විතර කැඩලා යනවා. ඉතුරු වෙන්නේ ගල් කට හතක් විතරයි. ඒ තරමට අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා පින්දිනේ අඟුලිමාලගේ සෝතාපන්න ඵලයත් එක්ක. ඒක අපිට මම ගිය සතියේ සෝතාපන්න ඵලයේ තියෙන බැරරුම් කැම ගැන මතක් කරලා දුන්නා. දැන් පින්දිනේ මේ හිත අපි හිතමු බුදුහාඳුර ওই ටික කියලා උන්වහන්සේ වැඩියා. අඟුලිමාලත් සෝතාපන්නයි. හෙට අම්මා එනවා පින්දිනේ කැලෑවට. ආපහු පුතා හොයාගෙන මට කියන්න ඔබ දැන්. අම්මට මැරෙන්න තියෙන විපාක අඟුලි මාලගේ හිත හරහා ඇදෙන්න පුළුවන්ද දැන් තවදුරට? ඇදෙන්න විදිහක් නැහැ. ඒකට හේතුව පින්තුනේ අම්මව මරන්න ඕනේ කියන විපාක ඇදෙන්න තරම් අවිද්‍යා තෘෂ්ණාව දැන් ඒ හිතේ නැති නිසා. ඒ කියන්නේ හිතේ පරිසරය වෙනස් වෙලා. හිතේ පරිසරය වෙනස් වෙලා තියෙන නිසා දැන් එවැනි විපාක මේ හිතට බහින්න විදිහක් නැහැ. ලේසියෙන් මේ වගේ දෙයක් වෙන්න බෑ. නමුත් මොකද අරහතුන් වහන්සේ තමයි පින්දුනේ පුණ්‍ය පාප පහිනස්ස කියන තැනටපත් වෙලා තියෙන සියලු සියලු පාප ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්නවා කියන. මේක ලේසින් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් පින්දුනේ අපි හිතමු ජීවිතය රැක ගන්න ඕන අවස්ථාවක සමහරක් විට වෙනත් සත්වෙක්ගේ ජීවිත හිංසාවක් හෝ අනතුරක් හානියක් කරන්න ඒ හිතේ අදහසක් බහින්න පුළුවන්. මම එහෙම කතාව ගැන අහලා නැහැ කොහෙවත්. නමුත් දහමෙන් ගලපල බැලුවහම අරහතුන් වහන්සේට නම් පින්දින කවදාකවත් අකුසල් සිත් බහින් නැත්තේ. අරහතුන් වහන්සේනම් අපි දස කුසලයේ කරන්නේ නැහැ කියන තැන සම්මත කරගෙන තියෙන්නේ. එහෙනම් විශේෂයෙන් කාම ලෝකේ පිරිසට නම් කාම ලෝකේ හිත් පහළ වෙන පිරිස අතර නම් පින්තුනේ මොකද අකුසල් සිත් කියලා කියන්නේ කාම ලෝකේට හිත් කොටස. දස කුසලයේ කරන්නේ කාම ලෝකයටයි හිත කොටස් වලින්. ඉතින් ආනේ වගේ හිත් වලින් නම් පින්තුනේ ඒ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් අඟුලිමාලගේ හිතේ අවිද්‍යා තෘෂ්ණාව ලොකු කොටසක් ප්‍රහාණය වුණාට පස්සේ තවදුරටත් අම්මා මරන්න ඕන කියන චේතනාව ඒ හිතේ හැදෙන විදිහක් නැහැ. ඒ විපාකේ බහින්න විදිහක් නැහැ. හැබැයි ඊට කලින් දවසේ අපි තුන් බුදුහාඳුරු ඇවිල්ලා අඟුලි මාලගේ අවධානය ගත්තා. අඟුලි මාල බුදුහාඳුරු පස්සේ දුවගෙන ආවා. බුදුහාඳුරු බණ කිව්වේ නැහැ. බුදුහාඳුරු එහෙම වැඩියා. නැවතත් දැන් අඟුලිමාල හති වැටලා 17 කල්පනා කරනවා අයියෝ මට දෙක මිස් වුණානේ කියලා. ඊට පස්සේ ආයෙ දවසක යනවා අම්මා ඉන්න වෙලාවේ අම්මා එනවා. දැන් ආයෙ අම්මා දැක්කොත් මොකද කරන්නේ? ආයෙ අම්මා පස්සේ දුවනවා. අම්මා මරන. නම් මොකද ඒ පරිසරය තාම වෙනස් වෙලා නැති නිසා. එක පරිසරයක් වෙනස් වුණා එක පාරක්. බුදුහාමුදුර වැඩියා ඒ වෙලාවේ විපාක බහින තියෙන පරිසරය වෙනස් වුණා. නමුත් සදාකාලිකව වෙනස් වුණේ නැහැ. ඒ හිත සිසිල් වෙලා තිබෙන්නේ නැහැ පින්වතුනි. ඒ කියන්නේ හිතේ සීලය පිහිටලා තිබෙන්නේ නැහැ. ඇතරම වතකට සමාන දෙයක් තමයි පළවෙනි දවසේ සිද්ධ වුනේ. විපාකේ බැස්සා. නමුත් ඒක ක්‍රියාවට නැගුණේ නැහැ. නමුත් අඟුලිමාල දහම් අවබෝධයත් එක්ක මොකදනේ ඒ හිතේ සීලය පිහිටුවා. ඒ හිත සීලයක පිහිටෙව්වා. සීලය පිහිටුණාට පස්සේ පින්වතුනි ඒ වගේ හිත බහින්නේ එවත් ඒ වගේ පරිසරයක් නැති නිසා ඒ වගේ විපාක දැන් තවදුරටත් ඇදෙන්නේ නැහැ. එහෙනම් අඟුලිමාලගේ අම්මා වෙන කෙනෙක් මරන්න පුළුවන්. සමහරට අපි හිතමු අඟුලිමාලට සහෝදරයෙක් හිටියා කියලා. ඒ සහෝදරයාත් ওই වගේම පින්වතුනි දනුවමකට අහු වෙලා ඔයගේ වැඩ පිළිවෙල ගෙදිලා හිටියා කියලා. සමහරට බණ ඇහුවේ අඟුලිමාල විතරයි. එයාගේ සහෝදරය ඇහුවේ නැත්නම් ඊළඟ දවසේ අම්මාවත් වුණේ සහෝදරය කියලා සමහර පිහින් අණි අම්මට. ඒ කියන්නේ සමහරක් කියලා තමන්ගේ දරුවෙක්ගේ අතින් පිහියනුම් පාරක් කන්න ඒ අම්මට විපාකයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් කවදාකද ඒක අඟුලිමාල හරහා ඇදෙන්නේ විදිහක් නැහැ. අඟුලිමාල සෝතාපන්න ඵලයේ පිහිටෙපු මොහොතේ පටන්. හේතුව අවිද්‍යාව තුෂ්ණා මහා ස්කන්ධයක් පින්වතුනි ප්‍රහාණය වෙලා ගියා ඒ සෝතාපන්න ඵලයේ පිහිටීමත් සමගම. මහ පොදියක් පින්දුනි ගැලවිලා ගියා. ඒ ගැලවිලා ගියා කියලා කියන්නේ දැන් තවදුරටත් දෙන පරිසරය නැති නිසා. මොකද පරිසරය කියලා කියන ආයෙත් යම් ඵලයක් හට ගන්න අවශ්‍ය කරන හේතු ගැලපිලා බැඳිලා තියෙන අවස්ථාව. ආන් ඒ අවස්ථාව තවදුරටත් උදා වෙන්නේ නැති නිසා ඒ හිත තුල ඒ විපාකේ බහින්න විදිහක් නැහැ තවදුරටත්. අම්මට ගහන්න විපාකයක් ඇදුණත් පින්වතුනේ. අපි අම්මට ගහන්න විපාකයක් ඇදෙනවා. يعني කම්මන කණේ පාරක් ගහන විපාකයක් ඇදෙනවා කියලා අපි හිතමුකෝ. මේවා සාමාන්‍යයෙන් වෙන තුල වෙන්න පුළුවන් දේවල් නෙමෙයි සෝතාපන්නෙක් අතින්. නමුත් අපි දහම තුල දන්නේ පිළි අම්මා තාත්තව ඝාතනය වෙන්න බෑ කියන පංච ආනන්තරී පාප කර්ම තමයි සෝතාපන්නෙක් අතින් සිද්ධ වෙන්න බැරි. එහෙමද අපි දන්නේ. පොතපතෙන් අපි අහලා තියෙන විදිහට අන්න එහෙමයි. ඉතින් එහෙනම් පින්දුනේ අම්මට සමහරට ගහන්න පුළුවන්. නමුත් අම්මව කවදාක මරන්න බෑ සෝතාපන්නෙක්ට. ඒ කියන්නේ පින් අනන්තරී පාප කර්මය සිද්ධ වෙන්නේ නැහැ. අවීති මහා නරකාදී යන්න. කොහොමද දසක සතරපය එකකටවත් යන්නේ නැහැ සෝතාපන්නෙක්. ඉතින් සතරපය එකකටවත් යන්නේ නැත්නම් අනිවාර්යෙන් සතරපය අගම තියෙන අන්තිමටම තියෙන අනන්තරී පාප කර්ම කරපු අයද වෙන් කරලා තියෙන ස්පෙෂල් ප්ලේස් එකක් තියෙන්නේ අවීති මහා නරකාදී කියලා. එතනට යන්නේ නැති බව ඉතින් ආය අමුතු විශේෂයෙන් කියන්න ඕනේ. ඒක සිද්ධ නොවෙන්නේ මෙන්න මේ විදිහට. අන්න ඒකයි කාරණාව. එහෙනම් දැන් බලන්න ඔබ පංච ශික්ෂාපද සමාදන් වෙන හැම වෙලාවකම පින්දුන ඔබට කල්පනා කරලා බලන්න වටින කාරණාවක් තියෙනවා. ඔබ පංච ශික්ෂාපද සමාදන් වෙන්නේ තාම පින්දුන ඔබේ සීලය පූර්ණේ වෙලා නැති නිසා. සීලය පූර්ණ වෙච්ච දවසට හෙවත් රාග දේශ මොහ ඔය හිතේ හට නොගන්න දවසට ඔබ තවතුරටත් පංච ශික්ෂාපද සමාදන් වෙන අවශ්‍යද? අවශ්‍ය නැහැ. පංච ශික්ෂාපද වලින් ඔබ අදිෂ්ඨාන තියන්නේ පින්දුනි ඒ හිත් ආවත් ඒව ක්‍රියාවට නගන්නේ නැහැ කියලා. මිසක් හිතෙන්නේ නැහැ කියලා ඔබ ක්‍රියා අදිෂ්ඨානයක් තියෙනවා නෙමෙයි පංච ශික්ෂාපද සමාදන් වීමෙන්. එහෙම එකක් කරන්න බෑ. එහෙම වෙන්න නම් පින්වතුනි කුසලස්ස උපසම්පදා වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ තියෙන කුණු සලා හැරීමේ වැඩ පිළිවෙලක ඔබ ඉඳලා ඉන්න ඕනේ. එහෙනම් දැන් ඔබ පංචසිල් පද සමාදන් වෙද්දී නැත්නම් පංච ශික්ෂාපද සමාදන් වෙද්දී හැමදාම කරන්න පුළුවන් දෙයක් තියෙනවා පින්වතුනි. කල්පනා කරලා බලන්න අර පෙම් මුල්ලේ හිරපු පිරිමි දරුවා වගේ කල්පනා කරලා බලන්න මේ වෙලාවේ දැන් මෙන්න මේ ගෑන් ළමෙක් මෙතන හැමදාම එනවා. එයා පොඩ්ඩක් හැඩට වැඩට ඉන්න කෙනෙක්. ඉතින් මගේ හිත හැමදාම මෙතනට ඇදෙනවා. ඉතින් මට හිතෙනවා එක එක දාති දේවල් කරන්න කියලා. දැන් මෙහෙම හිටියොත් එහෙම දිගටම මම මහ විනාශයක්නේ කරගන්නේ. ඉතින් ඇයි මම මේ විනාශේ මට වෙන්න මං ඉඩ තියන්නේ? සමහර පින්වතුනි ඒ වෙලාවේ ඕවා හිතෙන්නේ නැහැ. මොකද හිත ආතුරු වෙලාන තියෙන ඡන්ද දෝෂ බය මෝහ ආවට පස්සේ සතර අගතියේ හිතපත් වුණාට පස්සේ පින්වතුනි දැන් සුගතියේකට හිත හැරෙන්න විදිහක් නැහැ. දැන් ඒ වෙලාවේ පින්වතුනි හිත වික්ෂිප්ත වෙලා තියෙන්නේ. ඉතින් හිත මිදිලා තියෙන්නේ දැන්. එතනින් හිත අයින් කරගන්න අමාරුයි. නමුත් ඔබ පංච ශික්ෂාපද සමාදන් වෙන වෙලාවේ ඒ කියන්නේ පින්වතුනි ඔබ ධර්මයක් ඇසුරු කරන වෙලාවක් මහා සංඝරත්නය ඇසුරු කරන වෙලාවක් තථාගතයන් වහන්සේට මලත් පහනක් හරි පත්තු කරපු වෙලාවක් ඒක. ඒ වෙලාවේ පිංගුතර යමක් කමක් තේරෙන වෙලාව. ඒ කියන්නේ අපේ ප්‍රඥාව මුහුකුරා යන වෙලාව. සතුරු හමුදාව පරදවා මිතුරු හමුදාව සටන් වදින වෙලාව. ආන් ඒ වෙලාවේ පින්තුර ඔබ කල්පනා කරලා බලන්න පුළුවන් චුට්ටක් ඉන්නකෝ. ඉතින් මං හැමදාම ඇයි ගිහලා එතනින් වාඩි වෙන්නේ? ඉතින් මට පුළුවන් නේ බස් එකේ අනෙක් කෙළවරේ වාඩි වෙන්න. නැත්නම් මට පුළුවන් වෙන බස් එකක් ගන්න. ওই බස් එක ගිහිල්ලා වෙන බස් එකක් ගත්තා නම් ඉවරයිනේ. එතකොට ওই ප්‍රශ්න මං අහුවෙන්නේ නැහනේ. පිළිනේ මං කියන්නේ කැලෑ වෙනස් කරාම කොටියගේ පුල්ලි මැකෙනවා කියලා. ඒක නෙමේ ක්‍රමේ. ඔබ නිවන කරගන්න ඕනේ. රාගදේශ මොහ ප්‍රහාණය වෙන එක විතරයි එකම උත්තරේකට තියෙන්නේ. නමුත් ඔය පරිසරය තුල ඔබ දිගින් දිගට මිදිද්දි ඒ ගෑනු ළමයටත් තියෙනවා නම් පින්දින මොකක් හරි එක්ක ස්පර්ශ විපාකයක් එන්න. සමහරට ඒ ගෑනු ළමයා අපි හිතමු පෙර අත්භවයක කාවරේ අතවරයකටපත් කරලා තියෙනවා. දැන් ඒක එන්න නියමිත විපාකයක් විදිහට. ඉතින් අපරාධනේ පින්දින අහිංසක ඔබ එකට ගිහිල්ලා කර තියන්නේ. මොකද ඔබ ඒ හිත අරහයි විපාකේ ඇදුනොත් පින්දින එතනින් එහාට දවසක ඔබත් ওই වගේ බස් එකක යනකොට ඔබටත් අතවරයක් සිද්ධ වෙයි. අඩුම තරමේ. මොකද ඒ විපාකේ බහිද්දී ඔබේ හිතේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන නිසා කර්මයක් සිද්ධ වෙනව නැවත වරක් විපාකෝ කම්ම සම්භවෝ කියන වැඩ පිළිවෙලට අනුව ආන්නේ කර්මයෙන් ගිහිලා පින්න අලුත් විපාකයක් එනවා ඊට පස්සේ සමහරට ඒ විපාකේ අර ගෑන් ළමයට ආපු විපාකේට වඩා ගොඩක් දරුණු එකක් වෙන්නත් පුළුවන් මොකද නිකම්ම මේක මේ විපාකයක් කර්මයක් එනවා ආයි කර්මයක් විපාකයක් එනවා විතරක් නෙමෙයි පින්න ඒකේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් ඉන්ටෙන්සිටි එක ඒකේ තීව්‍රතාවය අඩු වැඩි කරන්න පුළුවන් එහෙමයි ඒක වෙන්නේ එනිසා අවිද්‍යාව තුෂ්ණාවේ මට්ටම නූපින්ගතනි ඒ එන විපාකයේ තීව්‍රතාවය අඩු වැඩි කරන්න පුළුවන්. ත්‍රාපවසර කණිත් පැතර කැරකෙලද්දී සමහරට ඒ ගෑන් ළමයාට තිබ්බේ පින්දිනේ මේ කකුල හරියේ අපි හිතමු ස්පර්ශයක් ලබන්න. අපි හිතමුකො. නමුත් ඔය හිතේ අවිද්‍යාව තුෂ්ණාව හරහා ගිහිල්ලා පින්ගතනේ ඊට පස්සේ එන විපාකේ එන්නේ ඔබ ඊටට ලොකු විනාශයක් කරා. කොටිම ඔබේ අපිටම පිරිමිකම නැති වෙන්න. දැන් කොහොමද වෙන්නේ? යන්තම් මහන්සිලා පිරිමෙක් වුණා. ඊට පස්සේ කාන්තාවක රත තියලා දැන් ඔබ ඔබ කරගත කර්ම විපාකය තමයි ආයේ තව අත්බැව් කෝටියක් යනකම් පිරිමි අත්බැවක් නම් ලැබෙන්නේ නැහැ. ගොඩක් දුරට පින්නේ කාන්තාවන්ට අතවර කරන මිනිස්සුන්ට වෙන්න තියෙන ඉරණම ඕක. වැරදිලාවත් වැරදිලාවත් පින්දින මිනිස්සෙක් වුණොත් නැවතත් කොහොමත් ගොඩ කාලයක් යනකම් ආයි මිනිස්සෙක් වෙන්න හම්බෙන්නේ නැහැ. මොකද තව කෙනෙක්ට ගින්නක් දුන්නොත් පින්දින ඒ ගින්න මැරෙන වෙලාවේ මතක් වෙලා ආවොත් ආයේ මෙතනින් හර කතා කරලා නැහැ පින්දින. වැරදිලාවත් පින්දින අපිටම කල්පයකට පස්සේ ආයි මිනිස්සෙක් වුණා කියලා එතනින් එහාට පින්දින කල්පයක් විතර යනකම් ඒ මනුස්ස අද්භවය ඒ ගන්ධබේ අද්භවය ගොඩදුර පින්දින කාන්තා අද්භවයක් සිවි ගොඩක් දුරට පින්විතනේ ඒ ඉපදෙන කාන්තාව ගණිකාවක් වෙලා ජීවත් වෙන සිද්ධ වේවි හැමෝගෙම අතපත ගෑම්මට ලක් වෙන හැමෝගෙම කාම ආසාවල් ඉෂ්ට කරලා දෙන්න සිද්ධ වෙන කෙනෙක් බවට පත් වේ කිසිම කැමැත්තක් නැතුව ඒව කරන්න සිද්ධ වෙනවා ඊට පස්සේ බින්දින අවසානයේ ශේෂ කර්මයක් ඉතුරු වුණා තාපෝසරයක් දවසක් බස්ස ගියන ගමන් කවුරේ ඔය මොන හරි අතපත ගෑමකට ලක් වෙයි. අන්න එහෙම කෙනෙක් තමයි අර බස්ස ඉදපු කෑන්තාව. දැන් ඒ විපාක ඉවරයි. අලුතෙන් පටන් ගත්ත තව එකක්. කොහොමද ලෝකේ හැටි? අවිද්‍යාව තෘෂ්ණාවේ තරම තේරුම් ගන්න පින්වතුනේ මොකද අවිද්‍යාව තෘෂ්ණාව අර තරුණ කොල්ලොන්ගේ භාෂාවෙන් කියනවා නම් ඔබට ඇඩ්‍රස් නැති කරවනවා කියන අවිද්‍යාව තෘෂ්ණාව. කොහේ ඇඩ්‍රස්ද? සුගතියේ ඇඩ්‍රස් නැති කරවනවා. ඔබට සුගතියේ උන් හිටි තැන් නැති කරවනවා පින්දින අවිද්‍යාව තෘෂ්ණාව කියන දෙක. එනිසා හරි ප්‍රවේශම් වෙන්නේ. එහෙනම් පින්දිනේ පංච ශික්ෂාපද සමාදන් වෙන හැම වෙලාවකම ඔබ කල්පනා කරලා බලන්න ඒ ශික්ෂාපදයට අනුකූල ඔබේ අතින් එදිනෙදා ජීවිතයේදී වෙන වැරදි තියනවාද? ඒ වැරදි ඔබට තාම හිතනවා ඒව කරන්න. ඒක නවතින්නේ නැහැ ඔබ දහම අවබෝධ කරගන්නකම්. නමුත් ඒ හිතට එන අදහස ක්‍රියාත්මක වෙන ප්‍රවණතාවයක් තියෙනවා නම් පින්වතුනි ඒකට පරිසරයක් හැදෙන නිසා එහෙම සිද්ධ වෙන්නේ. ආහනම් අන්න එහෙනම් ඒ පරිසරය හැදෙන්නේ නැති වෙන්න ඔබ මොකක් කළ යුතුයිදෝ කියලා ඔබ කල්පනා කරලා බලන්නේ වෙලාවට. එහෙනම් ඊළඟ වස්සේ කියන එක නම් කරන්න තියෙන්නේ පින්වතුනි ආන් එක කරන්න ඒ වෙලාව අදිෂ්ඨානයක් ගන්න. යහපත් කටයුත්තක් කරන වෙලාවක පින්දුන අදිෂ්ඨානයක් තියෙනකොට ඒ අදිෂ්ඨානය හරි බලවත්. ඒ කියන්නේ ඒ දේ කරගන්න පුළුවන් හැකියාව හරි වැඩි. ගොඩක් වැඩි. එතකොට පින්දුන ආපෞසරයක් ඔබ ඊළඟ දවස් උදේ වැඩට යනකොට අර බස් එක එන වෙලාවට ඔබේ හිත කියයි ආ දැන් සීල් ගත්තනේ. දැන් මේ බස් එකේ නගින්න නැහැ කියලා ඔබ පොරොන්දු වුණානේ. ඕක ඔන්න ඔකට යන්න දෙන්න. ඊළඟ බස් එනකන් ඉමු. අපි දෙමිනේ ඒකත් අමාරුයි කියලා. ඒත් බස් එකට නගින්නම හිතනවා. ආයෙ දවසක ඔබ ඊළඟ පාරත් පන්සිල් ගන්නවා. මම පන්සිල් කියලා අදහස් ගන්න පංචවත ශික්ෂාපදේ. පන්සිල් ගන්න වෙලාවට පින්දිනේ ආපෞසරක අධිෂ්ඨාන කරනවා පොඩ්ඩක් ඉන්න. මම මේ බස් එකට නගින්නේ මං ගෙදරින් 5යි 15ට පිටත් වෙන්න නිසානේ. ඊළඟ බස් එක එනවනේ විනාඩි 3ක් ගිහිල්ලා. එහෙනම් මං 5යි 15ට එන්නේ නැහැ. මං 5යි 17ට එනවා. එතකොට 5යි 18ේ බස් එක ගන්න පුළුවන්. හැබැයි 5යි 15ේ බස් එක ඒ වෙලාවට ගිහිල්ලා. අන්න එහෙම අදිෂ්ඨානයක් තියෙනවා පින්වතුනි. අපි ඒත් අමාරු වුණා කියලා ඊළඟ දවසේ තාය ඔබ සිල් ගන්න වෙලාවට ආයෙ මතක් කරලා බලනවා. තාමත් මගේ අතින් අඩුපාඩු සිද්ධ වෙනවානේ. දැන් ඒකයි මම කියන්නේ මේ ඔබ ශික්ෂාපත සමාදගෙන හැම වතාවකම ඉදිරියට කල්පනා කරලා බලන්න පුළන්නේ. ඔබ පරිසරය හදනවද කියලා අනවශ්‍ය විපාක බහගන්න. ආයෙ කල්පනා කරලා බලන්න. දැන් පොඩ්ඩක් ඉන්නතර මං 5යි කාලට ගෙදරින් පිටත් වෙනද 5යි 14ට ගෙදරින් පිටත් වෙන අදිෂ්ඨාන ගත්තා. නමුත් ඒකත් තාම හරියට කෙරෙන්නේ නැහැ. හරි. මං අද ඉඳන් 5යි කාලට ගිහිල්ලා අම්මයි කකුල් දෙක අල්ලලා වන්දනා කරනවා. එහෙම නැත්නම් මං ගිහිල්ලා බුදුහාමුදුරට පැන් එකක් පූජා කරනවා. නැත්නම් ගෙදර මාළු ටැංකියේ මාරුන්න කන්න ටිකක් දානවා. කොහොම හරි අර විනාඩි දෙක පන්න ගන්න. මොකක් හරි යහපත් වැඩක් කරනවා පින්නේ මේ වෙලාවට. අන්න ඒ වගේ මොකක් හරි වැඩ පිළිලක් අදිෂ්ඨාන කරගන්නවා. දැන් පේන්නද මේ හැම එකක්ම ප්‍රායෝගිකයි කියලා? කරන්න දේවල් තියෙනවා. ඒකයි කරන්න දේවල් තියෙනවා. කරන්නෝ දිනන්නෝ. කරන්නෝ දිනන්. ඔබ දන්නවද? මේ තියෙන්නේ ඔබේ වත සුරකින් ඔබ කරන්න පුළුවන් දේවල් සීලේ පිළිපිටනකල්. මොකද මේ වත කැඩුනොත් පින්තුනේ හේවත් ඔබ දසකුසලෙට ඔබ යදින් දසකුසලේ කෙරුණොත් අර හිත සිසිල් කරගන්න වැඩි පිළිවෙල අතිශය දුෂ්කර වෙනවා. මොකද ඒකට හේතුව දුන්නොත් ලැබෙනව දෙන දේ ලැබෙනවා. ඔබ වැරදිලාවත් පින්තුනේ කෙනෙක්ට ඔබේ කාමදදේ කහගන්න ගිහිල්ලා තව කෙනෙක්ට ඒ ගින්න දුන්නොත් දැන් ඔබට ගිනිමයි අනිත් පැත්තට එන්නේ පින්තුනේ. ඔබේ ගින්න නිවා ගන්න හැකියාව ඔබට අහිමි වෙලා යනවා තව බොහෝ කාලයකට. තව දුෂ්කර වෙනවා. තව දුෂ්කර වෙනවා. ඒකයි මම කිව්වේ ඔබ පිරිමියක් බවෙන් අත මිදලා ඔබ ගැහණියෙක් බවට පත් වෙනවා. දැන් තව දුෂ්කර වුණ නැද්ද? අපි ආරාමයේ පිරිමි විතරයි පින්තුනේ. දුෂ්කර වෙලා නැද්ද? යමේ කාන්තාවක ඉදිරි ඉපදුනා නම් මේ කාලේ බනහන හොඳට බනහන තව මේක නිවන කරගන්න ඕනේ. නමුත් කාන්තාවක් වෙච්ච නිසා ඔබට ආරාමයේ ඇවිල්ලා පදිංචි වෙන්න බෑ. දෙකට කරන්න දෙයක් නැහැ. ඒ තමයි විපාක. කර සසර කරගත කර්ම විපාක. ඒකෙන් කියන්නේ කාන්තාව නරකයි කියලා නෙමෙයි. සමහර දෙන්නේ අතර පිරිමේ කරිහත් වෙන කලින් කාන්තාව කරිහත් වෙනවා. එහෙම වෙන්න පුළුවන් ඕන තරම්. එදා හිටපු මහරහත් තෙරණින් වහන්සේලාත් එක්ක සාපේක්ෂව ගත් කලපින් උතුනේ මම මහා මේරු පාරවතර වැලිකඩයක් වගේ ඉන්නේ. පිරිමි හන්දරේ කලපල පිදුනාට. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මොකද ඒ කාලේ පින් උතුනේ තථාගතයන් වහන්සේ වැඩ හිටපු කාලේ ශාසනයේ කාන්තාවන ලොකු තැනක් තිබ්බා. නෝද අද අපවසරයක් මේ ලෝකයා කාන්තාව දකින විදිහේ කාම පුංජයක් විදිහටනේ. තමන්ගේ කාම දදේ කසා ගන්න තියෙන හොඳ උපකරණයක්. අන්නේ තත්තර නැවත වාරයක් සමාජයේ පත් වුණාට පස්සේ අපවසරයක් සිද්ධ වෙන්නේ අර ඊට බුදුහාඳුරන්ගේ ලෝකේ පහළවීමට කලින් තිබ යම් පරිසරයක් තිබෙනවා. ආපෝසරයක් ආන්ගේ තතරපත් වෙනවා. ඉතින් තව ඉස්සරහට පින්තුනේ කාන්තාව ඔය කියන තතරෙන්පත් වේ. එහෙනම් ඔබට කරන්න තියෙන එකම දේ කාන්තා අයිතිවාසිකමෙන් සටන් කරන්නයි තියෙන්නේ. බෝඩ් එකක් එල්ලගෙන ලිප්ටන් වටරවුම වටේ කරගිලා අපේ අයිතිවාසිකම් අපිට දියව් ගියේ ඔබට කරන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ නිවටෙක් නම් ඔබට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. අර කරන්න ඕනේ එදිත්තර දීර වීරකාන්තාව. ඔබ නිවටෙක් නම්, ඒ කියන්නේ අපි වගේ නිවටෙව නම් පින් ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. කාන්තා අද්දවෙන් අත මිදෙන්න. එතකොට ප්‍රශ්න ඉවරයි. ඉතින් ලෝකේ හදන්නද තියෙන්නේ, ඔබව හදාගන්නද තියෙන්නේ? හොඳට තේරුම් ගන්න පින්ද. බොහොම වටින කාරණා ටිකක් අද මේ කියවුනේ. එහෙනම් ඔබ දැන් අපි හිතමු ඒ අම්මට වඳින එකත් ඔබ යතින් සිද්ධ වෙනවා. ඒ ඒකත් ප්‍රමාද වෙනවා කියලා. දැන් මෙතන ඔබ කිලා අම්මට කියන අම්මේ අම්මා මට උදව් කරන්න ඕන. මට දෙන පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න. ඒ ප්‍රශ්නේ මම විසඳගෙන යන ගමන් තියෙන්නේ. හැබැයි අම්මා මට උදව් කරන්න ඕන. අම්මා අනිවාර්යෙන් 5යි කාලට ගෙදර දොරගාවට ඇවිල්ලා ඉන්න ඕන. මං ගෙදරින් පිටත් වෙන වෙලාවට. ඒ වෙලාවට මං අම්මට වඳිනවා ගාතාව කියලා. අම්මා එක කකුල් දෙක අල්ලලා ඊට පස්සේ අම්මා මාව එක්කන් ගිහිල්ලා බුදුහාමුදුරට පෑන් එකක් පූජා කරවල වෙලාව තියෙන හැටියට මම දන්නේ මේ නිකන් උදාහරණයක් කියන්නේ පිටින්. ඒ මොන හරි කළා තමයි අම්මා මට ගෙදරින් යන්න අවස්ථාව හදලා දෙන්න ඕනේ. මගේ ඔළුව අත ගාලා මගේ පුතාට බුදු සරණයි කියලා අන්න එහෙම තමයි අම්මා මට ගෙදරින් යන්න ඉඩ දීලා අවස්ථාව හදලා දෙන්න ඕනේ. අනේ දැන් දැක්කද? දැන් පිටින් ඔබ අම්මගේ උදව් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අම්මව කල්යාණ මිත්‍රයෙක් විදිහට කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගත්තා ඔබ වරදින් මුදවන්නේ. ඇයි ඒ? ඔබ පස්වෙනි වතාව පින්දුනේ ශික්ෂාපදේ සමාදන් වුණේ. ඒ පස්වෙනි වතාවත් ඔබ කල්පනා කරලා බැලුවා. පළවෙනි පාර උත්සාහ කරා හරියන්නේ නැහැ. දෙවෙනි පාර උත්සාහ කරා ඒත් හරියන්නේ නැහැ. තුන්වෙනි පාර වෙන බස් එකක් යන්නම් කියලා කල්පනා කරගත්තා. ඒ හරියෙත් නැහැ. පරක් වෙලා යන්නම් කියලා කල්පනා කරා. ඒ හරියෙත් නැහැ. අම්මට වැඳලා ඉන්නම් කියලා කල්පනා කරා. ඒ හරියෙත් නැහැ. නමුත් දැන් මම අම්මට කිව්වා මාව ඒකට අනිවාර්යෙන් අම්මා මාව ඒ අම්මට වන්දනා කරන එකට මාව අනිවාර්යෙන් සම්බන්ධ කරගන්න කියලා. දැන් අම්මගෙත් දව මට ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ පස්වෙනි යතාව පංච ශික්ෂාපද සමාදන් වෙච්ච ඒ ශික්ෂාපද සමාදන් වෙච්ච දැන් නම් ඒක කැඩෙන්නේ නැති වෙන්න බොහෝ දුරට කටයුතු කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් කොහොමද ඒ තත්ත්වයට ආවේ? ඒ තත්ත්වයට ආවේ පින්තුනේ ඔබ යමක් කරපු නිසා. මොකද සිල් ගන්න හැම වෙලාවකම ඔබ කල්පනා කරලා බැලුවා විපාකේ ඇදෙන්න පරිසරයේ හැදිලාද තියෙන හැම වෙලාවෙම ඔබ ගාව කියලා. එහෙනම් ඒ පරිසරය මම වෙනස් කරගන්නවා කියලා ඔබ ප්ලෑන් එකක් හැදුවා. ඒ පරිසරය වෙනස් කරගත්තට පස්සේ තමයි පිටින් යම් දවසක ඔබට පුළුවන්කම ලැබෙන්නේ අවිද්‍යා තෘෂ්ණාව හැදෙන පරිසරෙත් ප්‍රහාණය කරගන්න. මොකද තව කෙනෙක් ගිනි දීලා ඔබට කවදාකවත් ගිනි නිවා ගන්න හම්බෙන්නේ නැති නිසා. පැහැදිලිද ඔබ හැමෝටම? හොඳයි. එහෙනම් මේකයි පංච ශික්ෂාපද බොහොම සිහි බුද්ධියෙන් ඕනකමින් උනන්දුවෙන් සමාදන් වෙන්න ඕනේ. නිකන් ඔක් කරලා හරියන්නේ නැහැ. ඒ හාඳුරු නිකන් දෙන නිසා අර දෙමළ පත්‍රයේ වගේ නිකන් දෙන නිසා අරගෙන හරියන්නේ නැහැ. ඊට උතුනේ හොඳ සිහි කල්පනාවෙන් හොඳ අවබෝධයෙන් කරන්න ඕනේ. ඔබ මොන ශික්ෂාපදයක් සමාදන් වුණත් පංච ශික්ෂාපද වෙන්න පුළුවන්. දස ශික්ෂාපද වෙන්න පුළුවන්. ඒවස උපෝසත ශික්ෂාපදේ වෙන්න පුළුවන්. අනගාരിക මහත්තයෙක් නම් AM ශික්ෂාපද වෙන්න පුළුවන්. අනගාരികාවක් නම් එහෙම වෙන්න පුළුවන්. ගහට ශික්ෂාපද වෙන්න පුළුවන්. සාමනීර හාඳුරුන් වහන්සේ නමක් නම් පින්තුනේ ඒ සාමනීර ශික්ෂාපද වෙන්න පුළුවන්. උපසම්පදා භික්ෂුවක් ඇවැද්දසා ගන්න වෙලාවකට උන්වහන්සේට කල්පනා කරලා බලන්න පුළුවන් උන්වහන්සේ කැතින් ඒ වගේ හරි සිද්ධ වෙනවද කියලා. එහෙනම් ඒකට පරිසරය වෙනස් කරගන්න උන්වහන්සේ දක්ෂ වෙන්න ඕනේ. ඒක ඇතුළේ මේ මම කරන දේවල් මම ඔබට කියන්නේ. මම නොකරන දේවල් ඔබට කියලත් නැහැ. ඔබට කියන දේවල් මම නොකරින්නෙත් නැහැ. මොකද අපි පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු අපි නිවනට යන්නේ ප්‍රායෝගිකව. මොකද මගේ ගුරුවරයා මට කියලා තියෙන්නේ අන්නේ ක්‍රමේ මම වෙන ක්‍රමයක් දන්නේ නැහැ. නොදන්න ක්‍රම වලට නිවන් දකින්න හරි මම කොහොමවත් දන්නේ නැහැ. හරි. එහෙමනම් මම ඔබට පොරොන්දු වුණා පින්තුනි ඔබ අතර ඉන්න ඔබ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන තැනැත්තෙක් තැනැත්තියක් මේ ශ්‍රාවිකාවක් මෙන්න මේ විදිහට අපිට විස්තරයක් කියලා වෙලා තියෙනවා. තමන්ගේ නිවන සකස් කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුළ යෙදিলা කටයුතු කරන්න ආකාරය ගැන ඉදේක කියපු වෙලාවයි පින්තුනේ මට ඇත්තම බොහොම ප්‍රසාදයක් හිතේ ඇති වුණා. මොකද ඒකට හේතුව මේ බොහොම තරුණ දරුවෙක් පින්තුනේ අවුරුදු 21ක තරුණ දියණියක් එතුමියට පුළුවන් ආකාරයෙන් උත්සාහ කරනවා මේ දේශනාවල කියන දේවල් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ යොදා ගන්න. ඔබ මේක අහගෙන ඉද්දී තේරෙයි. මම නොකඩවා මේක කියාගෙන යන්නම්. ඔබ හීන් සිර මේ කියන ටික අහගෙන අනුමෝදන් වෙන්න. අංක එකට ඒක. සාදුකාර දෙදී පින්න අනුමෝදන් වෙන්න. සමහර එතකොට මේ දරුවා ඒ දේවල් ඒ යහපත් දේවල් කරනකොට ඒ දරුවගේ හිතේ නැගිච්ච පිනට වඩා සමහරට පිනක් ඔබේ හිතේ නැගෙයි. අනේ කොච්චර ශ්‍රේෂ්ඨ දරුවෙක්ද මේ කියලා හිතලා. ඔබේ අතින් සමහරට මේ හොඳ දේවල් සිද්ධ වෙනවා මදි නම් පිඟුතුනි ඒවා තව තවත් ඔබේ ජීවිතේට එකතු කරන්න ඔබ උත්සාහ ගන්න. මේ වගේ තව කීපයක්ම ඇවිල්ලා තිබ්බා මම ඔබට පොරොන්දු වුණා ගීසතේත් මම කීප ඔබට ඉදිරියටත් තව තවත් මේවා ගෙනහැර දක්වන්නම් කියලා ඒකට හේතුව ඔබට ආදර්ශයක් ගන්න. ඔබම ඔබට ආදර්ශයක් වෙනවා පිඟුතුනි මේ මම කරන දේවල් මේ මේ තියෙන. මේ ඔබ වගේම ඔබ අතර ඉන්න ඔබත් එක්කම බණහන තරුණ පිරිස මැදි වයසේ පිරිස මහලු පිරිස ආදි වශයෙන් පිරිස වෙනසක් නැහැ ඒකේ. කාන්තාව පිරිමි මේ පිඟුතුන් පිඟුදෙනේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න කරන දේවල් අපි මේ වලින් ආදර්ශ ගමු ගන්න පුළුවන් හැම අවස්ථාවකම. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා. මම සත්පුරුෂ ඇසුර නිසාවෙන්ම වෙනස් වූ අවුරුදු 21ක දියණියක් වෙමි. ලෝක සත්ත්වය කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සත්පුරුෂයන් වහන්සේලා හෙවත් කලන වැට පවතින තාක් ඔබහට සතර පායට වැටෙන්නට ඉඩ නොදෙනිමි යන උත්තරීතර පාඨයට ජීවමාන සාක්ෂියක් වෙමින් මෙතෙක් කල ඔබ වහන්සේද ඇතුළුව යතිවර මහා සංඝරත්නය විසින් සිදු කරන්නට යෙදුණු ප්‍රායෝගික නිවන් මඟ දේශනා මාලාව තුළින් මගේ ජීවිතය වෙනස් වූයේ මටම නොදැනීමයි. කොරෝනා ව්‍යසනය පැමිණීමට පෙර ආරාමයේ ඇසුර ලැබූ අපහට එකවරම සත්පුරුෂ ඇසුරින් මිදීමට සිදුවීම කිරිබොන දරුවෙකුට තමන්ගේ මෑණියන් ළඟ නැති වුණා හා සමානව දැනෙන්නට විය. එහෙත් ලෝක සත්වයා කෙරෙහි උණුවන ලය මණ්ඩලකින් යුතු ඔබ වහන්සේලා තුල වූ ඒ උතුම් ගතිගුණ නිසාවෙන්ම ප්‍රායෝගික නිවන් මඟ යතිවර යාත්‍රාව වැනි දේශනා මාලාවන්ද කඨින පුණ්‍යෝත්සවය පිරිත් සජ්ජායනාවන් හා සීල සමාද වැඩසටහන් වැනි විවිධාකාරයේ පුණ්‍ය කර්මයන්ද සංවිධානය කරමින් ආරාමය හා සම්බන්ධ වී කටයුතු කිරීමට පමණක් නොව නිවසද ආරාමයක් බවට පත්කර ගැනීමටද යතිවර මහා සංඝරත්නය ඇතුළු ගුරු මෑණියන් අනගාරික මහත්ම මහත්මීන් හා පුණ්‍යභාරයේ පින්වත් පිරිස විසින් ලබා දුන්නේ මනා පිටුවහලකි. ස්වාමීන් වහන්ස ප්‍රායෝගික නිවන් මඟ ඔස්සේ මා ආ මාවත දෙස හැරී බැලූ විට වතට හසරැල් නැගෙමින් ස්වයං ප්‍රීතියකට මා පත්වනුයේ නොදැනුවත්මය. බොහෝ තැන් බොහෝ සෙයින් වෙනස් වී ඇත්තේද අපිට ඉන්නේ අපි විතරක් වන බැවිනි. අවසරයි අපේ හාමුදුරනේ මා වෙනස් වූ තැන් ඔබ වහන්සේට මෙලෙස සටහන් කිරීමට. මෙතනින් මම විශේෂයෙන් පොඩි කාරණාවක් සඳහන් කරනවා පින්වතුනි. මේ වෙනස් වීමේ ක්‍රෙඩිට් එක මම හිතනවා ඔබ අපි ඔබත් පිළිගන්නවා මාත් එක්ක එකඟ වෙනවා පින්වතුනි මේ දරුවට අපි ලබා දිය යුතුයි කියලා. ඒක ප්‍රධාන වශයෙන්. දෙවෙනි කාරණාව සමහර ඔබට හිතෙන්න පුළුවන් පින්වතුනි මේ ස්වාමීන් වහන්සේට තමයි මේකේ ලොකුම ක්‍රෙඩිට් එක යන්නේ කියලා. නෑ. අන්නේ හිතන එකේ තියෙන අඩුපාඩු මම පෙන්වලා දෙන්නයි මේ කතාව කියන්නේ. පින්වතුනි මම ඔබට නිතර මතක් කරනවා මෙන්න මේ මයික් එක මෙතන ගහලා දෙන නිසායි මේ දරුවට මේ දේශනාව ඇහුණේ. මේ කැමරාව මගේ දිහා බලන් ඉන්න නිසායි මේ දේශනාමාලා මේ දරුවට ඇහුණේ. මෙතන ලයිට් එකක් පත් වෙනවා පින්වතුනි මේ නැත්තම් මේ කලුවරේ මේ ටික අහන සලස්සන්න බෑ. එළිය රැහැයි හඳ ඔබට යන්තම් සමහරට ඇහෙනවා ඇති. ඒව එඩිට් කරන්න ඕනේ. පුළුවන් තරමක් එඩිට් කරනවා ඇති. අපේ ස්වාමීන් වහන්සේලා අනගාරික මහත්තුරු පිරිස එක්ක තුලලා. ඒවා හොඳ මට්ටමකින් ඔබට ඇහෙන සලස්වන්න. ඒ වගේම ඒවා පෙළ ගස්වන්න ඕන. ඔබට අදාළ දවසට අදාළ වේලාවට ඒවා අහන්න සලස්වන්න ඕන. එතන ඉඳන් පින්තුනේ හැම දෙයක්ම මේ වටත් මම පොරවගෙන චීවරේ මේ ධර්මාසනය මේ කුටියක් තුළ ඉඳගෙන පින්දුන ඔබට අද මේ දේශනාව ගෙනෙන්නේ. ඒ කුටිය නිර්මාණය කරන්න දායක වෙච්ච පිරිස. අතන ෆෑන් එකක් කරකිනවා පින්තුනේ නැත්නම් දාඩි දානකොට අමාරුයි දේශනාව කරන්න. ආන්නේ ෆෑන් එක පූජා කරපු පින්වත් පිරිසක් ඉන්නවනේ. මම මේ කකුල් දෙක තියන්ගෙන ඉන්නේ පාපුටුවක් උඩ. ආන්නේ ඒක පූජා කරපු යම් පිරිසක් ඉන්නවනේ. ඒ වගේම පින්තුනේ. අද දන් වේලක් කවුරු හරි පූජා කරා නම් මේ ශක්තිය ඔබ වහන්සේලා ලබාගෙන ලෝක සත්‍යයට යහපත කරත්වා කියලා අදිෂ්ඨාන කළා. ආන්නේ පින්වත් පිරිසටත් පින්තුනේ. අසනීපයක් ලෙඩ දුකක් හැදිච්ච වෙලාවකට බේතක් හේත පූජා කරා නම් පින්තුනේ ඔබ වහන්සේලා මේවා පාවිච්චි කළා. මේ වළඳලා ඔබ වහන්සේ ඉක්මනින් සුවපත් භාවයට පත් වෙලා නැවත මේ ලෝක සත්‍යයට යහපත කරත්වා කියලා ආන් මේ පින්වත් පිරිසට පින්තුනේ. ඒ වගේම මේ ධර්මයේ ප්‍රචාරණය කරන්න කවුරු හරි දායක වුණා නම් CD තැටියක් ඔන්ලයින් ලිංක එකක් ෂයා කරලා දේශනාවක් තියෙනවා කියලා මේ පින්වත් පිරිසට දැනුවත් කරලා ආදි වශයෙන් පින්දන එකී මෙකී නොකී මිල මුදලින් හෝ වේවා ශ්‍රමදායකත්වෙන් හෝ වේවා සාදුකාරයකින් හෝ වේවා පින්දන යමෙක් දායක වුණා නම් මට ඕනේ පින්දන ඔබ සියලු දෙනාට ඔබ සියලු දෙනාට මෙන්න මේ පින් අනුමෝදන් කරගන්න මොකද මේ තියෙන පින්දන හේතු රාශියක ඵලයක් එක හේතුවක් හරි නැති වුණා නම් පින්දන මේ ඵලය හැදෙන්නේ නැහැ එහෙනම් මේ ඵලය හැදිලා තියෙන්නේ ඇයි හේතු ගොඩක් එකතු වෙච්ච නිසා ආන් ඒ හේතු ගොඩෙන් කීපයක් තමයි මම චුට්ටට කලින් ඔබට කිව්වේ එහෙනම් ඔබ හැමෝම ඉන්නවා මෙන්න මෙතන එහෙනම් ඔබ හැමෝටම ඇපයි කැපයි පින්දන මේ පින අනුමෝදන් කරගන්න ඒ නිසා කිසිම දෙයක ලැජ්ජ වෙන්න එපා මේ පින් අනුමෝදන් කරගෙන ඔබ සීල දනට අපයි කැපයි ඒ වගේම මේ පින් අනුමෝදන් කරන අතර වාරේ අපි මේ දරුවටත් පින් දෙමු අපිටත් ඒක අනුමෝදන් කරගන්න අවස්ථාවක් සලසා දුන්න එකට මේ දරුවා කියනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැවසූ පරිදි ධම්ම අවබෝධ කර ගැනීමට පළමුව ගති සුද්ධ කර ගැනීමේ වැඩපිළිවෙලක නිරත වීමට මා නිරන්තරයෙන් උත්සාහ කළෙමි ඒ අතරින් විශේෂ වනුයේ වෙනදාටත් වඩා වැඩි සැලකිල්ලක් මාගේ දෙමාපියන්ට දැක්වීමට හැකිවීමයි. සාදු සාදු. ස්වාමීනි මගේ වචන මගේ හැසිරීම නිසා මවත් පියාත් සමග මා නිරන්තරයෙන් ගැටුණු අවස්ථා බොහෝය. හැම දවසකම වගේ තාත්තා වැඩට යන්නේ හිතේ සතුටින් නම් නොවේ. මොකක්ම හරි දෙයක් නිසා හැමදාම තාත්තාගේ හිත රිදෙන්නට විය. මවගේ තෙසේමය. ඒ හැම දෙයකටම මුල්ම හේතුව වුණේ මාමයි. මම කියන්නේ මාම නෙමෙයි මෙයා. අන්තිමට මටම මාව එපා වීමට පටන් ගත්තා. නිවනට යන අපි අපේ නිවනට බාධා වෙන වැරදි හොය හොයා හදා ගන්න ඕනේ කියලා ඔබ වහන්සලා නිරන්තරයෙන් දේශනා කළ නිසා මම ඒ වැරදි හදා ගන්න තීරණය කළෙමි. ඒ අනුව ස්වාමින් වහන්සේ අධ්‍යාත්මික ප්‍රගති වාර්තාව සේම මාතා පිතූ උපට්ඨානං ඒතම් මංගල මුත්තමං යනුවෙන් මවට පියාට මගෙන් විය යුතු යුතුකම් ඉටු කිරීම සඳහා දෛනිකව කිරීමට අවශ්‍ය සියලු දෑ ලිස්ට් එකක් සකස්කොට රාත්‍රී නින්දට පෙර ලකුණු කිරීමේ කාර්යයක් 2021 මැයි මස සිට ආරම්භ කළෙමි. ඔබ දන්නවද මේ මගේ මුණ්ඩ මේ හිනාව දුන්න එකට කොච්චර පින් ඇද්ද කියලා මේ දරුවට. ඒ වගේම ඔබ සීල දෙනා. මම ඉන්නේ අම්මර තාත්තට මම මෙන්න මේ ආකාරයෙන් සලකන්න ඕන කියලා දිනපතා ලිස්ට් එකක් හදාගෙන ඒ ලිස්ට් එක චෙක් ඔෆ් කරනවා නින්දට යන්න කලින්. සාදු සාදු. ඒ හේතුවෙන්ම මා නිසා නිරන්තරයෙන් වන වැඩපිළිවෙල තුල වෙනසක් ඇතිවීමට පටන් ගත්තා. පොතක සටහන් කර තිබූ නිසා වැරද්දක් වෙන්න යද්දිම ඒ මතක් වී එම වැරදි බොහෝ සෙයින් වළකා ගැනීමට මාහට හැකි විය. කාලයක් සටහන් කිරීමේදී ස්ථිරවම නිවැරදි වූ අඩුපාඩු එම ලිස්ට් එකෙන් ඉවත්කොට මා තුල හසු වූ නව අඩුපාඩු යොදා ඊළඟ ලිස්ට් එක සකස් කළෙමි. එගන් ලිස්ට් එකක් හදාගෙන ඒක අප්ඩේට් කර කර යනවා පින්වතුනි. අඩුපාඩු හදාගෙන ඒවා නිවැරදි කරගත්තා මේ ටික අයින් කරලා අලුත් අඩුපාඩු හම්බුණා මේ ටික සටහන් කරලා අන්නෙම මේ ලිස්ට් එක හදාගෙන යනවා. ඒත් ස්වාමින් වහන්සේ තවමත් වෙනස් කරගත නොහැකි අඩුපාඩු එහි නැතුවමත් නොවේ. උදාහරණ වශයෙන් අම්මා දෙපාර කියනතුරු නොසිටීම. අම්මර තාත්තට ඔයා ලෙස ආමන්ත්‍රණය කිරීම වැනි වැරදි තාම හැදෙමින් පවතී. මුල් දවස් තුල දෙමාපියන්ටත් අන් අයටත් ඔයා යයි බොහෝ වාරවල ආමන්ත්‍රණය කළද අද වෙන විට එම වචනේ නුහුරු ස්වභාවයක් ගෙන ඇත. එහෙත් කොතරම් දුරට අවම වූමත් දවසට එකවරක් හෝ එසේ කියවුනා නම් එදිනට සටහන් ලිස්ට් එකට වැටෙන්නේ වැරදි ලකුණකි. සටහන් පොතෙහි පින්තූරද මා ඔබ වහන්සේලාට යොමු කළෙමි. එහි යම් අඩුපාඩුවක් ඇත්නම් ඒද සකස් කර ගැනීම සඳහා පෙන්වා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම ස්වාමින් වහන්ස මගේ තාත්තා හට කොරෝනා රෝගය වැළඳී ඔහුව රෝහල්ගත කිරීමට සිදුවිය. එහිදී අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අනගාරිකා මහත්මියන්ගේ මාර්ගයෙන් ආරාමයට සම්බන්ධ පින්වත් මහත්මියන් පිරිසක් විසින් අප නිවසටම උණුපැණිය ලබා දීමට කටයුතු කර තිබෙනි. يعني බෙහෙත් જાතියක් යවලා තියෙනවා අපේ අනගාරිකා පිරිසක්. ඒ දරුවගේ තාත්තා සූපත් කරගන්න. එම උණ පැනිය ප්‍රවාහනය කළ පුද්ගලයා අප නිවසට පැමිණෙන ගමන් මාර්ගය ඇසීම සඳහා මගේ දුරකථනය ඇමතූ සෑම අවස්ථාවකම මා ඔහුට කතා කළේ මහත්මයා ලෙසයි. බලමු දැන් මොකද වෙන්නේ කියලා. එම පුද්ගලයා අප නිවස අසලටම පැමිණ අදාළ පාර්සලේ ලබා දෙන විට මා රැකියාවක් කරන කෙනෙක් දැයි මගෙන් විමසුවේ. එවිටද මා නැහැ මහත්මයා යයි පැවසුවේ. එතුමා ඊළඟට පැවසූ කතාව අසා ඒ මතක් වන වාරයක් වාරයක් පාසා මාහට මහත් ප්‍රීතියක් දැනුනේ ඔබහන්සලා වැනි උතුම් ගති ඇති සත්පුරුෂ පිරිසකගේ ඇසුර මා ලද මහත් භාග්‍යයක් යැයි නිරන්තරයෙන් සිහිවීම නිසාවෙන්. අපේ හාමුදුරනේ එම පුද්ගලයා මට පැවසුවේ මං හිතුවේ ඔබ ජොබ් එකක් කරනවා ඇති කියලා. අපිට කවුරුවත් කවදාකවත් මහත්මයා කියලා කතා කරලා නැහැ. ඒ වචන ටික අහපු ගමන් ඇසට කඳුලක් සහ මුහුට සිනහාවක් නැගුණා. හැරෙන්න වෙන කිසිවක් පැවසීමට මාහට අසීරු විය. ඕනෑම පුද්ගලයෙකුට ගරුකොට කතා කිරීමේ වටිනාකම කොතෙක් දැයි එදා මට අවබෝධ විය. එමෙන්ම ස්වාමින් වහන්ස දෙන්න දෙන ලැබෙන න්‍යායට අනුව නිවනම අදිටන් කරමින් අද වෙන විට මා දීමට පුරුදු වී සිටිමි. අග්‍රශ්‍රේෂ්ඨ කොටස ශාසනයට වෙන් කිරීමේ ක්‍රමයක් ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාවල මෙන්ම මාහඟි පුස්තකයක් වන සුදු මිනිසු පොතෙහිද සඳහන් වී තිබුණි. ස්වාමින් වහන්ස මා රැකියාවක් නොකරන නිසා මුදල් අතට පැමිණීමට මාර්ගයක් නැත. දැන් හරි වැඩි. අග්‍රශ්‍රේෂ්ඨ කොටස දෙන්නේ කොහොමද මුදල් අතට එන්නේ නැත්තම්? ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ඒත් එම අගනා කාර්ය මා කරනුයේ ආහාර මගිනි. ඒ කෙසේ දෙයත් අපහට තාත්තා විසින් හෝ ඥාතීන් විසින් හෝ නිවසට පැමිණෙන පිරිස් කවුරුන් හෝ විසින් හෝ ගෙන එන බිස්කට්, චොකලට්, චීස්, රටගජු, පළතුරු හෝ මොනෑම් හෝ ආහාරයක් වුවද එයින් පළමු කොටස තථාගතයන් වහන්සේ වෙනුවෙන් වෙන් කිරීමටද මාද අප නිවසියන්ද පුරුදු වී ඇත. එයින් සැලසී ඇති යහපත අති මහත් වන අතර එම කටයුත්ත බලා දැනගත් බොහෝ පිරිසක්ද ඒ සඳහා යොමීම සතුටට කාරණාවක්. එන්නේ මේ වර සාදුකාර දෙන්න නැත්නම් මන්න හිතාගෙන මම මොනවද සාදුකාර දෙන්න ඕන කියලා. තවද ස්වාමීන් වහන්ස පෙර දිනවල මාහට ආහාර ගැනීමේදී ආහාර තේරීමේ පුරුද්දක් තිබුණි. මා අකමැති ආහාරයක් පමණක් උයා තිබුණහොත් ඒ නොකා වෙනකක් හදා දෙනකම්ම ද්වේෂයෙන් කෑ ගැසුවෙමි. නැතහොත් අදත් මෙව්වද මට නම් ඕවොත් නැහැ මං කන්නේත් නැහැ යයි පවසීමෙන් නේ ප්‍රතික්ෂේප කළෙමි. ඒ අවස්ථාවල මගේ මෑණියන් පීඩාවට පත්වන වාර ගණන අනන්තයි. ඇය පවා निराහාරව සිටි අවස්ථාද බොහෝය. එනමුත් ස්වාමින්වහන්ස අද වන විට මාහට එම පුරුද්ද නැත. ලුණුයි වතුයි වෝද ආහාරයට ගැනීමට තරම් ශක්තියක් අද වන විට මා තුළ ගොඩනැගී ඇත්තේ ඌරු කටයි කිඹුල් හමයි තියෙන බල්ලෙක් වයන් යන උතුම් පාටේ නිසා වෙනි. අපේ පොල්ගහවල වසක ධම්මහාඳුරගේ දේශනාවල් අහලා තියෙනවා නම් ඔබ දන්නව කොහෙන්ද මේ දරුවා ඒව අහගත්තේ කියලා. ස්වාමීනි පෙරදී මා විසින් කැමැති කැමැති ආහාර තෝරමින් අඬන නිසා මගේ මෑණියන් පීඩාවෙන් සිටි අතර අද ඇය පීඩාවට පත් වන්නේ ඕනෑම කෑමක් ආහාරයට ගැනීමට මා තුල ඇති හැකියාව ඇති නිසා වෙයි. මන්ද ඇයට එය දුකක් වීමට තරම් කාරණාවකි. අම්මට ඕනේ දරුවා හොඳට රසට කාලා දීලා ඉන්න. නමුත් මේ දරුවා දෙන දෙයක් කාලා ඉන්න දරුවෙක් බඩපත් වෙලා දැන් අම්මට දුකයිලු. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. එමෙන්ම ස්වාමින් වහන්ස පිරිසද සහභාගී කර ගනිමින් නිවන උදෙසා පින්කම් කිරීමට වැඩි වශයෙන් නැඹුරු වී සිටිමි. මෙවර ආරාමේ පැවති කටින පින්කම සඳහා නිවස තුලද මණ්ඩපයක් තනා පවුලේ පිරිසද සමගින් පිරිත් කීමට හැකි වූයේ සිතර නැගුණු පුණ්‍යවන්ත අදහසක් සඵල වීමේ ප්‍රතිඵලයක් ලෙස සාදුසාදු. තවද සේපාලිකා දහස්පෙතියා සහ සමන් පිච්ච යන මල් වියලා එයින් කොට්ට මස තථාගත ගුණකායට පිදීමේ පින්කමකට සහභාගී සමයන පින්කමට සමගාමීව එක මහත්මියක් විසින් මල් වියලා ලබා දෙන ලෙස අපගෙන්ද ඉල්ලීමක් කළාය. ඒ හේතුවෙන් ගමෙහි සියලු දෙනා සහභාගී කර ගනිමින් කාලයක් තිස්සේ මල් වියලීමේ කටයුත්ත කළෙමු. අවසානයේ වියලන ලද මල් එම පින්කම කරන පිරිසට බාර දෙන දිනයට පෙර දිනෙහිදී ගමෙහි බොහෝ පිරිසකගෙන් එකතු කරගත් සියලු මල් වෙන වෙනම අසුරා එය නිවනම නාතයි නිවනම වෙත්වා යනුවෙන් ලේබල් කොට මගේ ඥාති සොහොයුරියත් සමග ගම්වැසියන්ටද කෘතෝපහාර කරමින් ඔවුන්ගේද ප්‍රසාදය වැඩි කිරීම සඳහා පින්කම වෙනුවෙන් ගමෙහි සියලු පිරිසද අතහිත තබා ගනිමින් සම්බන්ධ කරගනුවස් සියලු දෙනාටම ලේබලේද කියවා අත ගස්වනු පිණිස ගම පුරා ඇවිද්දෙමි. සාදු සාදු. කිසි කලකින්වත් පිනකට අතහිත තබා ගත නොහැකි මිනිසුන් එදා මහා ප්‍රීතියකින් එයට සාදුකාර නැගුවෝය. එදා සියලු දෙනාගේම මුහුණේ උද්‍යෝගී සිනහවක් තිබුණේ කලාතුරකින් ලැබූ අවස්ථාවක් නිසා විය යුතුය. එදා අප දෙදෙනාගේම සිත් තුළ වූයේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සාදුකාරයක් හෝ නගා ඔවුන් මේ ගමන ආරම්භ කරයි යන හැඟීමයි. ස්වාමීන් වහන්ස, පුණ්‍ය නිධානයෙහි වටිනාකම කෙතෙක් දැයි අපට අවබෝධ වූයේ යතිවර මහා සංඝරත්නය විසින් ලබා දෙන්නා වූ කලණ මිතුරු ඇසුර නිසාමය. එමෙන්ම ස්වාමීන් වහන්ස, පෙර මා විසින් කවුරුන් හෝ පුද්ගලයෙකුගේ අගුණයක් සොයා අන් අය සමගද ඒ පවසා ඒ අයද අගුණෙහි පිහිට වූයෙමි. යම් අය කාට හෝ බණිනවා නම් එයට මගේ අදහසද එකතු කොට තව තවත් අපහැදුවෙමි. එම කාර්ය මා කැමැත්තෙන්ම කළ දෙයක් වන අතර එයින් මා ලැබුවේ ප්‍රීතියකි. නමුත් අද මා අකමැතිම අප්‍රියම දේ නම් අගුණ කතා කිරීම. කාගේ හෝ අගුණයක් කවුරුන් හෝ කියනවා මට ඇසුනොත් ඒ නතර කීමට මා දෙපාරක් නොසිතමි. එහෙත් ලෝකයා අභියස එවැනි යම් අවස්ථාවලදී කතා කිරීම පහසු නැත. එවිට මා නිහඬවම එතනින් ඉවතට යනවා විනා ඊට වඩා යමක් කිරීම අසීරුය. නමුත් ස්වාමින් වහන්ස, තව අයෙකු මා සමග වෙනත් අයෙකුගේ අගුණයක් කිවහොත් ඒ සෑම අවස්ථාවකම නැගී සිටීමට මා තුළ ශක්තියක් ඇත. එවැනි අවස්ථාවලදී මා කරන්නේ අගුණයට භාජනය වන පුද්ගලයාගේ ගුණ මතු කර පෙන්වීමයි. එවිට ඉදිරියේ සිටින පුද්ගලයාගේ කතාවද ඉබේම ඒ අතර නැඹුරු වේ. එම අත්දැකීමට මුහුණ දුන් බොහෝ පිරිසක් දැන් මා සමග අන් අයගේ අගුණ පැවසීමට පැමිණෙන්නේ නැත. මන්ද ඔවුන් කොහොම කිව්වත් මා ඔවුන්ගේ කතාවලට නොනැමෙන බැවිනි. දෙමාපියන් අතරද මේ භේදයක් ඇතිව හොත් සමායන දෙමාපියන් අතරද යම් භේදයක් ඇතිව හොත් මා කරන්නේ වෙන වෙනම ගොස් අම්මාගේ ගුණ තාත්තාට කීමත් තාත්තාගේ ගුණ අම්මාට කීමත්ය. සෑම දිනකම රාත්‍රී නින්දට පෙර මාහට අම්මා සහ තාත්තා තුළ දවසේදී දකින්න ලැබුණු එක ගුණයක් හෝ ඔවුන් ඉදිරියේම පවසා දෙදෙනාටම වැඳ නින්දට යන්නේ වේ. කොච්චර වටින දරුවද වෙන්නේ. සර්ව සාධාරණ අධිකරණය ධර්මාධිකරණය බව ඔබ වහන්සේ දේශනා කළ දින පටන් සියුම් වර්ධ පවා බාහිරට නොපනවා මටම ඇඟිල්ල දිගු කර ගැනීමට පෙරටත් වඩා මාහට හැකියාව ලැබුණි. අද වෙන විට මාහට කවුරුන් හෝ මොනම වරදක් කරත් ඒ සියලු වරදයන් මා බාරගන්නේ ඒ පිරිසට බොහොම පින් යයි හිතින් ආචාර කිරීමයි. ඒ මා කළ දෙයක්මයි මට එන්නේ යන චේතනාව නිසාය. ස්වාමීන් වහන්ස, එයින් විඳි යහපත මෙච්චරයි කියා කිව නොහැක. එවැනි අවස්ථාවලදී පෙරලා කතා කිරීමට ගියා නම් ඒ මොහොතේම මා හටම අසාධාරණයක් කර ගන්නවා නිසැකයි. ආනන්දනි, මොනතරම් ජීවිතාවබෝධයක් ලැබිලාද කියලා මේ පින්වත් දරුවන්ට. ඒත් ස්වාමීන් වහන්සේ 100%ක්ම මේ මාතෘ සම්පූර්ණ වී නොමැති වුවත් බැරි වෙලා හෝ අනෙක් පාර්ශවයේ සමග පෙරලා කතා කරනොත් එවෙලෙහිම මා එම පිරිසගෙන් සමාව අයද සිටින්නෙමි. එවැනි සිදුවීමක් දෙමාපියන් සමග වුවහොත් ඔවුන්ගේ දෙපා මුල වැඳ වැටි ඒ දෙපා බදා ගැනීම මා හඬා ඇති අවස්ථාද ඇත. එසේ වූ දිනවල මා නොසෑහෙන ලෙස පීඩාවට පත්වෙමි. එදා දවසම මා ගත කරන්නේ ඉතා අපහසුවෙනි. මන්දයත් මටම මා ද්‍රෝහියෙකුණායයි වරදකාරී හැඟීම නිසාය. ස්වාමීන් වහන්සේ එවැනි අවස්ථාවල මා ගතයුතු පියවර පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේ සඳහන් කිරීමට බොහෝ දෑ තිබුණද එයින් කොටසක් මෙසේ යොමු කළේ ඒ අති උත්තරීතර ඇසුර බොහෝ දෙනාගේ හිතසුව පිණිසම හේතු වී හේතු වී ඇති බව පසක් කරනු පිණිසයි. යොමු කළ සෑම කරුණක්ම නිහතමානීත්වයෙන් යුතුවම ප්‍රකාශ කළ අතර නිවන උදෙසා වෙරදරන බොහෝ පිරිසකට මේ රුකුලක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි. අපේ හාමුදුරනේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කිවහොත් මේ වෙනසෙහි සැබෑම දායාද කරුවන් යතිවර මහා සංඝරත්නය විනා ඒ හුදෙක් මාගේ ප්‍රයත්නයක්ම නොවන බව විශ්වාස කරමි. ගම් දනව සිසාරා ධම්මමා වැසි වස්සමින් සුද්ධ වූ හෙළයන් බිහි කිරීමට යතිවරුන් දරන වෑයම නුදුරේදීම මල්පල ගැන්වෙනවාට කිසිදු සැකයක් නොමැත. ඒ එසේම වේවා යන්න අපගේද එකම පැතුමයි. තෙරුවන් සරණයි. මේට සත්පුරුෂ ඇසුර නිසාවෙන්ම වෙනස් වූ අවුරුදු 21ක දියණියක්. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ආයෝකට මම් මුකුත් අඩුම කුඩුම එකතු කරන්න ඕනේ නැහැ නේද පින්තුනි? ජීවිතයක් වෙනස් වෙච්ච ස්වභාවයක්. ජීවිතයක් වෙනස් වෙච්ච හැටියක්. මේ වගේ කතා ඇහෙද්දී අපි තව තවත් පින්තුනි මේ වැඩපිළිවෙළවල් මේ විදිහට කරගෙන යන එකේ වටිනාකම හොඳට පැහැදිලි වෙනවා. මම දන්න තරමින් අපි මේ වෙනකොට පින්තුනේ ආරාමෙන් එක මාසයකට දේශනා 100කට එහා පැත්තේ සිදු කරනවා විවිධ වැඩසටහන් ඔස්සේ. යතිවර යාත්‍රා වේවා, අනුත්තරෝ වෙසක් නැත්නම් අනුත්තරෝ පොහේ වැඩසටහනට හෝ වේවා, සියුමග දරුවන්ට තරුණසිත වැඩසටහන, ඒ වගේම විදේශ රටවල් වල පිරිස එකතු වෙලා ඒ මාසයකට සැරයක් හෝ සති කිහිපයකට සැරයක් කරන දේශනාවල් ආදී වශයෙන් පින්වතුනි බොහෝ වැඩසටහන් ප්‍රමාණයක් කරනවා. ඒ හැම එකක්ම පින්වතුනි දිගටම කරගෙන යන හේතුව ඒවල ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵලයක් නැති දෙයක් කරන්නේ නැහැ නේ පින්වතුනි වැඩි කලක්. මේ තියෙන ප්‍රතිඵල. ඒකයි මම කිව්වේ මේවා හේතු රාශියක ප්‍රතිඵල. මේ හැම එකක් පිටිපස්සෙම පින්වතුනි මේ දරුවත් මහා සංඝරත්නයත් ඊට අතහිත දුන් උපාසක උපාසික ඔබ සියලු දෙනා හැමෝම ඉන්නවා. අනේ නිසා ඔබ හැමෝම අනුමෝදන් වෙන්න මේ ලෝකයේ සිතක් දුකින් නිදහස් කරනු වස් ඔබ සියලු දෙනා දායක වූ එක උදාහරණයක් තමයි අද මම ඔබට මේ පෙන්වුවේ. මේ වගේ තව බොහෝ උදාහරණ ඇති පින්වතුනේ. මොකද ඔබේ ජීවිතත් ඔය හැම එකකටම උදාහරණ තමයි. මේ තියෙන ධම්ම ජීව. තමන්ගේ ජීවිතයෙන් මේ ධර්ම සත්‍යයක් බව ඔප්පු කරලා පෙන්වන එක. ඊට වඩා දහමට දෙන්න පුළුවන් තව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැහැ. මේක තමයි දහමට දෙන්න දෙන හොඳම වෙළඳ දැන්වීම. ආයි හොඳට දහම් වෙළඳාම් කරන්න පුළුවන් ඊට පස්සේ පින්තුර. ඔබ මෙන්න මේ වගේ චරිතයක් බවට පත් වුණොත් පින්තුර ආයි ඔබ අමුතුවෙන් CD පළෙන් බෙද බෙදා යන්න දෙයක් නැහැ. මිනිස්සු අයලා ඔබෙන් අහනවා. ඔබේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයිනේ. ඔබේ ගුරුවරයා කවුද කියලා. අන්න ඒ වෙලාවට පින්තුර එයාට අවශ්‍ය ටික දෙන්නයි තියෙන්නේ. ඉතින් බොහොම පින් මේ දරුවට මේ අපි ගැන අපිට මේ වැඩසටහන තුලින් ඒ දරුවා ජීවිතේ එකතු කරගත් දේවල්, දහම තුලින් එකතු කරගත් දේවල්, මහා සංඝරත්නය ඇසුරෙන් ලබාගත් දේවල් ගැන කියලා ඒවලා තිබුණාට මේ හැම තැනකම පින්තුන ඔබ සීල දෙනත් ඉන්නවා. ඒකයි දරුවා විශේෂයෙන් සඳහන් කරලා තිබ්බේ. ඔබ හැමෝටමත් ඒකේ පින එතුමියත් අනුමෝදන් කරනවා කියලා. ඉතින් ආන්නේ කාරණාවත් හිතේ දරාගෙන අපි අද දවස තුල කතා කරපු දහම් කරුණු හොඳින් හිතට අරගෙන ඒවත් ක්‍රියාවට නගන්න උත්සාහ කරනවා කියලා අදිෂ්ඨාන තියලා අපි පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කළා. අද දවසේ දේශනාව එහෙනම් මෙතනින් අවසන් කරමු. හොඳයි. එහෙමනම් පින්වතුනි සීල දනම් සිහිපත් කරගමු. අද උදෑසන පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දේශනා කරගෙන දහම් මානසිකාරයේදී විවිධාකාරයේ පුණ්‍ය කටයුතුලින් ඉලිලා මේ නගා කියාගත අනන්ත අපමණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කරමු. මෙතුවක් කාලයක් මේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගෙන ආවා වූ දිවි හිමේ රැකගෙන කටයුතු කරා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා වූ සිවණ පිරිසටත්, ඒ වගේම ලෝකයේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ ඒ උත්තරීතර සිවණ පිරිසටත්, ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදසා තමන්ගේ දිවිහිමියෙන් අපකපේලා කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා ඇතුළු කොටගත් යතිවර මහා සංඝරත්නයටත් ආරාමයේ වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු කොටගත් ඒ යතිවර මහා සංඝරත්නයටත් ඒ වගේම අනගාරික අනගාරිකා පින්වත් පිරිසටත් දායක දායකාන් පින්වත් පිරිසටත් මේ නගා කියාගත්ත පුණ්‍ය ශක්ති වීදුවා පතුරවා හරින් මේ පින් විහිදී පැතිර යාමෙන් ඒ සියලු දෙනාටම වැදවැල් දියෙන්නා වූ රෝගාබාධ අතුරු අන්තරව යම් තාක් ඇත්නම් ඒ සියල්ලකම කසා දූරින් බුත වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගෙල කුම්බාණ්ඩ ආදී වැඩමියා දෝසාන්දකාර පාපාන්දකාර වත්නම් ඒ සියලුම කසා දූරින් බුත වෙත්වා අටානුවක් රෝග නවුනුවක් වේද සිසුනක් අන්තරව කසා දූරින් බුත වෙත්වා නිවන් මගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා ඇත්නම් ඒ සියලකම නිදහස් වෙත්වා දස අකුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුනේ සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා නිරන්තරයෙන් රැක බලා ගත්තා වූ සක්‍ර දේවේන්ද්‍ර මහ ප්‍රධාන සදේව ලෝක වාසී ඒ දේව මහ රජ දරුවන් ඇතුළේ ඇගේ පරිවාර පිරිසට චාතුරු මහ රාජකේ රාජ කරන්නා වූ දුරාෂ්ට විරූල විරුපාක්ෂ වෛශ්‍රවණය කියනවා ඒ දෙවි රජ දරුවන් ඇතුළේ ඇගේ පරිවාර පිරිසට. ඒ වගේම මේ ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු නිසුරු කරන්නා වූ සිවණ පිරිසුදු සහ ආරක්ෂා සම්පත්‍තිය සල්සා දෙන්නා වූ බුහුමාවට දෙවියන්ගෙන් පටන් අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා විහිදී පැතිරී සිටින්නා වූ ඒ සියලුම දිව්‍යයක් බ්‍රහ්මාදීන් ඇතුළු කොටගත් ඒ සියලු දෙනාටත් ඒ වගේම පින්වතුනි විපතරපත් ජනතාවට නිරන්තරයෙන් පිහිට රැකවරණය ආරක්ෂාව සල්සා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාර අයනායක කතරගම ආදි වශයෙන් නානා නම් ගොතින් පෙනී සිටින්නා වූ ඒ දෙවි දේවතාවන් වහන්සේලාටත් ඒ වගේම ඔබට ආරක්ෂා සම්පත්තිය සලසා දෙන්නා ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවන් වහන්සේලාටත් මේ නගගත පුණ්‍ය ශක්තිය වීදුවා පතුරව හරින් මේ පින් විහිදී පැතිර යාමින් ඒ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයුෂේ වර්ණේ සැපේ බලේ පරිපාලන ඥානයේ පිහිටත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම කණු කරුණ නැත්නම් ඒ සියල්ලකම නිදහස් වෙත්වා දස කුසලින්ම මිදෙත්වා දස කුසලින් වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් උතුන ඔබේ සුජීවස සිටින මෞදමාපියන් සහෝදර සහෝදරිය ඥාත හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ගුරුහරුකම් ලබා දුන්නා ගුරුවරු ගුරුවරියන් යහළු මිත්‍රාදීන් ඥාත හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ ඇයටත් මේ පුණ්‍ය ශක්ති වීදුවා පතුරව හරි මේ වගේම පින් උතුනේ ඔබේ සාපිපාසාගෙන නිවාගනට ආහාර පාන නිර්මාණය කරලා දීලා අවුෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්නට නිවාස ස්ථාන නිර්මාණය කරලා දීලා මැසි මදුරු ඕදරුවෙන් ඒ කරදර වලින් දුක් ගැහැට වලින් මිදී ජීවත් වීමට ඇඳුම් ආයතන නිර්මාණය කරලා දීලා ඒ වගේම අසනීපයක් ලෙඩ දුකක් හැදිච්ච වෙලාවකට වෙද හෙදමක් ලබා දීලා බේතක් හේතක් කර කියා දීලා ඔබ සූපත් කිරීම උදසා වෙහෙස මහන්සිලා අපකපෙලා කටයුතු කරව යම්තා පිරිසක් ඇතනම් ඒ සිරු දනාටත් මේ නගා කීගත පුණ්‍ය ශක්ති වීදුවා පතුර හරිමු. ඒ වගේම පින් මේ රට පාලනය කර මේ රට සංවර්ධනය කර මේ රට ආරක්ෂා කරන්නට තමන්ගේ දිවි හිමියෙන් අපකපෙලා කටයුතු කරන්නා වූ යම්තා පිරිසක් ඇතනම් ඒ සිරු දනාටත් මේ නගා කීගත පුණ්‍ය ශක්ති වීදුවා පතුර හරිම මේ පින් විහිදී පැතිර යාමෙන් එයරත් වැදවැල් දියෙන්නා වූ රෝගාබාධ අතුරු අන්තර යම්තාක් ඇතනම් ඒ සියලමක සා දූරින් බුත වෙත්වා අසවා කටවහ හෝවහ අවුල් දේව සකසංකා අනුවින කොඩු වෙන හිද බන්දන යම්තාක් ඇතනම් සියලමක සා දූරින් බුත වෙත්වා යක්ෂ පෙත පිසාත මාගේ වල කුම්බාණ්ඩ ආදී වැදමියා දෝසාන්ත කර පාපාන්ද කර යත්නම් ඒ සියලමක සා දූරින් බුත වෙත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම මොකන්නු කාරණා නැත්නම් ඒ සියලමක නිදහස් වෙත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. එදා ඇත අතීතයේ ඉඳන් ඔබත් එක්ක සසර ගනුදෙනු ඇති කරගෙන කටයුතු කර ආවෝ යම්තා පිරිසක් ඇත්නම් අද මේ පරිලෝක ගිහිල්ලා අද ඔබත් එක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවෙන යම් පිරිසක් ඉන්නවා නම් පිටින් ඔබේ අතින් අවඩ සාධාරණයට ලක් වෙලා ඔබේ අතින් හිඟි හිංසාවට ලක් වෙලා අද ඒකට ඔබගෙන් පරිගන්න බලාගෙන ඉන්න ඔබේ ලෞකික ලෝකතර ජීවිතේ බාධා කරනවා කියලා හිතාගෙන යම් පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාටත් පින් දෙන්නේ මේ නගා කීගත පුණ්‍ය ශක්ති වීදුවා පතුරව හරිමු. ඒ වගේම ඔබත් එක්ක සසර ගනුදෙනු ඇති කරගෙන යම් ආපු මේ අනුවෙක් කල්පය පුරාට කටයුතු කරව යම්තා පිරිසක් ඇතනම් ඒ සිදු දනත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයාටත් මේ පුණ්‍ය ශක්ති වීදුවා පතුර හරින් මේ පින් විහිදී පැතිර යාමෙන් එයා යම් අභව ස්ථානක ඉන්නවනේ එයින් අතමි දේවල් සම්දිරි සුභිතියත් බව ලබත්වා සසර පුරාට කරගත්තා යම්තාක් නායක ගනුදෙනු ඇතනම් ඒ සියලක නිදහස් කරත්වා දස කුසලින්ම මිදෙත්වා දස කුසලින් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඔන්න අපි වෙනදේ හිමනම් අවසන් වශයෙන් සිහිපත් කරගමු දුදසන පටන් මේ මොහොත දක්වා ඒ කරගියා ගත්තා අනන්ත අපමණ පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බල මහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළ වන් අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිය දෙනාට මේ තුන් වාසනාව ලැබිලා මේ මනසත් භවයේ තුලදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුලදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසිප වෙනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිය දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හොඳයි පින්තුනි එහෙමනම් මහා සංඝරත්නය මේ වෙලාව ඔබ සිය දෙනාටම මෙත්තා නිසංසෙන් ආශිර්වාද කරනවා සිය දෙනා වන්දනා කරගන්න.
නාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි වේවා දේශ ගිනි වේවා මෝහ ගිනි වේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා
තුනුරුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බැලෙන් සිරු ලෝක සිරු සත්‍යයම නිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු 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 ලැබෙනතරි එමුනම් අදස් දේශනාව අපි මෙතනින් අවසන් කරමු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි නිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා